අද 2024 සෙප්තැම්බර් මාස 15 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. වැඩසටහනේ මූලිකාංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. දෙවනුව අපට ලැබී තිබෙන සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. උපදින්හි පටිච්ච දුක්ඛ මිදං සම්භෝති සබ්බපාදානක්ඛයා නති දුක්ඛස්ස සම්භවෝති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම් වෙලාවක් ඉඩක් ලැබිලා තියෙනවා. මේ ඉරිදා දවසේ පොඩි කතාබහකට මේ දහම අපේ ශක්ති ප්‍රමාණයෙන් පැහැදිලි කරගන්න. ඉතින් ඒ සඳහා මේ දවසේ ඉදිරිපත් වෙච්ච මාතෘකාවත් එක්ක පොඩි කතාබහකට යොමු වෙන තමයි සූදානම. ඉතින් මම මෙහෙම දෙයක් ඒ සඳහා ඉදිරිපත් කරන්නම්. අපි මේ නොයෙකුත් දේවල් ගොඩ ගහගෙන අල්ලගෙන බදාගෙන තියෙනවා. එතකොට මේ ගොඩ ගහගත්ත අල්ලගත්ත දේවල් මේ අපේ කරගත්ත, එහෙම නැත්නම් මගේ කරගත්ත දේවල්, මේ දේවල් යම් කිසි විදිහක වෙනසකට පරිවර්තනයකට ලක් වෙනකොට අන්න මොකද වෙන්නේ? ඒ වෙනස පරිවර්තනයට අනුව දුකක්, වෙහෙසක්, පීඩාවක් අපිට මතුවෙලා එනවා. අපි හිතමු බාහිර ලෝකයේ ද්‍රව්‍ය විදිහට අපි මගේ කරගත දේවල් එනවා වෙන්න පුළුවන්. තමු තමුන්ගේ යම් කිසි වස්තු සම්භාර මේ වගේ දේවල් තියෙනවා නම් අන්න ඒ දේවල් වෙනසකට පරිවර්තනයකට ලක් වුණොත් ඒක අපිට වෙහෙසක්, පීඩාවක් සඳහා හේතු වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු ඊටත් වැඩිය භයානකයි, අපි මේ වටපිටාවේ පුද්ගලයෝ විදිහට අයිති කරගත්ත, ලං කරගත්ත දේවල් තියෙනවා. අන්න මෙයා මගේ හිතවතෙක්, යහළුවෙක්, කල්යාණ මිත්‍රයෙක්, මෙයා මගේ සැමියා, බිරිඳ, මෙයා මගේ දූ දරුවෝ, මේ මගේ පෙම්වතා, පෙම්වතිය කියලා ඔය විදිහට නොයෙකුත් දේවල් අපි අල්ලගෙන බදාගෙන ඒවා මත පදනම් වෙලා ජීවත් වෙන ස්වභාවයක්, ඒ පුද්ගලයෝ මත පදනම් වෙලා ජීවත් වෙන ස්වභාවයක් අන්න තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ටත් යම් කිසි විදියක අනතුරක්, වෙහෙසක්, පීඩාවක් ආවොත් අන්න ඒ අනතුර අපිවත් පෙළනවා, ඒ වෙහෙස පීඩාව අපිටත් වද දෙනවා. අර මොකද හේතුව? මේ මගේ ජීවිතයේ කොටසක්, මගේ කෙනෙක්, මේ මගේ හදවතේ කැබැල්ලක් කියලා අන්න ඒගොල්ලන්වත් අපි යම් කිසි විදියක අල්ලගෙන ඒගොල්ලොත් මතපදනම් වෙලා අන්න අපේ ස්ථාවරයක් හදාගෙන තියෙනවා. එතකොට ඒ ස්ථාවරය දෙදරනකොට, විනාශ වෙනකොට අන්න මොකද වෙන්නේ? අන්න වෙහෙසක්, පීඩාවක් මතුවෙලා එනවා. ඒ විදිහට බාහිර ලෝකේ දේවල් වෙන්න පුළුවන්, ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඒ විදිහේ දේවල් ද්‍රව්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පුද්ගලයෝ වෙන්න පුළුවන්. මේගොල්ලෝ මත පදනම් වෙලා, මේගොල්ලෝ අල්ලගෙන අපි මේ විදිහට අපේ ස්ථාවර පදනම හදාගෙන තියනවාද? ඒ පදනම දෙදරනකොට අපිට ලොකු වෙහෙසක් පීඩාවක් මතුවෙලා එනවා. ඊට පස්සේ ඊටත් එහා ගියාම ඔන්න තමුන් තමුන්වම අල්ලගෙන තියෙනවා. තමුන් තමුන්වම ස්ථාවර කරගෙන තියෙනවා. ඒ සඳහා මෙන්න මගේ මේ කය, මේක මේ විදිහේ කයක්, මේ විදිහේ කෙනෙක් මම, මේ විදිහේ රූපයක් ඇති කෙනෙක් මම කියලා අන්න තමුන් තමුන්වම අල්ලගෙන තියෙනවා. එතකොට ඒ විදිහේ අල්ලගත්ත බැනගත්ත මිටියක් ගොඩක් මතපදනම් වෙලා තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් ඒකත් අන්න දෙදරනකොට මේ කයට අසනීපයක්, ලෙඩක්, රෝගයක් ආවොත් අන්න ඒ ආපු අසනීපෙට, ලෙඩේට, රෝගෙට අනුව මේ තැනැත්තා වෙහෙසකට, පීඩාවකට පත් වෙනවා. බැරි වෙලාවත් මේක මරණීය ලෙඩක්, රෝගයක් වුණොත් අන්න මොකද වෙන්නේ, මේ මරණීය ලෙඩ නිසා මේ ලෙඩේ මට ආවා, මේ විදිහේ පීඩාවක් මට ආවා කියලා ඒක බොහොම වෙහෙස පීඩාවට අරගෙන තමයි කෙනෙක් විඳින්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ මොකද්දෝ ස්වභාවයක් මේ අපේ ජීවිත පැවැත්ම තුළ තියෙනවා. මේ වටපිටාවේ දේවල් මතපදනම් වෙලා අපි ජීවිත ගොඩ නගාගෙන තියෙනවා. මේ වහල පහල පුද්ගලයෝ මතපදනම් වෙලා අපි ස්ථාවර වෙලා තියෙනවා. මේ විදිහට මගේ කියාගත්ත මේ ඇඟ, මේ පැවැත්ම මතපදනම් වෙලා අපි ස්ථාවර තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් එක්ක ස්ථාවර වෙලා තියෙනවා නම් මේ ගත්ත ස්ථාවරේ හෙල්ලෙනකොට, දෙදරනකොට අන්න මොකද වෙන්නේ, ඒ හෙල්ලීමට දෙදරීමට අනුව වෙහෙසක්, පීඩාවක්, දුකක් මේ තැනැත්තා අත්දකිනවා. ඉතින් එන්නේ විදිහේ යථාර්ථයක තමයි අපි කවුරු කවුරුත් ඉන්නේ. ඒක අපිට නෑ කියන්න බෑ. කාගේ ජීවිතවල වුණත් මේ විදිහේ දෙයක්, මේ විදිහේ පදනමක් වගේ දෙයක් හදාගෙන ඒක මත තමයි මේ කෙනා යැපෙන්නේ, ඒක මත තමයි මේ කෙනා ජීවත් වෙන්නේ. ඉතින් එන්නේ විදිහේ යථාර්ථයක තමයි අපි කවුරු කවුරුත් ඉන්නේ. එතකොට මෙන්න මේ වෙහෙස පීඩාව එන්නේ මොකක් නිසාද? අන්න අපි අර හදාගත්ත පදනම දෙදරීම මත. ඒ පදනම ස්ථාවරයි කියලා තමයි අපි හිතාගෙන ඉඳී. අපි බලාපොරොත්තු වුණා මේ සියලු දෙනා මාත් එක්ක හැමදාම ඉඳී. මේ සියලු දේවල් මටම අයිති වෙලා තියේ. මේ මගේ ඇඟට, කයට ආපදාවක් නම් එන එකක් නෑ කියලා අනේ විදිහ අදහසකින් අපි ඉඳියා. නමුත් මොකද වුනේ, ඒ යථාර්ථය ඒක බොරු බව ඔප්පු කරනවා. අර දේවල් වල යථාර්ථය, මේ ජීවිතයේ යථාර්ථය, ඒ දේවල් බොරු බව, වැරදි බව නැවත නැවත ඔප්පු කරනවා. ඉතින් ඕක තමයි අර දහමේ සඳහන් වෙන විදිහට මාරයාගේ මලපුඩුව. මේ තමුන්ට මලපුඩුවක් වැටිලා තියෙනවා. මේ වටපිටාවේ ඉන්න පිරිස්වලට මලපුඩුවක් වැටිලා තියෙනවා. මේ තමුන්ගේ කියලා ගොඩනගාගත්ත දේවල් වලට මලපුඩුවක් වැටිලා තියෙනවා. මොකද්ද මේ මලපුඩුව? අන්න යම් කිසි සතෙක්, කුරුල්ලෙක් වගේ කෙනෙක් අන්න මස්සද්දෙක්ගේ අර විදිහේ මද්දකට අහු වුණොත් ඒ සතා ඒ මද්දෙන් බැඳට පස්සේ, ඒකට ග්‍රහණය වුණාට පස්සේ අන්න මේ සතාට අන්න ඕන විදිහක වෙහෙස පීඩාවක් දෙන්න, අතපය කඩන්න ඕන දුකක් දෙන්න අර මස්සද්දට පුළුවන්. අන්න මාරයාගේ මලපුඩුව කියලා හඳුන්වන්නේ ඕක තමයි. ඔන්න ඔය අර මද්දකට අහුවෙච්ච සතෙක්ට අර දඩයක් කාරයක් ඇමති ලෙස වද දේදනා දෙනවද, වෙහෙසවනවද, අන්න ඒ වගේ ස්වභාවයක් මේ මාරයාගේ මලපුඩුවට අහුවෙච්ච මිනිස්සුන්ට අත්වෙලා තියෙනවා. ඒ වගේ ඉර නමක් මිනිස්සුන්ට අත්වෙලා තියෙනවා. අර අපි හිතමු කුරුල්ලෙක්ගේ මලපුඩුවට අහු වෙලා තියෙනවනම් මේ කුරුල්ලා දඟලනකොට, කොටනකොට මේ වැද්දට පුළුවනි මේ කුරුල්ලාගේ හොට බිඳලා දාන්න, කඩලා දාන්න. මේ කුරුල්ලා ඉගිලිලා යන්න හදනකොට මේ වැද්දට පුළුවන් අර අත්තටු බිඳලා දාන්න, කඩලා දාන්න. මේ කුරුල්ලා හූරනකොට මේ වැද්දට පුළුවන් අර කකුල් කඩලා දාන්න. ඉතින් එන්නේ විදිහට අතපය කඩලා, අත්තටු කඩලා, අර විදිහට හොට කඩලා, මේ විදිහට මේ සතාව වෙහෙසට, පීඩාවට පත් කළා කැමැති ලෙසක කරන්න පුළුවන් හැකියාවක් ඒ මස්සද්දට තියෙනවා. මොකද හේතුව අන්න අර මලපුඩුවට මේ සත්වයා අහු වෙලා ඉන්න හින්දා. ඒ මලපුඩුවේ ග්‍රහණයට මේ සතා අහු වෙලා ඉන්න හින්දා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ මාරයාගේ මලපුඩුව කියන්නේ. එතකොට අපි කවුරු කවුරුත් ඒ මාරයාගේ මලපුඩුව නැමැති මේ මැද්දේ අහු වෙලා ඉන්නවා නම් අන්න මොකද වෙන්නේ? ඒ මාරයාට කැමති විදිහට අපි අපිට කරන්න සලකන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. අර වටපිටාවේ කට්ටියටත් ඒ ඉරණමම තමයි. වටපිටාවේ දේවල් වලටත් ඒ ඉරණමම තමයි. අන්න අවශ්‍ය නම් මේ වටපිටාවේ කෙනෙක්ට අසනීපයක් වෙහෙසක් පීඩාවක් දීලා අපිව වෙහෙසවන්න පුළුවන්. අවශ්‍ය නම් මේ වටපිටාවේ කෙනෙක් මරණයට ලක් කළා අපිව වෙහෙසවන්න පුළුවන්. අවශ්‍ය නම් අර විදිහට වටපිටාවේ දෙයක් අපි හිතමු ලබා ගත්ත නම්බු නාමයක් කීර්තියක් ප්‍රශංසාවක් එහෙම නැත්නම් අර විදිහේ රැකී රක්ෂාවක් තමුන්ගේ වත්කමක් මේ වගේ ඕන දෙයකට ඕන වෙලාවක විපතක් අරගෙන ඇවිල්ලා අපිව වෙහෙසන්න පුළුවන් පීඩාවට පත් කරන්න පුළුවන්. ඊටත් වැඩිය භයානකයි අන්න තම තමුන්ට අසනීපයක් දුකක් පීඩාවක් ලෙස ඇවිල්ලා අපිව වෙහෙසවන්න පුළුවන් අනතුරට ලක් කරන්න පුළුවන්. දැන් අපිට බාහිර ලෝකේ විවිධ අසනීප දක්නට ලැබෙනවානේ. වටපිටාවේ කට්ටිය මේ අර කෙනාට මෙහෙම අසනීපයක් හැදුනා. එහෙම නැත්නම් අපි හිතමු මේ මම ඉගෙන ගත් ඉස්කෝලේ ඉන්දිය මේ තැනැත්තට මෙහෙම අසනීපයක් හැදුනා. එහා ගෙදර මනුස්සයට මෙහෙම අසනීපයක් තියෙනවා කියලා. ඔය විදිහට අපි කොතෙකුත් අසනීප අහලා තියෙනවා. නමුත් කවදාවත් මේ වගේ එකක් මටෙයි කියලා අදහසක් මටත් හැදෙයි කියලා අදහසක් අපි කාටවත් එන්නේ නැහෙනි. අපි හිතනවා මාව බේරලා ඉතුරු කට්ටියව අසනීප කරනවා වගේ තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒ හිතවිල්ල ඉතින් ටික කාලයයි පවතින්නේ. අපි හිතමු තමුන්ට අසනීපයක් ආවා කියලා. අන්න පොළවේ අත් ගසාගෙන හඬනවා වැළපෙනවා වෙන්න බෑ මේක නම් වෙන්න බෑ මට නම් මේ විදිහ අසනීපයක් එන්න බෑ කියලා ඔන්න ප්‍රතික්ෂේප කරන්න උත්සාහ ගන්නවා. එක වෛද්‍යවරයෙක්ගේ මතයක් ප්‍රතික්ෂේප කළා තව වෛද්‍යවරයෙක් හොයාගෙන යනවා. එයා පිළිබඳ බලාපොරොත්තුවෙන් ඇස් දල්වාගෙන ඉන්නවා. එයත් කියන අරකම එයාවත් ප්‍රතික්ෂේප කළා තුන්වැන්නෙක් හොයාගෙන යනවා. ඊට පස්සේ බාර හාර වෙනවා දෙවියෝ යදිනවා. ඉතින් ඔය විදිහට නොයෙකුත් උපක්‍රම යොදනවා මේ මට මේ ආවේ නෑ අසනීපයක් මේක බොරුවක් කියලා සනාථ කරන්න. එහෙම ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. නමුත් ඒක සාර්ථක නෑ. ඊට පස්සේ අපි හිතමු වටපිටාවේ කෙනෙක්ට මරණය එනවා. එහා ගෙදර මිනිස්සයා ඔන්න මැරෙනවා. එහෙම නැත්නම් තරුණ වයසේ ඉන්න කෙනෙක් හදිස්සි ආබාධකින් ඇදගෙන වැටෙනවා. අන්න මේ අනතුර නිසා මෙහෙම කීප දෙනෙක් මිය ගියා කියලා අහන්න ලැබෙනවා. එතකොට මේ විදිහේ මරණය අපි අත්දැක්කත් අපි කවදාවත් හිතන්නේ මේ මරණය මට කවදාවත් එයි කියලා. එහෙම එකක් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. එහෙම එකක් සඳහා ඉඩක් ගන්නෙ නැහැ. අපි හිතනවා මේ මාව මග ඇරලා ඉතුරු කට්ටියව මරණයට ලක් වෙනවා, මැරෙනවා. මම හරි වාසනාවන්තයෙක්, භාග්‍යවන්තයි කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. නමුත් මොකද වෙන්නේ? අර භාග්‍යවන්තයි කියලා කියපු භාග්‍යතුන් වහන්සේ කියනවා මේ කාට වුණත් මරණය කියන එක පොදුයි. මටත් මහලෙනි මරණය එනවා දවසක කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. අන්න මේ අපි හිතාගෙන ඉඳියට අපේ ඇති හැම භාග්‍යවන්තකමක් නැහැ. ඔය කාලේ ගෙවෙනකන් විතරයි ඔය කතන්දර. සුදුසු අවස්ථාව එනකන් විතරයි ඔය කතන්දර. බැරි වෙලාවත් ඔන්න මරණය ආවොත් අන්න එදාට හඬනවා වැළපෙනවා මේක නම් වෙන්න බෑ. මට නම් මරණය එන්න විදියක් නැහැ. මේ ආපු දේ බාර නොගෙන ඉන්න මේ තැනත්තා දහසක් හේතු කාරණා හොයනවා ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ විදිහේ මලපුඩුවක අපි අහු වෙලා ඉන්නවා. ඒ මලපුඩුවේ ග්‍රහණයට අහු වෙලා ඉන්නවා. මාරයා නැමැති මේ තැනැත්තාට තැනැත්තෙක් විදියට හඳුන්වනවාම ඕක ටිකක් මිස්ලීඩින්. ඊට වැඩිය හොඳයි මෙන්න මේ අපි ගොඩ ගහගත්ත පංච උපාදානස්කන්ධ මාර. ඒක හරිම ලස්සන අඳුන්වලා දීමක්. කොහෙන්ද මේ මාරයා එන්නේ? මගේම මේ ඇඟ විදියට හදාගත්ත මේ රූපී කොටසක් තියෙනවා. මගේම මේ දැනීම් විදියට හදාගත්ත මේ ඇඟ මත පදනම් වෙලා විඳීමක් තියෙනවා. මගේ මේ මතක කියල එකතු කරගත්ත මේ විදීම්වල මතක තියෙනවා. මගේම මේ හිතිවිලි කියලා හදාගත්ත මේ හිතිවිලි ගොන්නක් තියෙනවා. මගේම මේ අත්දැකීම කියලා මේ දේවල් විඳින පුද්ගලයෙක් සත්වයෙක් ආකාරයක් නැවත නැවත මේ තැනැත්තාට පෙන්නුම් කෙරෙනවා. මෙන්න මේ පහ එකතු කරලා බැඳගෙන ඕක මත පදනම් වෙලා තමයි අපේ පැවැත්ම තියෙන්නේ. එතකොට ඔන්න ඔය පංච උපාදානස්කන්ධ මාර. අන්න ඔය මාරයා. ඕක තමයි ඔය වෙහෙස පීඩාව අපිට අරගෙන එන්නේ. ඔය තුලින්ම නැගිච්ච ලෙඩක් ඔන්න ටික වෙලාවකින් මතු වෙලා එනවා. ඈ ටික දවසකින් මතු වෙනවා. එතකොට මේ තැනත්ත කියනවා මෙහෙම ලෙඩක් නම් එන්න බෑ කියලා. වෙන්න බෑ කියලා කියනවා. මං වගේ කෙනෙක්ට නම් කොහොමවත් මෙහෙම ලෙඩක් එන්න බෑ වෙන්න බෑ කියලා කියනවා. දැන් අපි හිතමු ඔය පිළිකාවක් වගේ රෝගී ස්වභාවයක්. ඈ නිකන් මරණෙම මේ ලියවිලා තියෙනවනේ රෝගේ. රෝගේ ඇහුව පමණින් එතරම් ලියවිලා තියෙනවා. දැන් මහරගම පිළිකාරවහලට ඉස්සර පිළිකාරවහල කිව්වට දැන් කියන්නේ අපේක්ෂාරවහල කියලා. ඒකේ අදහස මොකද? අමාරුවෙන් අපේක්ෂාවක් තියෙනවා කියලා කියන්න උත්සාහ ගන්න යයි. අපේක්ෂාවක් නැති නිසාම තමයි. නමේ තියෙන අර්ථය. නම කිව්වම තේරෙනවා. අපේක්ෂා කියලා දාන්නෙම අපේක්ෂාවක් නැති නිසා. ඇත්තට අපේක්ෂාවක් තියෙනවනේ ඔච්චර අමාරුවෙන් අපේක්ෂා කියලා දාන්න හේතුවක් නැහැනේ. අන්න අපේක්ෂාවක් නැති ආකාරයම තමයි අපේක්ෂා කියලා දාන්න හේතුව. මෙන්න පිළිකාවක් වගේ රෝගී ස්වභාවයක්. අන්න ඇසූ පමණින් අපි දන්නවා වැඩේ හරි. ඒ පිළිකාරවලට ගියපු කෙනෙක් දැකලා ඇති අර පොඩි දරුවෝ සමහර වෙලාවට අවුරුදු 8යි 10යි 12යි අර ඉන්නවා ඉතින්. ඒගොල්ලොන්ගේ ඉරනම කොහොමද ලියවිලා තියෙන්නේ කියලා බැලුවොත් අපිට එහෙම උරනමක්වත් නොවුනේ කොහොමද කියලා බැලුවොත් හරිම ප්‍රශ්නකාරී. ඉතින් එන්නේ විදිහේ අන්න අමුතු ලෙඩ රෝග මේ කය තුලින් මතුවෙලා ඇවිල්ලා මේ පංච උපාදානස්කන්ධ මාර විසින් අපිට වෙහෙස පීඩාවක් ලබලා දෙනවා, දුක් දෙනවා. අන්න මොකද උනේ? අර මාරයාට කැමති විදියට අපිට කරන්න පුළුවන්. කැමතිනම් හොට කඩලා දාන්න පුළුවන්, කැමතිනම් තටු බිඳලා දාන්න පුළුවන්, කැමතිනම් කකුල් කඩලා දාන්න පුළුවන්. අන්න යම් යම් ආකාරයකට කැමතිද ඒ ඒ ආකාරයෙන් කරන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. එතකොට එන්නේ විදිහේ යථාර්ථයක තමයි අපි ඉන්නේ. මේ විදිහ යථාර්ථයක ඉන්නේ. කොයි වෙලාවේ මේ ඇස්පෙනීම අන්ධභාවයකින් ප්‍රතිස්ථාපනය වෙයිද කියලා කියන්න බෑ. කොයි වෙලාවේ මේ කන් ඇහිම බීරි භාවයකින් ප්‍රතිස්ථාපනය වෙයිද කියලා කියන්න බෑ. කොයි වෙලාවේ මේ අතපය හොඳට වැඩ කිරීම අංගවිකල භාවයකින් නැත්නම් අතපය බිඳීමකින් ප්‍රතිස්ථාපනය වෙයිද කියලා කියන්න බෑ. කොයි වෙලාවේ මේ හොඳට වැඩ කරන ඇඟට අන්න අංශභාගයක් නේද? අර විදිහේ ස්ට්‍රෝක් එකක් වගේ ඇවිල්ලා පැත්තක් පණ නැති පැත්තක් ඇද වෙයිද කියලා කියන්න බෑ. කොයි වෙලාවේ මේ හොඳට වැඩ කරන කය තුල පිළිකාවක් ජනනය වෙයිද කියලා කියන්න බෑ. ඒ විදිහේ අවිනිශ්චිත භාවයක තමයි ඉන්නේ. ඕන වෙලාවක කැමති විදිහක අතපය බිඳලා දාන්න පුළුවන්, කැමති විදිහක මේ ඉන්ද්‍රිය අන්ධ කරලා දාන්න පුළුවන්, කැමති විදිහක මේ කය විකෘති කරලා දාන්න පුළුවන්, කැමති විදිහක මේ කය තුලින්ම මතුවෙච්ච කය විනාශ කරන රෝගී ස්වභාවයක් වුණත් අපිට ඇති කළ දෙන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ මලපුඩුවක පැටලිලා, එන්නේ විදිහේ අවිනිශ්චිත භාවයක පැටලිලා ගත කරන ජීවිතයක් පැවැත්මක් තමයි මේ දේ. එහෙම අවිනිශ්චිත භාවයේ ඉඳගෙන අපි හිතනවා මේක නිශ්චිත කරන්න. එහෙම අවිනිශ්චිත භාවයේ ඉඳගෙන අපි හිතනවා මේක ස්ථාවර කරන්න. ඉතින් එන්නේ විදිහේ අමුතු යථාර්ථයක තමයි මේ ඉන්නේ. ඕක පිළිබඳ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන යම්කිසි අදහසක් තමයි මේ අද දවසේ ඉදිරියෙන් තියාගත්ත මේ අදහස. මොකද්ද කියනවා? උපදීන්හි පටිච්ච දුක්ඛ මිදං සම්බෝධි. මෙන්න මේ උපදීන් නිසා දුක් පැමිණෙනවා. මොනවද මේ උපදීන් කියන්නේ? අන්න අර අපි කිව්ව කලින් අල්ල බදාගත්ත, ගොඩ ගහගත්ත, පැවැත්ම විදියට හදාගත්ත මෙන්න මේ ස්ථාවරේ. පුද්ගලයෝ වෙන්න පුළුවන්, දේවල් වෙන්න පුළුවන්. අර විදියට තමුන්ගේම කය මනස මෙන්න මේ පංච උපාදානස්කන්ධය වෙන්න පුළුවන්. ඒක පදන මත පදනම් වෙලා තමයි අපි මේ වැඩ දාන්නේ. ඒක මත හිටගෙන තමයි අපි මේ කතන්දර ගොතන්නේ. එතකොට එහෙනම් අන්න ඒ විදිහේ අවිනිශ්චිත පදනමක අවිනිශ්චිත දෙයක් මත ඉඳගෙන අපි කටයුතු කරනවා නම් භාග්‍යතුන් වහන්සේ කියන මෙන්න මේවා තමයි උපදීන්. මේ පදනම මේ පාදම තමයි තියෙන්නේ. උපදී උපාදානස්කන්ධ කියලා කියනවනේ. සාමාන්‍ය උපදී කියන එකේ අදහස තමයි මේ නිකන් මේක මත පදනම් වෙලා ඉන්නවා. මේක තමයි ආගේ පාදම. මේ මගේ අම්මා තාත්තා, මේ මගේ දුව, මේ මගේ ඥාතීන් කියලා ඔන්න පාදමක් හදාගෙන තියෙනවා. මේ මගේ දේවල්, මේ මගේ වාහනේ, මේ මගේ විනෝද ක්‍රීඩා කියලා ඔන්න පාදමක් හදාගෙන තියෙනවා. මේ මගේ කය, මේ මගේ වේදනාව, මේ මගේ හිතවිලි, මේ මගේ මතක, මේ මගේ විඥානය කියලා ඔන්න පාදමක් හදාගෙන තියෙනවා. ඔන්න උපදී කියන්නේ නිකන් මේක මත පදනම් වෙලා මේක උඩ හිටගෙන ඉන්නවා වගේ අදහසක්. ඊට පස්සේ උපාදානස්කන්ධ කිව්වහම සාමාන්‍යයෙන් අල්ලගෙන එලිලා ඉන්නවා වගේ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න විදිහේ යම් මේ පාදමක් විදියට, පදනමක් විදියට හදාගත්ත මේ උපදීන් තියෙනවා. ඒ උපදීන් නිසාම මොකද වෙන්නේ? මේ උපදීන් අස්ථාවරයි. මේ උපදීන් කොච්චර එක විදිහට පවත්වන්න හැදුවත් එහෙම පවතින්නේ නැහැ. අන්න මොකද වෙන්නේ? උපදීන් නිසා දුක් පැමිණෙනවා කියලා කියනවා. උපදීන්හි පටිච්ච දුක්ඛමිදං සම්බෝධි. අන්න මේක නිසා තමයි දුක හටගන්නේ, පැමිණෙන්නේ. ඊට පස්සේ කියනවා සබ්බුපාදානක්ඛයා නති දුක්ඛස සම්භවෝ. මෙන්න මේ උපදීන් නැති කරන්න පුළුවන් නම්, ෂෙයර් කරන්න පුළුවන් නම් දුකෙහි ඉපදීමක් නැත. ඉතින් ඔය වගේ බොහොම වාක්‍ය දෙකකින් මේ භාග්‍යතුන් වහන්සේ මේ කියන අදහස ප්‍රකාශ කරනවා. අන්නේ ප්‍රකාශ කිරීම තමයි මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේක මතපදනම් වෙලා ඉඳීම නිසා මෙයාට මේ විදිහේ දුකක් එනවා. එහෙමනම් මේ පදනම ඒක නැති කරලා දාන්න පුළුවන් නම්, ඒක ෂෙයර් කරලා දාන්න පුළුවන් නම් අන්න දුකෙහි ඉපදීමක් නෑ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අන්න අර මේ පදනම ගලවලා විසිකිරීමක්, මේ පදනම ෂෙයර් කිරීමක්ම තමයි ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ. මෙතනත්තා මේක හොඳට ස්ථාවර කරගෙන මේකේ පදනම් වෙලා මේක තමුන්ගේ ශක්තිය කරගෙන තමයි ජීවත් වෙන්නේ. එතකොට ඒ පදනම, ඒ පාදම, ඒ ස්ථාවරේ ශක්තිය මේක නැති කළ දාන කරන යෝජනාවක් තමයි භාග්‍යතුන් වහන්සේගේ යෝජනාව. එතකොට ඒක නිකම් මහා විනාශයක් වගේනේ. විනාශයක් වගේ. මොකද හේතුව අන්න මෙච්චර මේ පදනම ස්ථාවරය ආරක්ෂා විදියට හදාගත්ත දේ නැති කළා දාන කතා කරනවා කියලා. නමුත් ඉතින් දුකෙහි කෙලවර කිරීමක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඔය ක්‍රමවේදය, ඔය පුහුණුව හරහා යන්න වෙනවා. එතකොට අපි කවුරු කවුරුත් පටන් ගන්නෙ මේ ස්ථාවරේ ඉඳලා. ඒක බොහොම සැබෑවක්. එතකොට කොහොමද එහෙනම් මේ ස්ථාවරේ නැති කරන්නේ? කොහොමද මේ වශය කරන්නේ කියන දේ තමයි ඔන්න ප්‍රතිපදාවක් විදිහට දියුණු වෙලා එන්නේ. ඉතින් අපි ඒ සඳහා කරන යෝජනාව තමයි සිහියක් පිහිටවා ගැනීමක් කියන අදහස තමයි දෙන්නේ. ප්‍රතිපදා විදිහට පෙන්වන්නේ මේ සිහිය පුරුදු කිරීමක්. සිහිය පුරුදු කිරීම තුළින් අර ඉතුරු අංග, ඉතුරු අඩුපාඩු ටික කොහොමත් ගැලපිලා එනවා. ඉතින් ඒ විදිහේ උනන්දුවකින්, උත්සාහයකින් කරන පුහුණුවක් හරහා ඇත්තටම අපිට පුළුවනි මේකී උපදී, මෙන්න මේ කී පදනම බිඳලා මේක නැති කළා දාන්න. ඒ විදිහේ අදහසක් තමයි තියෙන්නේ. අපි හිතමු එතකොට එහෙනම් යෝජනා වෙන්නේ මොකද්ද? කෙනෙක් මේ විදිහට මේ සිහිය පිහිටවාගෙන කටයුතු කරනවා. සිහියෙන් දැන දැක ගන්නවා. එතකොට අපි අර මාරයාගේ මලපුඩුව කියලා කිව්වනේ. එතකොට අපි හිතමු මේක නිකන් අර මාරයාගේ මද්දකට, බන්ධනයකට අහු වෙලා ඉන්නා වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට ඔය මලපුඩුවෙන් මිදෙන්න අවශ්‍ය පළවෙනිම දේ තමයි මම මේ විදිහේ මලපුඩුවක අහු වෙලා ඉන්නවා කියලා තේරුම් ගන්න ඕනේ. නේද? එහෙම තේරුනොත් තමයි අන්න මේකෙන් මිදෙනවා කියලා සංකල්පයක් කෙනෙක්ට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය පෞගී කාලෙක මේ නූතන යුගයේ පහළ වෙච්ච දාර්ශනිකයෙක් විදිහට හඳුන්වන ඔය ගෝජොෆ්, ඔය රුෂ්‍යන් ජාතිකයේ දකෝද වෙත නැත්තා ජෝජ් ගෝජෝ් කියල තමයි අඳුන්නන්. එයා කියනවා මේ විදිහේ හිරගේක මේ විදිහේ බන්ධනයක යම් තැනැත්තේ බැඳිල ඉන්නවනම් එයා මේ බන්ධනයෙන් බිඳෙන්න අවශ්‍ය පළවෙනිම දේ තමයි එයා තේරුම් ගන්න ඕනේ මම මේ බන්ධනයක ඉන්න බව. බන්ධනයක ඉන්න බව පිළිගත්තොත් තේරුම් ගත්තොත් අන්න එතැනැත්තට පුළුවන් අන්න ක්‍රමානුකූලව මේකෙන් මිදීමක් ගැන කතා කරන්න. එහෙම බන්ධනයක ඉන්න බවවත් තේරුම් ගත්තේ නැත්නම් ඉතින් මිදීමක් පනවන්න කතා කරන්න අමාරුයි කියලා සඳහන් කරනවා. එතකොට මේකෙත් අවශ්‍ය දේ තමයි මුලින්ම මේ විදිහේ අවිනිශ්චිත භාවයක මේ විදිහේ බන්ධනයක මම අහුවෙලා ඉන්නවා වෙලිලා ඉන්නවා කියන එක දැනගත්තොත් අන්න ඒ තුලින්ම අර මිදීම සඳහා අවශ්‍ය කරුණු ටික ටික ගැළපිලා එනවා. මේක මම මේ හිරේ වැටිලා ඉන්නවා කියලා දැනගත්තොත් බන්ධනයක බැඳිලා ඉන්නවා කියලා අඳුනගත්තොත් ඒ අඳුන ගැනීම තුලින් තමයි මේ මිදීමට අවශ්‍ය කරුණු මේ බන්ධනේ ලිහා ගැනීමට අවශ්‍ය කරුණු මතුවෙලා එන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ මේ පුහුණුව කරගෙන යනකොට අපි අහලා තියෙනවා විවිධ මතක මොනවද නිකන් මතක් කිරීම් රිෆ්ලෙක්ෂන් කියලා කියන්නේ මතක් කිරීම අහලා තියෙනවා. මරණය ගැන සිහි කරන්න කියලා කියනවා. මොකද හේතුව අන්න මේ බන්ධනයක බැඳිලා ඉන්නවා කියලා තමයි මේ සිහි කරන්න උත්සාහ ගන්න. හරිද? ඊට පස්සේ අර මේ පිළිකුල සිහි කරන්න කියනවා. මේ බන්ධනයක බැඳිලා ඉන්නවා කියලා කරන්න මතක් කරන දරන උත්සාහයක් වගේ. ඊට පස්සේ මේ අසුභය මෙනෙහි කරන්න කියනවා. මේ බන්ධනයක බැඳිලා ඉන්නවා කියලා මතක් කරන දරන උත්සාහයක් වගේ. එතකොට මෙන්න මේ විදිහට එක එක උපක්‍රම කියලා දෙනවා. එතකොට ගොඩ දෙනෙක් හිතනවා මේ වගේ හයනම් මම පිළිකුලම මෙනෙහි කරන්න ඕනේ. මම අසුභයම මෙනෙහි කරන්න ඕනේ. මම මරණයම මෙනෙහි කරන්න ඕනේ කියලා එහෙම තමයි ගොඩ දෙනෙක් මේ කී වචනේ මේ කී අදහස අරගන්නේ. නමුත් අපි අර සිහියක් පුරුදු කරන ඔය හැම අනුපස්සනාවකම සති කියන වචනේ දෙනවනේ. මරණ සතියක් ගැන තමයි කතා කරන්නේ. අර දවස් හතේ සතිය නෙමෙයි මලහම දවස් හතක් කරවල කරන්නේ ඒක නෙමෙයි මේ කියන්නේ. මරණය පිළිබඳ සිහි කිරීමක්. එතකොට මේ දවස පුරා මරණය පිළිබඳ සිහි කරන්න ඕනේ නැහැ. දවස පුරා අසුබයක් සිහි කරන්න ඕනේ නැහැ. දවස පුරා පිළිකුලක් සිහි කරන්න ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ. ඒ වෙනුවට අපි හිතමු අපි සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. වැඩ කටයුතු කරගෙන යනකොට අපි හිතමු ඔන්න දැන් අපිට අහන්න ලැබෙන ඔන්න අපේ හිත මිත්‍රයෙක් මරණයටපත් වුණා කියලා. නැත්නම් හිත මිත්‍රයෙට මේ විදිහේ රෝගී ස්වභාවයක් ආවා කියලා. නේද? අන්න ඒ වෙලාවට අපිට වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා. මේ අපිත් එක්ක හිතවත්ව කල් ගෙවපු කෙනා නේද? මේ විදිහට බොහෝ කාලයක් අන්න උදව්පදව් කරගෙන ඉඳියා නේද? මේ විදිහට මෙයා එක්ක අපි බොහෝ සමීපව අවුරුදු ගාණක් කටයුතු කරා නේද කියලා අන්නේ මතකයි ඒ දේවල් එක්ක අන්න වෙහෙස පීඩාවක් මතුවලා එනවා. මේ වගේ අවස්ථාවක අපිට පුළුවනි අන්න මේ රෝගී ස්වභාවයක් මෙයාට ආවා මටත් එන්න පුළුවන් කිරි කරන සරල සිහි කිරීම කරන්. මරණය මෙයාට ආවා මටත් එන්න පුළුවන් කියන සිහි කිරීම කරන්. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අන්න මොකද වෙන්නේ මේ සුදුසු අවස්ථාවල අපේ ජීවිතේ එහෙම ගෙවාගෙන යනකොට ඔන්න රෝගී කෙනෙක් දකින්න ලැබෙනවා. රෝගී කෙනා දිහා බලලා අන්න මේ රෝගී ස්වභාවය මට ආවොත් කියන සිහි කිරීම සුළු වේලාවකට අන්න දැක දැන ගන්න පුළුවන්. මරණයක් දකින්න ලැබෙනවා. මේ මරණය මට වුණා නම් අන්න සුළු වේලාවකට සිහි කරන්න ලැබෙනවා. අන්න මොකද වෙන්නේ මේ සුදුසු අවස්ථාවේදී අන්න මරණය පිළිබඳ සිහි කිරීමක් සඳහා ඒ දේ යොදා ගන්න පුළුවන්. අර තමුන් එයාගේ සපත්තු වලට බහලා බලන්න ඕනේ. මම මේ තත්ත්වෙ ඉඳියානම් මට ඒ වගේ ඉරණමකට ලක් වුණා නම් කොහොමද මේක කියලා. මම මේ විදිහේ මරණයකට ලක් වුණා නම් කොහොමද කියලා පොඩ්ඩක් විමසලා බැලුවාම ඒකම තමයි ඔය මරණය සතියක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව නිකන් උදේ ඉඳලා අවස් වෙනකම් මරනවා ගිගින් ඉඳියට වැඩක් නැහැ නේ. ඔය ගෙවල් වල අම්මලත් ඕක කියවනවා. උදේ ඉඳලා අවසනක වැඩ කරනවා. වැඩ කරන ද්වේෂය තියෙනවා නේ, ඒකට පිට වෙන්න කියනවා මැරනවා, මං කොයිලා මැරලා යනවා, ඉවරයක් නැ මේ වැඩ, මැරනවා මැරනවා කිය කී ඉන්නවා. ඒ මැරිල්ලක් ගැන නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට අර විදියට යම් සුදුසු අවස්ථාවකදී මරණය තමුන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගන්න පුළුවනි. පුළුවනි. අන්න ඒ විදිහේ සිහිකිරීමක් ප්‍රමාණවත්. නැතුව මේ මරණය හොයාගෙන යන දෙයක් නෑ. මරණය අපි වෙත එනවා. ආපු සුළු මොහොතක අන්න පොඩ්ඩක් සිහි කළා, විමසලා බලන්න පුළුවනි. ඈ අර මැරුණ කෙනාට නෙමෙයි මේ පණිවිඩ කියන්නේ. මැරිච්ච කෙනාට නෙමෙයි මේ බණේ. එයා මැරිලා ඉවරයිනේ. එයාට නෙමෙයි මේ බණේ. කටුව ගහන්නේ කාටද? කටුව ගහන්නේ අර ජීවත්ව ඉන්න කට්ටියට. ඒක තමයි ක්‍රමවේදී. භාග්‍යතුන් වහන්සේ ඔය යම් යම් මරණ සිදුවිච්ච අවස්ථාවල පැහැදිලිව තේරෙනවා මේ මේ ඉලක්ක කරන්නේ මැරිච්ච කෙනා නෙමෙයි. එයා මැරිලා ඉවරයි. එයාගේ කාලෙක් මිලා ගිහිල්ලා ඉවරයි. එයා නෙමෙයි ඉලක්ක කරන්නේ. ජීවත්ව ඉන්න පිරිස තමයි ඉලක්ක කරන්නේ. ඉලක්ක කළා කියන ඔන්න ඕගොල්ලන්ටත් මේම දේ වෙන්න පුළුවන් ඈ කියලා කියනවා. කිව්වහම තමයි අර ඒ අවස්ථාවට අනුව අන තේරෙනවා ඇත්තටම මෙහෙම දෙයක් මට වුණොත්, මට වුණොත් අන්න ඒ වෙලාවට මොකද වෙන්නේ කියලා අන්න සිහි කිරීමක් මතුවෙලා එනවා. ඒ විදිහ සිහි කිරීමක් අපේ අර ගායවල් කුලප්පුව පොඩ්ඩක් පැත්තක තියලා මේ දහම දිහාවට හැරෙන්න උනන්දුවක් උත්සාහයක් බවට පත් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු අපිට එහෙම කාලෙ කෙටි නම් මාස ගණනක් නම් තියෙන්නේ, දින ගණනක් නම් තියෙන්නේ. අපි හිතමු මරණය ඔන්න ලියවිලා තියෙනවා මාස කීපයක් ඇතුළත. ලියවිලා නෑ කියන්න පුළුවන් සාක්කියක් මේ සභාවේ කාටවත් නෑ. ඕක නිකන් මේ අපි ගත්ත නිකන් assumption එකක්නේ කියලා කියන්න පුළුවන් කතාවක් මේ සභාවේ කාටවත් නෑ. ඇත්තටම වෙන්නත් පුළුවන් මාස කීපයක් ඇතුළත. එතකොට මාස කිහිපේ නම් ඉතුරු වෙලා තියෙන අපි මොනවා කරයිද මේ කාලෙට කියලා ගත්තොත් නේද? ඈ මේ කාලේ කොහොම ගත කරයිද කියලා ගත්තොත් අන්න ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙනම් මෙච්චර ලිමිටඩ් ටයිම් එකක් නම් මට ඉතුරු වෙලා තියෙන්නේ, ඒ ටයිම් එක මම කොහොම ප්‍රයෝජනෙට ගනීද? ඔය කරන දැන් කරන දේවල් කරගෙන ඉඳීද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ නේද? රැකී රක්ෂා කරයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ක්‍රිකට් ගහයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් වෙන මොනවා හරි කරගෙන ඉඳීද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ජොලි කරයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. තම තම විමසලා බලන්න. දන්නේ නැණි සමහර විට ඒකම කරගෙන ඉන්න හිතෙනවා ඉතුරු මාස තුනක්. කමක් නැහැ ඉතින් එහෙම හිතෙනවා නම්. කෙසේ නමුත් අන්න වැඩි වැඩියෙන් මේ දහමක් දිහාවට, භාවනාවක් දිහාවට, ප්‍රතිපදාවක් දිහාවට හැරෙන්න සංවේගයක්. අන්න සංවේගය කියන වචනේ තමයි අතෙන්ට එන්නේ. සංවේගයක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. අඩුම ගානේ මේ මාස තුනක් ඇතුළත මම කටයුතු කරානේ, මේ විදියට කටයුතු කරානේ කියලා අවසාන මොහොතේ ඒක සිහි කරන්න හරි අවස්ථාවක් ලැබෙනවා නේද? අනේ එහෙම සිහි කරන්නත් පුළුවන්. දැන් අපි මේ වගේ වැඩසටහනක් කරනකොට අපිට විවිධ කට්ටිය උදව් කරනවානේ. විවිධ කට්ටිය උදව් කරනවා. ඒක ඉතින් වොලන්ටියර් නේද? වොලන්ටියර්. සමහරු එනවා උදව් කරනවා, ටික දිනකින්ම තරහ වෙලා යනවා යන්නේ. එහෙමත් පුළුවන්නේ. ඒකත් ඉතින් ක්‍රමවේදයක්. ඒකත් ඉතින් ස්වභාවිකයි. තව කෙනෙක් ඇවිල්ලා කොහොම හරි මේක බඩ බැඳගෙන කරගෙන ඉන්නවා. මාසයක් දෙකක්, අවුරුද්දක් දෙකක්, සමහර විට අවුරුදු 20ක් 30ක් වුණත් කරගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. එහෙම කට්ටියත් ඉන්නවා. එතකොට එහෙම කරගෙන ඉඳීම තුළ අන්න එයාට අපි හිතමු අර තමන්ට ලැබිලා තියුණ සීමිත කාලය තුළ මම මේ වගේ දෙයකට යොමු වුණා කියලා සිහි කරන්න පුළුවන්. සිහි කරන්න පුළුවන්. මම මේ වගේ මේ දහම හා සම්බන්ධ වෙලා කටයුතු කරානි. මම මේ භාවනාවක් කරානි, කටයුතු කරානි. මම මේ විදියට මේ වෙන කට්ටියට උනත් මේ පුහුණුව පිළිබඳ අඳුන්නලා දෙන්න සහයෝගයක් දුන්නනි කියලා අන්න අර සතුටු වෙන්න සිහි කරන්න පුළුවන් කාරණා තමයි ඒ අවස්ථා. අන්න මේ විදියෙ ඉඩක් මට ලැබුණා කියලා. ඔය කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා කෙනෙක් පැවිදි වෙන්න හිතාගෙන ඉන්නවා. පැවිදි වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. එයාට මරණය එනවා. අන්න ඒ වෙලාවට පැවිදි වෙන්න බැරි වුණත් මම මේ පැවිදි වෙන්න හිතාගෙන ඉඳපු කෙනෙක්නේ. මම මේ විදිහේ පැවිදි සංකල්පයක් ටික දවසක් හරි පෝෂණය කරානේ කියලා අන්න ඒක හිතට නගා ගන්න පුළුවන් නේ කියලා කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ සඳහන් කරන පැවිදි වෙන්න බැරි වුණා. හැබැයි පැවිදි වෙන්න අදහසක් මගේ තියුණානේ. එහෙම උත්සාහයක් හරි මම ගත්තානේ කියලා. අන්න ඒ වගේ දෙයක් වුණත් අවසාන මොහොතේ හිතර නගා ගන්න ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. අන්තිමට සතුටු වෙන්න ඉතුරු වෙන්නේ ඔය වගේ කාරණා තමයි. මොකද ඉතුරු ඒවා ඔක්කොම විනාශයක් දිශාවට අපි වදිනා සුළුයි. ඉතුරු ඒවා ඔක්කොම අවුලක් දිහාවට අපි වදිනා සුළුයි. අපේ හිතම දන්නවා මම මේ ගත කරපු කාලේ ප්‍රයෝජනවත් දේවල් වලට නෙමෙයි ගත කරේ කියලා. මේ දහමට අනුකූල දේවල් වලට නෙමෙයි ගත කරේ කියලා. එතකොට ඉතුරු වෙලා තියෙන ටික හරි තියනවා නම් ඒ ටික අපිට අගය කරන්න පුළුවන් වෙයි. මම මේ විදිහේ භවනා භාවනාවක යෙදිලා මේ අන්තිම කාලේ මගේ ගත කරා කියලා ඒක හිතර නගා ගන්න පුළුවන්. මම මේ විදිහට පැවිදි වෙන්න උත්සාහයක් හරි දැරුවා. ඒක හිතර නගා ගන්න පුළුවන්. මම මේ විදිහට මේ වෙන කෙනෙක්ට දහම කියලා දුන්නා. ඒක හිතර නගා ගන්න පුළුවන්. මම මේ වෙන කෙනෙක්ට මේ දහම දෙන වැඩේකට උදව් උපකාර කරා කියලා අන්න ඒක හිතර නගා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට මෙන්න මේ අවසාන මොහොතේ හරි හිතට නගා ගන්න සුදුසු දේවල් ටිකක් තියෙනවා. ඒ මොකද ප්‍රතිපදාවක පුහුණුවක භාග්‍යවතුන් වහන්සේගේ වචනයට අනුකූලව කල්ගෙවපු නිසා තමයි ඒකට අන්න අවස්ථාවක් අපිට ලැබෙන්නේ. දැන් පහුගිය දවසක කවුදෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා කියනවා මේ 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 අපාගත වෙයිද දන්නේ නැනේ. අපායකට යයිද දන්නේ නැනේ කියලා ඔහොම කිව්වා. මං කෝයි ස්වාමීන් වහන්සේ එහෙනම් ඉතින් පුදුම වැඩන්නේ මෙච්චර මේ පැවිදිත් වෙලා මෙහෙම කරගෙන ඉඳලා අපාගත වෙනවනේ වැඩක් නැහැනේ මේ කරන එකෙන් කියලා. ඈ එහෙම බෑනේ කරන්න. මේ කරන්න පුළුවන් හොඳ මේකෙන් කළා තියෙන්නේ. ඈ ඊට එහා කරන්න දෙයක් නැහැ. තව මුකුත් නැහැ කරන්න. තව කරපු හොඳ මේකෙන් කරලා තියෙන්නේ. ඈ ඉතුරු ටික අනේ මේ විදියට ගෙවන්න බලාපොරොත්තු. ඉතින් එහෙමත් කරලා අපාගත වෙනවනම් යකෝ මේක පුදුම වැඩන්නේ. ඈ ඒ වගේ අවිනිශ්චිත භාවයක් එන්න විදියක් නැහැ. නොයෙන්න හේතුව මොකක්ද? අන්න තමුන්ගේ කැපවීමෙන් තමුන්ගේ හැකි උපරිමයෙන් කරපු නිසා. ඒක හිතට ගැගව කියන්න පුළුවන් නිසා. පැවිදි වෙලත් ඉඳලා අපා යනවනේ. ඉතින් වෙන කරන් දෙයක් නැහැ නේ. ඒක පුදුම කඩන්දරයක් නේ. ඉතින් ඒ විශ්වාසය නැතුව වැඩක් නැහැ. පැවිදි වෙන්නම ඕනේ නැහැ. මම කියන්නේ තමුන්ගේ හිතට අවංකව කියන්න පුළුවන් නම් මම මෙච්චර කාලයක් මේ පුහුණුවට කැප වෙලා කල් ගෙව්වා. මගේ වැඩ රාජකාරී තිබුණා, රැකි රක්ෂා තිබුණා, දූ දරුවෝ තිබුණා. මේ සියල්ල අතරේ මගේ ප්‍රමුඛතා මම වෙනස් කරගෙන අර දේවල් කරපු නමුත් මගේ ප්‍රමුඛතාවේ තියුණේ මේ දේ. මේ භාවනාවක් පුහුණුවක්. මේ විදිහේ ප්‍රතිපදාවක්. මේ විදිහේ දහම් කරුණු බෙදා හදා දීමක්. මේ විදිහට කට්ටියට මේ ප්‍රතිපදාවේ කරගෙන යන උදව් වීමක් කියලා අන්න ඒක හිතර නගා ගන්න පුළුවන්. අවංකව කරපු නිසා. ඒ වගේ අර පැවිද්දෙට උනත් අන්න තමුන් මේ විදිහේ ජීවිතයක් ගත කරානි කියලා ඒකම ප්‍රමාණවත් මේ සංසාර ගමනේ ටික වෙලාවකට හරි විරාමයක් ලබා ගන්න. එහෙම විශ්වාසයක් ගන්න නැත්නම් ඉතින් සෝරි තමයි කියලා කියන්න වෙන්නේ. නේද? මෙච්චර මේ ගල් ඉවරලා අපාය යනවා නේ කොයික මා පුදුම කතන්දරයන්නේ. ඒ වගේ සිතුවිලි වලට ඒ වගේ හැඟීම් වලට ඉඩ දිය යුතු නැහැ. ඒකෙන් අදහස් වෙනවා ඒ කෙනාගේ හිතේ සැකයක් තියෙනවා. ඒ කෙනාගේ හිත දෙස් දෙනවා. ඒක වෙනම කතන්දරයක්. නමුත් තම තමුන්ට අවංකව හැකි උපරිමයෙන් කරගෙන ඉඳියොත් අන්න ඒකම අපිට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අවසාන වෙලාවේ. මම මෙහෙම කාලයක් ගෙව්වානේ කියලා හිතට නගා ගන්න. අන්න මරණය ශ්‍රී කිරීමක්. මේ මරණය අත්දකින්නකොට ඒක තමුන්ට සම්බන්ධ කර ගැනීමක් මේ ජීවිතවලට හොඳයි. ඒක අර විදිහට දවස පුරා මරණය මෙනෙහි කර කර ඉන්න ඕනේ නැහැ. සුදුසු අවස්ථාවේදී මෙනෙහි කරනවා. ඒ වගේ දෙයක් අත්දකින්න අවස්ථාවේදී මෙනෙහි කරනවා. නැවතත් සමුන්ගේ හුරු පුරුදු සිහිය පීටවාගෙන කල් ගෙවන්න පුළුවන්. ඔන්න තව වෙලාවකට මෙන්න මේ කයේම පිළිකුල අත්දකින්නවා. කොහොමද අත්දකින්නේ? දැන් අපි හිතමු වැසිකිළියට යනවා. වැසිකිළියට ගියාම වැසිකිළියෙන් නැගිටලා බැලුවාම ඔය පේන දේ මගේ ඇඟේ ඉඳලා නම් පිට වුණේ නෑ කියලා කියන්න තරම් උත්සාහ ගන්න පිරිසක් ඉන්නවනේ. දැන් ඔය විනාඩි කීපයකට කලින් ඔය ඇඟ ඇතුලේ තමයි ඔය ටික තියුනේ. ඔච්චර අසුචියක්, ඔච්චර ගඳ ගන්න දෙයක් මගේ ඇඟේ මෙච්චර ටිකකට කලින් තියුණාද කියලා බරපතල නිකන් සැකයක් මතුවෙනවා සමහර කට්ටියට. මේ සුවඳ විලවුන් ගලලා මේ තියෙන මේක ඇතුලේ කොහොමද මෙහෙම දෙයක් තියුණි කියලා නේ. තිබුණානේ. තිබුණා. අන්න එහෙනම් පොඩ්ඩක් හැරිලා බැලුවාම අන්න අර අසුචිය පේනකොට ඒකම ඇති ඔය පිළිකුල. ඉතින් එහාට නිකන් මහා අමුතුවෙන් පිළිකුලක් වඩන්න දෙයක් නෑ. දවසකට අවස්ථා කිහිපයක් උදා වෙනවා. ඔය විදිහේ පිළිකුලක් වඩා ගන්න. නේද? න බඩේ අමාරුවක් වගේ හැදිච්ච දවසට වැඩිපුර අවස්ථා උදා වෙනවා. ඒ විදිහේ පිළිකුලක් වඩා ගන්න. එයි අර නැගිටිනවා, එළියට එනවා, ආපහු ගිහලා වාඩි වෙනවා. ආපහු නැගිටිනවා, එළියට එනවා, ආපහු ගිහලා වාඩි වෙනවා. සමහරු ඉතින් ආපහු එන එක නවත්තලා ඒකෙම වාඩි වෙලාම ඉන්නවා. එහෙමත් පුළුවන් ඉතින් නේද? ඒ කිය අපරාධනේ පෙට්‍රල් අර මගට එනවා යනවා කියන එක. එච්චරට බඩේ යනවා. අන්න බඩේ යන දවසට වැඩිපුර මෙනෙහි කරන්න පුළුවන් නේ. අන්න ෆ්ලෂ් කරන කලින් ඔන්න බැලුවා එකපාරයි, ඔන්න බැලුවා දෙපාරයි, වට 20ක් විතර බඩ ගියොත් 20 පාරක් මෙනෙහි කරන්න පුළුවන්. ඒ ඇති මම කියන්නේ. එතනින් එහාට නිකන් අමුතුවෙන් මේ පිළිකුලක් හොයාගෙන යන්න දෙයක් නැහැ. ඔය ටික ඇති. ඊට පස්සේ අපි හිතමු ඔන්න මේ සෙම් සොටු පෙරෙනවා, මේ තුවාල වලින් සැරව ගලනවා, ඔය වගේ විවිධ රෝගී ස්වභාව මත වෙලා එනවනේ. නිකන් සෙම් සොටු කියන්නේ නිකන් රෝගී ස්වභාවයක් වගේ තමයි. ඉතින් නිකන් ඔහේ බේරි බේරි තියෙනවා. ඒ බේරි බේරි තියෙනකොට ආ මේ හොටු කෑල්ලක් මේ කබ ගලනවා මේ විදියට කියලා ඒ දකින මොහොතේදී සුළු වෙලාවක් අන්න අරගෙන මෙන්න බලන්න මේ කයේ ස්වභාවය කියලා පොඩ්ඩක් අන්න දැක දැනගන්න පුළුවන්. ඊට පස්සේ මේ තුවාලයක් නැත්තම් කුෂ්ටයක් රෑෂ් එකක් වගේ අහම අන්න ඒ වෙලාවේ ඒක පොඩ්ඩක් බලලා මෙන්න මගේ කයේ ස්වභාවය කියලා දැන දැක ගන්න පුළුවන්. ඕක පවුඩර් ගාලා වහන එකවත් මේකප් දාන එකවත් නෙමෙයි වැඩේ. මේ වෙනුවට මේ යථා ස්වභාවය දැනගන්න. ගොඩ දෙනෙක් හිතනවා මේකප් දාලා මේක වහන්න පුළුවන් කියලා. මේකප් එක දැම්මට තුවාලේ නැත්තම් කැළල නැත්තම් ওই කුෂ්ටේ වැහෙනවද? ප්‍රශ්නයක්. එහෙම දෙයක් වැහෙනවද එහෙම මේකප් දාපු පමණින්? ප්‍රශ්නයක්නේ. දැන් සමහරු ෆිල්ටර් දාලා වහන්න හදනවා. අමු අමුවේ තේරෙනවා මේ බොරුව කරන්න කියලා. මේ ෆිල්ටරයක් තියෙන්නේ කියලා. ඒත් ඉතින් දාගෙන ඉන්නවනේ. පෙන්නන්න හදනවා මම බලන්න මගේ රූපී ස්වභාවය හරි ලස්සනයි නේද කියලා පෙන්නන්න හදනවා. මේ තියලා තියෙන්නේ ෆෝන් එකේ ෆිල්ටරයක්. නැත්තම් Zoom එකේ ෆිල්ටරයක් තියෙන. ඈ ෆිල්ටරේට පුළුවනි රිලවියෙක් හොඳ ලස්සන මේ කාන්තාවක් විදියට වෙනස් කරලා පෙන්නන්න. වඳුරෙක් වුණත් වෙනස් කරන්න පුළුවන්. හොඳ රූපී ස්වභාවයක් තියෙන කෙනෙක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඔය පහුගිය දවසක වීඩියෝ එකක් දැක්කා. ඒකේ නෝනා කෙනෙක් ඉන්නවා කැමරාව ඉස්සරහා වාඩි වෙලා. අන්න අපි හිතමු ඔය දැන් කැමරාවෙන් රෙකෝඩ් කරනවා නැත්නම් ඔය Zoom එකක වගේ සම්බන්ධ වෙලා ඉන්නවා. නෝනා ගාව රිලවෙක් ඉන්නවා. රිලවට තේරෙනවා දැන් මේ ෆෝන් එකෙන් පේන්නේ මේ අපි දෙන්නගේ රූපේ කියලා රිලවට තේරෙනවා. මේ කණ්ණාඩියකින් බලනවා වගේ මගේම රූපේ තමයි පේන්නේ කියලා රිලවට තේරෙනවානේ. රිලව ඉතින් පොඩ්ඩක් එබිලා බලනවා. රිලවට පේනවා මමත් ඉන්නවා තමයි, මගේ ගාව වාඩි වෙලා ඉන්න නෝනත් ඉන්නවා තමයි. තවත් ටිකක් මූ කැමරාව ඇතුළට එබිලා බලනවා. අප්පට සිරි කියලා ආවෝ හැරිලා බලනවා. නෝනාගේ දිහා බලනවා, කැමරාව දිහා බලනවා. නෝනාගේ දිහා බලනවා, කැමරාව දිහා බලනවා. නෝනාගේ දිහා බලනවා, කැමරාව දිහා බලනවා. රිලවට උනත් තේරෙනවා යකෝ මෙතන ඉන්න ගෑණි නෙමෙයි නේ අර ඇතුලෙන් පේන්නේ. ඌටත් තේරෙනවා මොකද්ද අවුලක් තියෙන බව. මොකද්ද මේ අවුල? අන්න ෆිල්ටරේ. ෆිල්ටරින් ෆිල්ටරයක් දාලා හිතනවා, කල්පනා කරනවා තරුණ කරන්න පුළුවන් කියලා. ඉතින් ඕ වගේ කතන්දරනේ තියෙන්නේ. ඒ වෙනුවට මේ මට වයසයි කියලා වයස දැකගෙන ගත්තනම් මේ මගේ මේ හැම රැලි වැටිලා කියලා ඒක දැක දැනගත්තනම් මේ කය ඉස්සරහා කය ওই කණ්ණාඩියක් ඉස්සරහා ගිහිල්ලා හතක් පොවනකොට කණ්ණාඩියක් ඉස්සරහා ගිහිල්ලා රූපලාවන්‍ය කරනකොට මගේ මේ කය වැහැරිලා කියලා දැන දැකගත්තොත් ඒ තරුණ වයසේ තියුණ කය නෙමෙයි දැන් තවදුරටත් තියෙන්නේ මේ පියවරු වැහැරිලා මේ කය වැහැරිලා මේ තවදුරටත් මේකේ ආකර්ෂණීය ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ කියලා සුළු වෙලාවකට දැන දැකගත්තොත් ඒකම ඇති. ඒකම ඇති. එහෙම නැත්තම් සුදු කෙස් අර මොකද නරකෙස් පහළ වෙනවා කියලා කියන්නේ නේද? නරකෙස් පහළ වෙනවා. අන්න මේ කෙස් සුදු වෙනවා. සුදු වෙනකොට මේක නිකන් වහලා මේක මේ අලුත් පාටකින් ඩයි කරන එක නෙමෙයි වැඩේ. ඒ වෙනුවට මේ කෙස් සුදු වෙලා කියලා දැනගත්තොත් සුදු කෙස් දකින්නකොට වෙන කෙනෙක් කියනවා කෙස් සුදු වෙලා නේද කියලා. එතකොට පොඩ්ඩක් මතක් කරගත්තොත් අන්න ඒ විදිහේ සීකිරීමක්ම ඇති. දැන් පහුගිය දවසක පේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මගදී ඔය පිණ්ඩපාතේ යන අතරේ එතන බලා ඉන්නකොට මට කියනවා, බන්තේ මේ බන්තේට නරකෙස් පහළ වෙලානේ, රැවුලත් ඉදිලා කොණ්ඩෙත් ඉදිලා දැන් නම් හොඳටම ඉදිලා කියලා තමයි කියන්නේ. මං කෝවා 20 ගණන් වලනේ ඉදෙන්න පටන් ගත්තේ, 20 ගණනුත් early 20s, 20 ගණන් මුලදී ඔන්න ඉදෙන්න පටන් ගත්තේ. ඒ දවස්වලම නරකෙස් පහළ වෙලා තියුණා. ඒ දවස්වල කොණ්ඩේ ඉදුණා. එතකොට කිව්වා මේ අකලට කියලා නේද. ඊට පස්සේ තවත් ටිකක් ඉදෙනකොට කිව්වා ඔන්න ප්‍රඥාව කියලා. ඊට පස්සේ උඩු රැවුල ඉදුණා. එතකොට අප්පා දැන් නම් ටිකක් වයසයි කියලා හිතුණා. ඊට පස්සේ යටි රැවුලක් ඉදෙනකොට නම් කොහොමත් තේරෙනවා ඇත්තටම වයසට ගිහිල්ලා කියලා නේද. එතකොට අන්න ඒ වෙලාවට පොඩ්ඩක් මේ සුදු කෙස් තියෙන බව පොඩ්ඩක් හිතට නගා ගත්තොත් ඒකම ඇති. එතනින් එහාට මේ මහා ලොකුවට වෙනම ගිහිල්ලා මේ පිළිකුලක්වත් අසුභයක්වත් මේ කය සවහයවත් අමුතුවෙන් පුහුණු කරන දෙයක් නැහැ. ඒ වෙනුවට නිතිපතා ඔය සිහිය පිහිටවාගෙන ගනුදෙනු කරනකොට මරණය සිහි කරන්න සුළු වෙලාවක්, පිළිකුල සිහි කරන්න සුළු වෙලාවක්, අසුභය සිහි කරන්න සුළු වෙලාවක්, ඔය කයේ යථා ස්වභාවය සිහි කරන්න සුළු වෙලාවක්, මේ විදියට කොතෙකුත් අවස්ථා ගැලපිලා එනවා. ඒකම ඇති. ඒකම ඇති. අලුතෙන් හොයාගෙන යන දෙයක් නැහැ. සිහිය පීටවාගෙන ඉන්න කෙනෙක්ට ඕන තරම් මූණටම මුලිච්චි වෙනවා. ඒක මග අරින්න තමයි ඔය උත්සාහ ගන්න. එහෙම මග අරින්න ඕනේ නැහැ. ඒ වෙනුවට මේ සුදුසු අවස්ථාවේදී සුදුසු විදිහේ මෙනෙහි කිරීමක් ඉබේම හඳුන ගන්න පුළුවන් සතිමත් කෙනෙක්ට. ඒකයි අපි කියන්නේ අර ඔක්කොම කවලා සති කෑල්ල විතරක් තියාගන්න. ඒක මරණ සතියක් බවට පත් වෙන වෙලාවක් තියෙන්න පුළුවන්. ඒක අර විදිහට පිළිකුලක් මෙනෙහි කරන සතියක් බවට පත් වෙන වෙලාවක් තියෙන්න පුළුවන්. ඒක අසුභයක් මෙනෙහි කරන සතියක් බවට පත් වෙන වෙලාවක් තියෙන්න පුළුවන්. ඒ විවිධ අවස්ථාවල ඒක බවට පත් වෙනවා. නමුත් පුහුණුවක් විදිහට කරන්නේ සති කෑල්ල විතරයි. එතකොට ඕන එකකට විවෘතයි ඒ සතිය. අන්න ඒ විදිහේ පුහුණුවක් තමයි වඩාත් සුදුසු. එහෙම පුහුණුවක් කරොත් මෙන්න මේ ජීවිතයේ යම් යම් අවස්ථාවල මතුවෙන දේවල් අනුව, ඒ දේවල් අනුව අපේ ප්‍රතිපදාව වර්ධනය වෙනවා. ඒ දේවල් වලට විවෘතයි අපේ ප්‍රතිපදාව. අර සතිය ඉස්සරහට තව කෑල්ලක් දාගත්තොත් තමයි අවුල තියෙන්නේ. එතකොට විවෘත භාවය නැති වෙලා යනවා. නැති වෙලා යනවා. ඒ වෙනුවට අන්න අර විවෘත භාවයේ දිගට තියාගන්න හොඳම ක්‍රමය තමයි සති විදිහට විතරක් පුරුදු කරනවා. දැන් සමහරු කියනවා ආනාපාන සති. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා බවට සිහියක් මම පුරුදු කරනවා කියලා. හුස්ම පිළිබඳ සිහියක්. හොඳයි. හැබැයි ඒ සිහිය හුස්ම පිළිබඳ සිහියක් වුණ ගමන් ඉතුරු ටික ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවා නේ තුලින්. නේද? අපි කියන්නේ සිහියක් කියලා පුරුදු ගන්න. එතකොට සක්මනේ සිහියක්, හුස්ම පිළිබඳ සිහියක්, පිම්බීම හැකිලීම් පිළිබඳ සිහියක්, බත් කනවා කියන සිහියක්, ඔන්න ඔය විදිහට විවිධ සිහියක් පුරුදු කරන්න අවස්ථාවක් ඒ තුළ විවර වෙලා එනවා. ගොඩක් දෙනෙක් ඒ විදිහේ විවෘත භාවයක් නැහැ. එතකොට උත්සාහ කරන අර කෑල්ලකට අදාළව විතරක් සිහියක්. මම කරන්නේ ආනාපාන සතියනේ. ඇයිතුරු ඒවට මං කැමති නැහැ කියලා කියන්න පටන් ගන්නවා. එහෙම කිව්වහම මොකද වෙන්නේ? අන්න අර ප්‍රතිපදාවක් වර්ධනය වෙන්න තියෙන විභවය ඉඩකඩ ඇවිරීමක් තමයි ඒ තුල සිද්ධ වෙන්නේ. අර විදිහට මරණ සතියක් පුහුණු කරන්නත් ඉඩක් එන්න පුළුවන්. එන්න පුළුවන්. මේ විදිහට මේ කයේ පිළිකුල මෙනෙහි කරන්නත් ඉඩක් එන්න පුළුවන්. මේ මේ කයේ අර ගිරිමානන්ද එහෙම සඳහන් වෙන්නේ මේ කයට එන රෝගී ස්වභාව. අම්මෝ තියෙන රෝග කන්දරාවක් ඒකේ. ඈ ඒක කියාගෙන 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 ගිහිල්ලා අන්න පේනවා අන්තිමට නතර කරන්නේ කොහෙද? මේ මේ කය තුල මේ විදියට මේ අසුචි පහ කරන්න, මල මුත්‍රා කරන්න, මේකත් රෝගයක්. මේකත් රෝගයක්. ඒ මදිවට කියනවා බඩගිනි පිපාස ඇති වෙනවා. ඒකත් රෝගයක් කියලා තමයි ගිහිල්ලා නතර කරන්නේ. අර කියන්නේ අර බොහෝ ආයස තියෙන කාලවල තියුනේ ඔය රෝග හතර විතරයි කියලා. මලමුත්‍රා කරන්න ඕන වෙනවා, බඩගිනි පිපාස ඇති වෙනවා. ඔච්චරයි ඔච්චරයි තියෙන රෝග කියලා සඳහන් වෙනවා. එතකොට ඔය බඩගින්න උනත් ආපු ගමන් නිවන්න ඕනේ නෑනි. ඒ වෙනකොට පොඩ්ඩක් බඩගින්නෙක් ඉඳලා බැලුවොත් නේද, ඔන්න රෝගී ස්වභාවය හොඳට පේන්න පටන් ගන්නවා. එතකොට දැන් ඔය විකාල භෝජනයක් වගේ සමාදන් වෙච්ච කෙනෙක්ට බඩගින්න හොඳට අත්දකින්න පුළුවන්. බඩගින්නේ තමුතු රහත් තියෙනවනේ, අර කියන්නේ නිකන් ඉබේ කෙන්දිරි ගෑවෙන ලෙඩකි බඩගිනි කියලා කියන්නේ නේද? නිකනුත් කෙන්දිරි ගෑවෙනවා. ඒකට කෙන්දිරිය නොගා ඉන්න ඕනෙත් නෑ මං කියන්නේ. නිකන් කෙන්දිරි ගෑවෙනවා නම් ගෑපු දෙන්නේ, ඒකේ අවුලක් නෑ. අන්න බඩගින්න අත්දකින්නවා. සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත්, මං දන්නේ මගේ ජීවිතේ ගත්තොත්, මම බඩගින්න අත්දැකලා තියෙනවා. අපේ ඒ ගෙවල්වල සාමාන්‍ය එක වේලක්වත් මග ඇරුන්නේ නැති විදියට මහලකුවට තියුණේ නැතත්, ඉතින් මේ මොනවා හරි කන්න තියෙනවනේ. ඒක වෙලාවක්වත් මග ඇරිලා නැහැ. නමුත් ඉතින් අර විදිහට බඩගිනි අපිට අත්දකින්න ලැබෙනවනේ. එතකොට මේ බඩගින්න එකපාරට මේ බඩක් පුරවන්නේ නැතුව බඩගින්නුණත් පොඩ්ඩක් අත්දැකලා බැලුවොත්, ඊට පස්සේ අපි අහලා තියෙනවා හාමතේ හවෝ හාමත් වෙලා ආවා කියලා. ඔය කතාවට කිව්වට හාමත හාමත් වෙනවා කියන එක අපි අත්දැකලා තියෙනවද? අන්න ප්‍රශ්නයක් මතුවෙනවානේ. අපි ওই වචනෙට කිව්වට හාමත කියන එක අපි අත්දැකලා තියෙනවද? බඩගිනේ හාමතේ අතර වෙනස මොකද්ද? අන්න එක වේලක් මග ඇරුණාම බඩගිනි කියලා කියනවා. නමුත් අපි තුන් වේල් ගණනාවක් මග ඇරීගෙන ගියොත් අන්න මේක නිකන් මේක දිගට පවතින වෙහෙසක් බවට පත් වෙනවා. එතකොට මගේ ජීවිතේ මම එහෙම එකක් අත්දැකලා නැහැ. දකින්න ලැබෙලා නැහැ. නමුත් සමහර කෙනෙක් අන්න අපහසු අවදිවලදී ආර්ථික අපහසුතා ප්‍රශ්න තියෙනවා නම් අන්න ඒ වගේ වෙලාවක හාමත් වීමක් අත්දකිනවා. එතකොට ඒකත් අත්දැකීමක් තමයි නේ. ඉඳලා බලන්න පුළුවන්, ෆාස්ටිං කරලා බලන්න පුළුවන් දවස් දෙක තුනක් හාමත කොහොමද කියලා. දවස් දෙක තුනක් ෆාස්ටිං කරත් හාමතෙයිද දන්නේ නැහැ. හැබැයි ඔය තියෙන තෙල් තට්ටුවේ හැටියට කෙසේ නමුත් අන්න ඒව ආපු ගමන් අයින් කරනව වෙනුවට පොඩ්ඩක් මේ ලෙඩේ අත්දැක්කොත් නේද, ඔය මුත්‍රා බරක් පිට කරන්නේ නැතුව අල්ලගෙන ඉන්නකොට කොච්චර අමාරුද කියලා පොඩ්ඩක් අත්දැක්කොත්, අසුචි බරක් එන්න පිට කරන්න එනකොට ඒක නවත්තගෙන ඉන්න කොච්චර අමාරුද කියලා බැලුවොත්, අර පිට කරනකොට ඒකේ තියෙන පහසු අත්දැක්කොත්, අන්න ඒ විදිහේ සිහියක් මේ මතුවෙන දෙයට විවෘතයි. ඒ මතුවෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හැකියාවක් ඒ තුල තියෙනවා. ඒ තුල තියෙනවා. ඒක තමයි නියම පුහුණුව බවට පත් වෙන්නේ. ඒකයි අපි කියන්නේ විවෘතව සති කියන නාමයෙන් පුරුදු කරමු. සිහියක් පුරුදු කරමු. ඒ සිහිය විතක මරණ සතියක් වෙන්න පුළුවන් මේ අද වගේ දවසක. නේද? එහෙම නැත්නම් අර විදිහට මේ කයේ රෝගී ස්වභාවයක් පිළිබඳ සිහි කැඳවීමක් වෙන්න පුළුවන් අසනීප දවසක. මේ විදිහේ මේ කයේ පිළිකුල් ස්වභාවය පිළිබඳ මතක් කිරීමක් වෙන්න පුළුවන් දවසට කිහිප වරක්. අන්න ඒ විදිහට නැවත නැවත මොකද්ද මේ කරන්නේ? මේ අල්ල බදාගත්ත දේ තුල තියෙන අනතුර ආදීනව මෙතනත්තා දකිමින් කල් ගෙවනවා. එහෙම දකින්න දකින්න මොකද වෙන්නේ? මේකට තියෙන බැඳීම ටික ටික ලිහිල් වීමකට ලක් වෙනවා. ඒ ලිහිල් වීම අපිට අවශ්‍යයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ උපදීන් නැති කිරීම, ෂය කිරීම, ඒක තමයි අවශ්‍ය වෙන දේ. ඒක තමයි අවශ්‍ය වෙන දේ. එතකොට කෙනෙක් හිතනවා මේව මේ විනාශ කළා කියලා මේ ෂය කරන්නේ. මෙය විනාශ කළා ෂය කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ෂය කිරීමක් බවට පත් වෙන්නේ මේ සියලු උපාදානයේ නැති කිරීම. සබ්බුපාදානක්ඛය නැති දුක්ඛස්ස සම්භවಂತಿ. මෙන්න මේ උපාදානයන්ගේ ෂය කිරීම දුකෙහි කෙලවර වීමක් බවට පත් වෙනවා කියන්නේ මේ උපාදානයන්ට තියෙන බැඳීම, මේ ග්‍රහණය, ඒක තමයි ෂය කරන්නේ. එහෙම නැතුව මේවා මේ අයින් කළා දැම්මයි කියලා හරියන්නේ නැහැ. මොකද හේතුව අර බන්ධනේ තාම තියෙනවනේ. අයින් කරත් බන්ධනේ තියෙනවා. ඒක නිසා අන්න මොකද්ද කරන්න යන්නේ? මේවට තියෙන බැඳීම තමයි ෂය කරන්න බලාපොරොත්තුව. ඒ බැඳීම ෂය කරන්න අවශ්‍ය වෙන්නේ අන්න අර විදිහේ සිහිය පිටවා ගැනීමක්. අන්න මරණය සිහි කරන්න සුදුසු අවස්ථාවක් ආවහම ඒ මරණය සිහි කිරීම තුළ අර බැඳීම යම් පමණකට අන්න දුර්වල වීමකට ලක් වෙනවා. කයේ යථා ස්වභාවය සිහි කරන්න අවස්ථාවක් ආවහම ඒ සිහි කිරීම තුළ කයට තියෙන අන්න ග්‍රහණය පොඩ්ඩක් අඩු වෙනවා. ඔන්න ඔය විදිහට මේ දේවල් තියෙන්න පුළුවන්. නමුත් මේ දේවල් වලට තියෙන බැඳීම දුරු කිරීම තුළින් අන්න අපිට පුළුවනි මේ උපාදානයන්ගේ ක්ෂය කිරීමක්, සබ්බඋපාදානක්ඛය, සියලු උපාදානයන්ගේ නැති කිරීමක්, ක්ෂය කිරීමක්. අන්න ඒ තුළ දුකෙහි ඉපදීමත් අඩු වෙනවා නැති වෙනවා කියන එක දැක දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හිතුවත් අර පංච උපාදානස්කන්ධ විදිහට තියාගෙන ඉන්න මේ හිතිවිලි මතක මේ දේවල් වලටත් බැඳීමක් තියෙනවානේ. ඒ දේවලුත් අපේ කරගෙන තියෙනවානේ. එතකොට සතිමත් පුහුණුවක් තුළ අන්න මේ දේවලුත් අන්න අපි සිහියට හසු කර ගැනීම තුළ ඒ දේවල් මගේ කර ගැනීම පොඩ්ඩක් අඩු වෙලා ඒවා යම්කිසි දුරස්ස ස්වභාවයකින් නිරීක්ෂණය කිරීමක් අපි උත්සාහ ගන්නවා. දැන් ඕකට ගැන කියනකොට පහුගිය දවසක හම්බුණා ඔය ෆ්‍රෝසන් කියලා අර ළමයින්ගේ වගේ චිත්‍රපටියක්. ඒකේ තිබුණා Let it go කියලා සින්දුවක් තියෙනවා ඒකේ. Let it go. ඒක හරි ප්‍රසිද්ධයි. ඒක එතකොට කියන්නේ මොකද්ද? මේවා අතහරින්න කියලානේ කියන්නේ. අතහරින්න හේතු කාරණා ඒ සින්දුවේ සඳහන් වෙනවා. ඒකේ කියනවා It's funny how some distance makes everything seem small. අන්න මේ පොඩි දුරස්ත භාවයක් තුළ මේ හැමදේම පොඩි පොඩි වෙලා පේන විදිය. ඒක හරිම ආකර්ෂණීයයි. මේ දුරස්ත භාවයක් තුළ මේ හැමදේම නිකන් පොඩි වෙලා පේනවා. පොඩි වෙලා පේනවා and කියනවා ඊට පස්සේ කියනවා and the fears that controlled me can't get to me anymore. මේ මාව පාලනය කරපු විවිධ බිය, මාව පාලනය කරපු විවිධ හැඟීම්, මාව පාලනය කරපු විවිධ මතවාද මේ වගේ දේවල් මට ලං වෙන්න දැන් හැකියාවක් නැහැ මේ දේවල් වලට. මොකද හේතුව අන්නර යම් දුරස්ත භාවයක් ඇති කරගෙන තියෙනවා. ඒ දුරස්ත භාවය තුළ තමයි මේ ආරක්ෂාව ඇවිල්ලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. එතකොට සාමාන්‍ය අපි ගත්තොත් දැන් ওই සිහියේ තියෙන ඔන්න ඔය වගේ දුරස්ත භාවයක්. වෙනදා මේ රෙද්ද අස්සේ දාගන්න ඒවා දාගෙන කනෝ කනෝ කියන නයි පොඩක් ඈතින් තියාගෙන මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මේ විදිහේ දේවල් පහළ වෙනවා කියලා පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න තමයි උත්සාහ ගන්න. අන්න සිහිය පිටවා ගැනීම තුළ යම් දුරස්ත භාවයක් ඇති වෙනවා. ඒ දුරස්ත භාවය තුළින් අපිට දකින්න පුළුවන් අන්න මේ දුරස්ත භාවයෙන් මතුවෙන වෙනස. අර විදිහට පොඩි දුරස්ත භාවයක් මතුවන ගමන් අර දේවල් පොඩියට පේන්නේ. වෙනද තරම් ලොකු වෙලා පේන්නේ නැහැ. ලොකු ප්‍රශ්න නෙමෙයි. ඒ දේවල් වලට අපිට අනතුරක් කරන්න තියෙන හැකියාව පොඩ්ඩක් අඩු වෙනවා. මගේම හිතවිලි කියලා අඳුන්නපු දේවල් පොඩ්ඩක් ඈත තියා නිරීක්ෂණය කරන්න පුළුවන්. මගේම දේවල් කියලා මේ මහා කලබලයක් විදියට, මහා ගොරනාඩුවක් විදියට පෙනුණු දේවල් පොඩ්ඩක් ඈතින් තියාගන්න පුළුවන්. ඕකට උදාහරණයක් උපමාවක් විදියට දෙන්නේ ට්‍රැෆික්. අපි හිතමු අපි කොහරි ගමනක් යනකොට මහා ට්‍රැෆික් එකකට අහු වෙනවා. ඉස්සරහිනුත් වාහන, පිටිපස්සෙනුත් වාහන, හෝන් ගහනවා. ඉතින් හෝන් එක උඩ නැගගෙන ඉන්නවා, ටික වෙලාවකින් දොර උඩ නැගගෙන ඉන්නවා, ටික වෙලාවකින් වාහලේ උඩ නැගගෙන ඉන්නවා. ඔහොමනේ ওই දැඟලිල්ල. එතකොට ඕක ඇතුලේ පය ගණනක් ඉන්නකොට කොච්චර වෙහෙසක් මතුවෙලා එනවද අර ට්‍රැෆික් එක ඇතුලේ. අන්න ඒ අපේ දුරස්ත භාවය වැඩිය නෑ. ට්‍රැෆික් එකේ තමයි අපි ඉන්නේ. හැබැයි තව කෙනෙක් සැහැල්ලු ගුවන් යානෙකින් මේ මීටර් 2-300ක් උඩින් ගමන් කරනවා. එතකොට මෙයාට මේ ට්‍රැෆික් කියන එක හරි ලස්සන අලංකාර දර්ශනයක්. ගිනි පෙට්ටි තියලා වගේ පාර පුරාවට පාට පාට වාහන කියලා බලාගෙන මේ තැනත්තා අතවනාගෙන යනවා. මොකද උනේ? එයාට දැන් තියෙන්නේ අර එයා ට්‍රැෆික්. එයාට ග්‍රවුන්ඩ් ට්‍රැෆික් නෙමෙයි. අර පොඩි මීටර් 2-300ක දුර. ඒ වෙනස. ඒ වෙනස තුළ අර පීඩාවේ කොච්චර වෙනසක් පරිවර්තනයක් වුණාද කියලා දැක දැනගන්න පුළුවන්. අන්න සිහිය පිහිටවීම තුළත් සිද්ධ වෙන්නේ ඔන්න ඒ විදිහේ දුරස්ත භාවයක් හිත තුළ ඇතිවීම. ඒ දුරස්ත භාවය නිසා අන්න කලින් වෙහෙස දීපු කලින් වැද්දාසේ දාගත්ත මෙන්නයි ඔන්න දැන් ඈත තියා පොඩ්ඩක් තියාගෙන මේ ස්වභාවය දැක දැන ගනිමින් මේ තැනැත්තා කල් ගෙවනවා. අන්න මොකද උනේ අර තමුන්ගේම කියලා ගත්ත හිතිවිලි, තමුන්ගේම කියලා ගත්ත බිය, තමුන්ගේම කියලා ගත්ත සැකසංකා මේ දේවල් පොඩ්ඩක් දුරින් තියලා බලන්න පුළුවන් හැකියාවක්. දුරින් තියලා බැලීම තුළ ඒවායේ තියෙන බල බිඳීමක් මේ තැනැත්තටත් දකින්න පුළුවන්. අන්න මොකද උනේ ඒ නිරීක්ෂණය නිසාම අර විදිහට අර මගේ කියලා ගත්ත හිතිවිලි මගේ නවන ස්වභාවයක් ටික ටික දැක දැනගන්න පුළුවන්. ඒවට තියෙන ආකර්ෂණය, ඒවට තියෙන බැඳීම ටිකක් දුරස් වෙලා දුර්වල වෙලා යනවා. අර මගේ කයට තියෙන බැඳීම ටිකක් දුරස් වෙලා දුර්වල වෙලා යනවා. මේ වේදනාව වුණත් මගේ වේදනාව කියලානේ මේක ගන්නේ සාමාන්‍යයෙන්. නමුත් භාවනාවක් කරනකොට වේදනාව පිළිබඳ වේදනානුපස්සනාවක් සඳහා ඉඩ එනවා. මං කොහොමද කිව්වේ වේදනානුපස්සනාවක් සඳහා ඉඩ එනවා කියලා තමයි මං කිව්වේ. ඒතර ඒක එක පරියන්කයක ওই දෙක තුනම තියෙන්න පුළුවන්. ගොඩ දෙනෙට මේ පැටලෙන්නේ මොකද්ද? කායානුපස්සනාව කරලා ඉවර වෙලා වේදනානුපස්සනාව කරන්න යනවා. වේදනානුපස්සනාව කරලා ඉවර වෙලා චිත්තානුපස්සනාව කරන්න යනවා. ওই තුනම ඉවරලා ධම්මානුපස්සනාව කරන්න යනවා. අන්න වර්ධින පොට. ඒ වෙනුවට එකම පරියන්කේ වේදනානුපස්සනා අවස්ථාවක් එන්න පුළුවන්. ඔන්න වේදනාවක් මේ කකුල් තද කරගෙන උකුල් ඇටේ දිහාවෙන් මතුවලා එනවා. දනිස්ස දිහාවෙන් මතුවලා එනවා. අන්න ඒ අවස්ථාවේදී වේදනානුපස්සනාවට තමයි ওই ඉඩක් ඉවර වෙන්නේ. අන්න මගේ කියලා ගත්ත වේදනාව මගේ නොවන ආකාරයකින් බලන ක්‍රමේ මේ වේදනාවට තියෙන බැඳීම මේ උපාදානක්කය කතාවනි කියන්නේ මේ වේදනාව මගේ කියලා අරගෙන පුරුදුයි. ඒ ගැන්ම ටිකක් දුර්වල කරන්න දුරු කරන්න ලැබෙන අවස්ථාව. මේ හිතවිලිත් ඒ වගේ තමයි. ඔන්න ඔය විදිහට නැවත නැවත මේ පංච උපාදානස්කන්ධ කියන දේ සිහිය පීටවා ගැනීමක් නිරීක්ෂණය කිරීමක් තුළ මේ පංච උපාදානස්කන්ධ තියෙන්න පුළුවන්. හැබැයි ඒකට තියෙන බන්ධනය බැඳීම තමයි මේ නැති කරන්නේ. බැඳීම නැති කරාම දුක එතනින්ම කෙලවරයි. පංචපාදානස්කන්ධය දැනට තිබුණත් දුක එතනින් කෙලවරයි. ඒකනේ සඳහන් වෙන්නේ ඔය රහතන් වහන්සේ කෙනෙක්ගේ කය නිරුද්ධ වෙන අවස්ථාව. ඈ කය නිරුද්ධ වෙන අවස්ථාව. සමහර වෙලාවට සඳහන් වෙනවා මේ ගිනි තියාගත්තා කියලා. මේ කයට. ඉතින් මහානිකං මේ පා කරපු මහානිකං අන්තවාදී ක්‍රියාවක් විදිහට තමයි බැලු බැල්මට පේන්නේ. නමුත් අර බන්ධනේ බිඳලා ඉවරයිනේ. දැන් මේ ගිනි ගන්නේ මගේ කය කියලා ග්‍රහණයක්, මේ ගිනි ගැනීම තුළ මාව විනාශ වෙනවා කියලා ග්‍රහණයක් මේ කෙනාට මේ රහතන් වහන්සේට මතුවෙන්නේ නැහැ. අන්න මොකද උනේ? ඒ කයට තියෙන ඒ උපාදානස්කන්ධයට තියෙන බැඳීම, ඒ ග්‍රහණය බිඳලා ඉවරයි කලින්ම. දැන් මේ කොහෙදෝ ගිනි ගොඩක් ගිනි ගන්නවා. ඔය වත්තේ පිටියේ ගිනි ගොඩක් ගැවුවාම ඒක ගිනි ගන්නවනේ. ඔබ ගිනි ගත්තයි කියලා අපි මේ අපි දැවෙනවායි 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 කියලා දඟලන්නේ නැහැ නේ. ඔන්න ඔය වෙනස තියෙන්නේ. දැන් මේ කට්ටිය බලයිද දන්නේ ගිනි තියාගෙන. ගිනි තියාගෙන බලන්නකෝ ඔය ගින්න නිවන්න කොච්චර ගායක් මතුවලා එනවද කියලා. ඒ වෙලාවට දකින්න පුළුවන් බැඳීම ෂය වෙලා නැහැ කියලා නේද? ඔය දිවි නා ගන්න කට්ටියම හරි ජෝකර්ලා අප්පා. අර අපේ ගෙවල් ළඟ මිනිස්සෙක් ඇවිල්ලා මේ දුගනාවලු ඒ එහා ගෙදර ගෑනු කෙනාට අක්කේ මම ලින්දර පයින්නවා ඒකවලු ලින්දර පැන්නලු පාලු වත්තක තියෙන ලින්දකට පැන්නලු අක්කේ මම පයින්නවා ඒකලු පැන්නලු අනේ බලනකොට ලින්දේ වතුර තිබිලා නැහැ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? ගිහිල්ලා ලින් පතුලේ වැදිලා අතක් පයක් කැඩිලා කකුල කැඩිච්ච වෙලා ඒ ඉඳලා විලාප තියනවලු අනේ මගේ ජීවිතේ බේරගනියෝ අනේ මාව ගොඩට ගනියෝ කියලා ඔන්න විලාප තියනවා කෑ ගහනවා. ඔක තමයි යථාර්ථය. ඔක තමයි යථාර්ථය. ඔය ඔය මේ උපාදානස්කන්ධයට තියෙන ග්‍රහණය තමයි ඔය තියෙන්නේ. ඔය දිවිනහ ගන්න කට්ටිය හරිම ජෝකර්ලා. ඒ වෙලාවෙ ඉඳලා කෑ ගහනවා මාව බේරගනියෝ ඉස්පිරිතාලෙකට අරගෙන බලන් ඵලයල්ලා කියලා කෑ ගහනවා. ඉතින් ඒ වගේ යථාර්ථයක් තියෙනවා. අන්න ඒක දැනගෙන කටයුතු කිරීම තමයි ක්‍රමවේදේ. ඒ සඳහා උත්සාහයක් ගත්තොත් ක්‍රමානුකූලව පුහුණු කරගත්තොත් අන්න ඒ කෙනාට දකින්න පුළුවන් මේ උපාදානස්කන්ධයේ තිබීම ඒකට තියෙන ග්‍රහණය බැඳීම දුරු වෙන ආකාරය. ඒ වගේ වෙනසක් පරිවර්තනයක් සිදුවීම සඳහා අද දවසේ මේ මතක් කිරීමත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. රොහමත් ස්වාමීන් වහන්ස, අද දිනෙත් කෞරිය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. අපගේ ඉදිරිදා ජීවිතයට බොහොමත්ම ගැළපෙන පරිදි මේ ප්‍රතිපදාවක් වඩාගෙන යනකොට ඊට ප්‍රයෝජනවත් වන ආකාරය විශේෂ ධර්ම දේශනාවක් කියලා කියන්න පුළුවන්. ධර්ම සම්බන්ධ වෙච්ච අයගේ පහසුව සඳහා පොඩි සාරාංශකත කිරීමක් කරනවා ධර්ම දේශනාව. අද දිනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සඳහන් කරේ අප මේ ජීවිතයට දුක වේදනාව එන විදිය, මේ නිසා මේ පීඩාවට පත් වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ස්වාමින් වහන්සේ විස්තර කරා. අපි නොඑක් දේවල් අපේ ජීවිතයේ ගොඩගසාගෙන සිටිනවා, දේවල් විදිහට ගොඩගසාගෙන සිටිනවා. ඊට අමතරව පුද්ගලයෝ ලෙස අපගේ ජීවිතය සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඊටත් වඩා අපි මම කියන පුද්ගලයා කෙරෙහි බැඳීමක් පවත්වාගෙන ඉන්නවා. මේ කියන හැමදේ නිසාම ඒට පදනම් වූ ඒ පදනමට යම් අභියෝගයක් දෙදරාම යෑමක් ඇති වෙනකොට මේ දුක වේදනාව වෙහෙස පීඩාව කියන දේ අප තුළ ඇති වෙනවා. ඉතින් මේ වෙහෙස පීඩාව එන්නේ කොහොමද, ඒ වෙහෙස පීඩාව නැති කරගන්නේ කොහොමද කියන කාරණාවත් ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් පැහැදිලි කරා. ඒට මූලික කාරණය මේ උපදීන් කියන දේ තමයි දුකට හේතු කරන්නේ. ඉතින් ඒ උපදී ඇතිවීම නැති කරගන්නේ කොහොමද, ඒට ප්‍රතිපදාවක් වඩන්නේ කොහොමද කියන කාරණය ස්වාමීන් වහන්සේ සඳහන් කරා. තවදුරටත් ධර්ම දේශනාවේ අඩංගු වූ ඒ කරුණු සමන් දෙන්න පුළුවන් අපේ YouTube channel එක, නිස්සරණ වනේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඊට අමතරව මික්සෙල්ලාර් ඔස්සේ නැවතත් මෙම ධර්ම දේශනාවට සමන් දෙන්න පුළුවන්. ඉතින් අපටත් අද දිනේ ඉතාමත් අප මේ සම්බන්ධලා ඉන්න මේ වැඩසටහන පවත්වාගෙන යන අපටත් හිත හැදෙන්න පුළුවන් විදිහේ ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා වැඩසටහන අවසන් වෙනතෙක් අප සමග සම්බන්ධ වී සිටින්න. වැඩසටහනට සම්බන්ධ වෙච්ච දවසේ ඉඳලම අපට උපකාර කරපු අපේ මිත්‍රයා නාමන්ත ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. ඉතින් වැඩසටහන අවසානයේ අපි පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සියලු දෙනාම අප සමග සම්බන්ධ වී සිටින්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට තිබෙන්නේ දැනෙන වේදනාව පීඩාව තමයි මගේ තුළින් අපිට වෙලා යන්නේ. මේ වෙහෙස පීඩාව නැති කරගන්න තමයි අපිට සතිය කියන දෙයක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කියා දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ සතියක් වඩන්න කොහොමද අපි පුහුණු කරන්නේ, පුහුණු වෙන්නේ කියලා. ඒ සඳහා අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් නිර්මාණය කරලා තිබෙනවා. මේ අත්පත්‍රිකාව මං සියලු දෙනාත් එක්ක ඉදලා හදා ගන්නම්. දැන් මේ පුහුණුව ගන්න උත්සාහ කරන කෙනෙක්, කැමැත්තක් ඇති කෙනෙක් මූලිකවම මේ වීඩියෝ පට දෙක නරඹලා ඒ පිළිබඳ අදහසක් ඇති කරගන්න, සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ පට දෙක නිර්මාණය කරලා තිබෙන්නේ. වීඩියෝ පට දෙක නරඹලා පැහැදිලි අදහසක් ඇති කරගන්න කොහොමද මේක පටන් ගන්න කියලා. එහි තිබෙන මූලික කාරණා ඉතා වැදගත් වෙනවා පුහුණුවකට බැස ගන්නකොට. සති මාත්‍රය කියන එක මුලින්ම සතිමත් හිඳ ගැනීමේදී කොහොමද සතිය පිහිටුවන්නේ, සතිමත් ඇවිදීමේදී කොහොමද සතිය පිහිටුවන්නේ කියන කාරණා මැනවින් මෙහි පැහැදිලි කරලා තිබෙනවා. විදුපති නරබලා එම අදහස මූලිකවම ඇති කරගෙන වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව. ඒ සඳහා දිනේවෙන් කරගත්තු කාලයක් උදෑසන අවදිවීමෙන් පසු හෝ රාත්‍රී නින්දට යාමට ප්‍රථම මේක කරන්න පුළුවන්. තමසුළු කාලයකින් පුහුණුව පටන් ගන්න පුළුවන්. විනාඩි 5ක් පමණ කාලයක් තමන්ගේ පුහුණුව ආරම්භ කරන්න පුළුවන්. ඉන්පසු ක්‍රමානුකූලව එම පුහුණු කාලය දික් කරන්න පුළුවන්. විනාඩි 10ක්, 15ක්, 20ක් පමණ කාලයක්. එහෙම තමුන්ගේ පුහුණු සතියක් පමණ සිද්ධ කිරීමෙන් පසු පැය දෙකක පමණ කාලයක් තමුන්ගේ පුහුණුව සම්පූර්ණ වීමෙන් තමන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. එම අත්දැකීම් ලියා එවීමට Google Form එකක් සහ email address එකක් මෙහි සඳහන් කරලා තිබෙනවා. අත්දැකීම් ලිවීමේදී මූලික කාරණා කිහිපයක් ඇතුළත් කිරීම ඉතා වැදගත් වෙනවා. එය තමන්ගේ පුහුණුවේ පරිණතභාවය පිළිබඳව පැහැදිලිවම අදහසක් පෙන්වා දෙනවා. කොහොමද මේ සතිමත් හිත ගැනීම ආරම්භ කරේ, සතිමත් ඇවිදීම කරේ කොහොමද, තමන්ගේ මූලික අරමුණ මොකද්ද. උදාහරණයක් ලෙස සතිමත් හිඳ ගැනීමේදී නම් ආනාපානේද, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිමද කියන කාරණා මනාව සඳහන් කරලා, කොපමණ කාලයක් කොපමණ හුස්ම රැලි ප්‍රමාණයක් පිම්බීම හැකිලිම් ප්‍රමාණයක් සතිමත් වෙන්න පුළුවන් වුණාද, දැනුණාද, සතිය නැහැයි කියලා දැනගත්තේ කොහොමද, නැවතත් මූලික අරමුණට ආවේ කොහොමද, මේ කාරණා මනාව සඳහන් කළා. එම වார்த்தාව අපට ලියවන්න පුළුවන්. වඩා වැදගත් වන්නේ නොකඩවා කරන පුහුණුව, තමන්ගේ පුහුණු කාලය දික් කරන්න එදිනදා ජීවිතයේදී රැකියාවේදී මෙම සතිය තමන්ට ඉතා වැදගත් වෙනවා, පුහුණුවෙන් ප්‍රයෝජනවත් වෙනවා. එම නිසා සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා පුහුණුව නොකඩවා කරගෙන යන්න, නවකීන් වැඩසටහනට සම්බන්ධ කරවන්න. මොකද ස්වාමින් වහන්සේලා ඒ වගේම වැඩසටහනට මෙම දායකත්ව දෙන පිරිස් විශාල වැඩ ගොඩක් තියාගෙන තමයි මෙම දේවල් සියලු දෙනාගේම යහපත වෙනස බෙදා හදාගන්නේ. වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නව සිලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් වෙලා තිබෙනවා. වැඩසටහන අතරතුර සියලු දෙනා සමග මම මෙම දත්ත බෙදා හදා ගන්නවා. ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා අපි ආරාධනා කරේ අපේ ධම්මසාගර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවද කියලා දැනගන්න කැමති. අවසරයි ස්වාමීන් වහන්ස.
නදීප් තමයි ඉතින් කියන්න වෙන්නේ අපිට සම්බන්ධ වෙලා ඉන්නවද කියලා සාගර.
පේනක් නැහැ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් රැඳී සිටින පුළුවන් වැඩ.
හරි, ඔව්
එහෙම ස්වාමීන් වහන්ස, බොහොම තුපි තෙරුවන් සරණයි. ඉන්ද්‍රරැද්දා අද දිනේ ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමට ඔබට
බොහොමත්ම ස්තුතියි. පින් සිද්ධ වෙනවා නදීප්. ගරු ස්වාමින් වහන්ස, වාර්තා දෙකක් ලැබී තිබෙනවා, ඒ ඉදිරිපත් කිරීමට අවසරද?
හොඳයි, හරි.
ස්වාමින් වහන්ස, අවසරයි ස්වාමින් වහන්ස. සතිමත් සක්මන පාදයේ යටිපතුලේ ස්පර්ශය වෙත සතිය පවත්වමින් සක්මන ආරම්භ කළෙමි. සිතුවිලි ප්‍රබල ලෙස සිතට ගලා එන විටදීත් යටිපතුල් වෙත සිහිය පවත්වන්න උත්සාහ කළෙමි. සමහර විට සිතුවිලි ඔසේ ඇදී ගිය සතිය නැවත පාද ස්පර්ශය වෙත පැමිණීමෙන් සිත එසේ සිතුවිලි ඔසේ ඇදී ගිය බව දැනගත්තෙමි. විටින් විට තද නිදිමත බව පැමිණ ඇස් පියවි යාමට ගිය බව දැක්කෙමි. සක්මන ඉබේම සිදුවන්නට ඉඩදී බලා සිටියෙමි. පියවර 12ක් පමණ එක දිගට සතිය පාද ස්පර්ශය වෙත පවත්වා ගන්න හැකි විය. සක්මන විටින් විට නැවතෙමින් ඇරඹෙමින් සිතුවිලි සමගින් ඉබේම සිදුවිය. සිත සක්මන කෙරෙහි ඒකාග්‍ර වීම ප්‍රබල ලෙස සිදු නොවුනද සක්මන පැයක කාලයක් පුරා සිදු කළ පසු සෑහෙන චිත්ත විවේකයක් අත්දැකිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේටත් රාජිකා ඇතුළු සංවිධායක මණ්ඩලයටත් සහභාගී වන සියලු සැදැහැත් පිරිසටත් මේ පින් හා කුසල් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායු අත්වේවා. නිවන් පිණිසම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස.
හරි, එතකොට දැන් ඔතන මේ ඔය අත්දැකීම අරගත්තොත් අපි අද දවසේ කතා කරපු දේත් එක්ක සම්බන්ධ කරන්න අන්න අර දැන් මේ සිතිවිලි ප්‍රබල ලෙස ගලාගෙන එනවා. එතකොට ඒ බව දැනගනිමින් ඉන්දියා කියලා සඳහන් කළ තිබුණා ඔය වාර්තාවේ. එතකොට අපි හිතමු මේ සිතිවිලි ප්‍රබල විදියට මෙහෙම ගලාගෙන එනකොට ඒ බව දැනගනිමින් අපි කල්ගෙවනවනේ. එතකොට ඔන්න ටිකක් වෙලා තිවිලා මේ හිතිවිලි ආයේ සමතේකටපත් වෙනවා, සමනය වෙනවා. ආයි විවේක තත්වයක් වගේ මතුවලා එනවා. නැවතත් ඔන්න හිතිවිලි ප්‍රබල විදියට ගලාගෙන එනවා. ඔන්න ඒ විදියට නිකන් අර තරංගාකාරයෙන් රැලි වගේ නේද, මුහුදු රැලි එනවා වගේ ඔන්න හිතිවිලි ප්‍රබල වෙලා රැල්ලක් එනවා. ආපහු ටික වෙලාවකින් ඒක සමනයකටපත් වෙලා යනවා. ඊට පස්සේ ආපහු තව ටිකකින් රැල්ලක් එනවා. ඉතින් ඔන්න ඒ විදියට එනවනේ. එහෙම එනකොට මෙන්න මේ ඔය සිහිය පීටවාගෙන ඒකත් එක්ක මම ඉන්දියා මේ සිතිවිලි බහුල බව දැනගෙන සිතිවිලි එක්ක ගලා යන බව දැනගනිමින් මම ඉන්දියා කියලා ඔය සඳහන් කරනවානේ. අන්න ඒ මුහුණ දීමම තමයි අපි අර කලින් ධර්මදේශනාවේ කියන උත්සාහ ගත්ත මෙන්න මේ දේවල් වලට තියෙන බන්ධනේ බිඳින්න සුදුසු ක්‍රමවේදී. එතකොට ඔය හිතවිලි මගේ කරගත්තේ ඒගොල්ල තමයි ඔය හිතවිලි. ඒකනේ ඔය දැන් ඔය රෙද්දාසේ දාගත්ත නයි තමයි ඔය ඉන්නේ. ඒකයි ඔය එලෝ එලෝ හඹාගෙන එන්නේ. එතකොට අපි හිතනවා මේ නිකන් මෙනෙහි කිරීමෙන් මේවා මගේ නෙමෙයි මම ගන්නෙ නෑ කිව්ව පමණින් හරියන්නේ නෑ. අරගෙන ඉවරයි. ඒක නිසානේ ඔය එන්නේ. ඒකයි ඔය එන්නේ. ඔය ඥාතිකම් කියාගෙන එන්නේ. ඔය එන්නේ මේ DNA ටෙස්ට් එකක් කරලා බලමු ඔයාට තියෙනවා මගේ ඥාතිකමක් කියාගෙන තමයි ඔය එන්නේ. හරිද? එතකොට එහෙම එනකොට මේ එන රැල්ලට මුහුණ දීමම තමයි සිහිය පිටවාගෙන මේකත් එක්ක ඉඳීමම තමයි මේකේ බල බිඳින්න තියෙන ක්‍රමවේදය. එහෙම නැතුව මේ හිතවිලි ප්‍රතික්ෂේප කිරීමවත් ඕවා එපා කීමවත් එහෙම එකක් නැහැ. මේ වෙනුවට ඔන්න ඔය එක රැල්ලකට මුහුණ දුන්නා, දෙකකට මුහුණ දුන්නා, තුනකට මුහුණ දුන්නා, 10කට මුහුණ දුන්නා, 100කට මුහුණ දුන්නා කියලා ඔන්න ඔය හිතවිලි බහුල වෙන ප්‍රබල වෙන ඔය රැලි වලට නැවත නැවත මුහුණ දෙ. මුහුණ දෙන්න දෙන්න තේරෙනව මොකද්ද? අන්න අපේ බන්ධනය ටික ටික දුරල වෙනවා. ඒගොල්ලන්ගේ බල ටික ටික බිඳෙනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඕක මේ ජීවත් ඉන්න කාලේ කරන්න වෙන වැඩක්. කරන්න වෙන වැඩක්. ඔය බන්ධනේ බිඳිනවා නම් ඔය ක්‍රමානුකූල පුහුණුවකින් ඒක කරන්න වෙන වැඩක්. මරණ මොහොතේ ඕක කරන්න බෑ. මරණ මොහොතේ ඕක කරන්න ගියොත් ගොඩක් වෙලාවට අමාරුයි. පමා වැඩි. ඒකනේ අර කියන්නේ, අර කවුද කියන්නේ අනාථපිණ්ඩික සිටුතුමා නේද? මෙච්චර මේ ශාසනේ වැටිලා මේකෙම කරගෙන ඉඳලා අන්තිමට කියනවා බලන්නකෝ ඔබ වහන්සේලා මට කිව්වේ නෑනේ මේක කලින්. සාරිපුත් ආමඳුර මොකද කියන්නේ? සාරිපුත් ආමඳුර කියන ඔයා ඉඳපු විදියට අපිට කියන්න හිතුන්නේ නෑ කියලා. ඒක මාර කතන්දරයක්. හරිද? ඔයා ඉඳපු විදියට අපිට කියන්න හිතුන්නේ නෑ කියලා කියනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. ඒක හින්දා ඔන්න ඔය ක්‍රියාවලියට කලින්ම මුහුණ දීලා තියාගත්තොත් හොඳයි. අපි තව මරණ මොහොතක කොන වගේ මානසිකත්වයක් ඇතිද කියන ප්‍රශ්නේ අපිට අහන්න තියෙන්නේ. ඒක ඉතින් මැරිලම බලන්න ඕනේ කියලා තමයි සාර්ථකම උත්තරේ. මැරිලම බැලුවා නම් එදාට හොයාගන්න පුළුවන් මොන වගේ මානසිකත්වයක් ඒ වෙලාවේ එනවද කියලා. නමුත් අපි හිතමු නිකන් කලින් හිතලා බලමු. දැන් තම තමුන්ගේ ජීවිත ගැන හිතන්න. ඒවා එක එක අල්ල බදාගත කට්ටිය ඉන්නවනේ. මගේ පණ කියලා අල්ලගත කට්ටිය ඉන්නව නේද? දූ දරුවෝ ඒවා. අන්න මේ මගේ දරුවා තමයි මගේ පණ. එහෙම නැත්නම් මම පෙම් කරන මහත්තයා තමයි මගේ පණ කියලා ඔන්න ඔය විදියට අල්ලගත්ත ඒවා තියෙන්න පුළුවන් නේද? ඔය පණවල් ටික ඔක්කොම අතහැරලා යන්න වෙනවනේ ඒ වෙලාවට නේ. අර බලල්ලුන්ට නම් පණ නමයක් තියනවද කොහෙදලු? අපේ කට්ටියට එච්චර පණ නැහැ. තියෙන්නේ දෙකක් තුනක්. ඔය කොයින් කොයින් හරි අල්ලගත්ත කෑලි ටිකක් තමයි තියෙන්නේ. එතකොට ඔය පණ ටික ඔක්කොම අතහැරලා දාලා යන්න වෙනවා. එතකොට මේගොල්ලෝ කලින් මැරුන් නැති හින්දා මම ෂේප් කියලා කිව්වට මම මැරෙන වෙලාවෙදී ඒගොල්ලන්ගේ මරණයත් අත්දකින්න සිද්ධ වෙනවා. ඒක තමයි මරණය කියන්නේ. සංකල්පමය වශයෙන් අර වටපිටාවේ ලෝකෙත් මැරෙනවනේ. අයි තවදුරටත් මේ මගේ දරුවා එක්ක සම්බන්ධයක් තියාගන්න වෙන්නේ නැහැ. මගේ මහත්තයා නෝනා එක්ක සම්බන්ධයක් තියාගන්න වෙන්නේ නැහැ කියලා අන්න මොකද වෙන්නේ, ඒගොල්ලෝන්ගේ මරණෙත් ඒ මොහොතේදී සිද්ධ වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මරණය කලින් අත්දැකේ නැති වුණාට ඒගොල්ලන්ගේ මරණය අත්දකින්න අවස්ථාවක් අපිට මතුවෙලා එනවා. එතකොට ඒක සම්බන්ධ හිතිවිලි ගෙතෙනවානේ. ඒක සම්බන්ධ පීඩාවක් මතුවෙලා එනවා, වෙහෙසක් මතුවෙලා එනවා. කොච්චර වෙහෙසක් වෙන්න ඇතිද ඒක කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. ගෙදර දොරේ ප්‍රශ්නයක් මතු වුණත් කොච්චරනම් වෙහෙසක් පීඩාවක් එද්දී මේ ඔක්කොමල දාලා යන්න වෙනවා කියලා එකක් මතු වුණාම කොච්චර මතක, කොච්චර සිදුවීම්, කොච්චර වෙහෙස පීඩා මේ තුල මතුවෙලා එයිද? ඔන්න එක පැත්තක්. ඊට පස්සේ මේ මම මැරෙනවා කියලා හැඟීමකුත් තියෙනවානේ. මේ දැන් මම මැරෙන්න තමයි යන්නේ. ඒ ගැන්ම ආවට පස්සේ ආයි කොච්චර වෙහෙසක් කියලා හිතනවද? ඈ නිකන් අපි හිතනවනේ, නිකන් අපි මැරෙන්න මැරෙයි කියලා පොඩ්ඩක් බය වෙච්ච වෙලාවක බලන්නකෝ කොච්චර වෙහෙසක් මතුවෙලා එනවද කියලා. නේද? ඈ එහෙම ජීවිතේ සමහර විට අත්දැකලා ඇති. ඒ වෙලාව කොච්චර වෙහෙසකාරීද, පීඩාකාරීද? ඒ නිකන් හිතිලි වලට බය වෙලා. නමුත් ඇත්තටම මැරෙනවා කියලා හිතුවොත් දැන් ওই සර්පෙක් එහෙම ගැව්වහම ගොඩ දෙනෙක් මැරෙන්නේ මේ විසට නෙමෙයි. ඒ වෙනුවට මේ මරණයට බිය වෙලා මගේ මේ සර්පෙක් කෑවා. මේ විසගොර සර්පෙක් තමයි කෑවේ කියලා ඔන්න ගත්ත ගමන් බලනකොට කාලා තියෙන්නේ මොකෙද්ද? කාලා තියෙන්නේ මේ මුදු කරවලෙක් වෙනුවට රදනකෙක්. ඈ මුදු කරවලා උග්‍ර විස, රදනකයා නිර්විස. හැබැයි රදනකයා කාලත් මැරෙනවා. ඇයි ඒ? රදනකයා ඇඳගෙන ඉන්නේ මුදු කරවලාගේ කෝට් එකනේ. ඌ කියනවා මමත් මුදු කරවලෙක් කියලා කියනවා. අර රවුන් 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 පටි ඇඟ පුරාවට තියෙනවා. කළු පාටයි කැඟත්. ඉතින් මමත් මුදු කරවලෙක් කියාගෙන තමයි අරෝ ඉන්නේ. පැනපු ගමන් කනවා. කෑවට නිර්විස. හැබැයි මිනිස්සයා මැරෙනවා. මැරෙන්නේ මොකද? මාව සර්පෙක් කෑවා. උග්‍ර විස සර්පෙක් මුදු කරවලෙක් තමයි කෑවේ. දැන් මැරෙනවා, දැන් මැරෙනවා. මග මරුවා කියන්නේ මූට නිකන්ද කියලා. අන්න ඉතින් බය වෙලා අන්තිමට වෙනම රෝගෙකින් තමයි මැරෙන්නේ. මොකද උනේ මට මරණේ එනවා කියලා අන්න මතක් වුණා. ඒකත් එක්ක අන්න ඇඟපත රත් වෙලා, පපුව ගැහිලා, ඇඟ පණ නැති වෙලා, වටපිටාව බොඳ වෙලා, ඔන්න විකාරයක් වෙලා එනවා. අන්න තමුන්ගේ මරණය එනවා කියලා නේද? ඊට පස්සේ මේ වටපිටාවේ තව මොන මොනවා හරි අල්ල බදාගත් දේවල්, ජීවිතේ වෙච්ච සිදුවීම්, ඔය ටික ඔක්කොම එකට කරලා දාපු එක වමනයක්, එක කුණාටුවක් තුල තමයි මෙන්න මේ මරණය කියන අත්දැකීම අපිට ලං වෙලා එන්නේ. ඒතර ඒ වගේ වෙලාවක කෙනෙක් අසරණ වෙනවා, ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නැහැ ගොඩක් වෙලාවට. ඒකයි ඔය මැරෙන කට්ටිය විලාප තියෙනවා සමහර වෙලාවට නේ. කෑ ගහනවා, කුණුවරපු කියනවා. ඔහොම ඔහොම එක එක විකාර දකින්න පුළුවන්. මොකද අර මුහුණ දෙන්න සූදානමක් තිබුණේ නැති නිසා. නමුත් මේ විදිහට ටික ටික මුහුණ දීලා කලින්ම සූදානම් වෙලා තිබුණොත් අන්න අර පංච උපාදානස්කන්ධ මාර යම් පමණකට හරි දැනටම මැරිලා තියුණොත් අන්න මොකද වෙන්නේ? මරණ මොහොත එච්චරම පීඩාකාරී වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක්ට වගේ සඳහන් කරන්නේ මොකද්ද? කලින්ම මරලා ඉවරයි. හයි තවත් මැරෙන්න දෙයක් නැහැ. සංකල්පමේ වශයෙන් මේ තියුණ බැඳීම බිඳලා ඉවරයි. මරණයට මුහුණ දීලා ඉවරයි. රහත් වෙනවා කියන්නේ මරණයට මුහුණ දීලා ඉවරයි. ඊට පස්සේ තව මැරෙන්න කියලා දෙයක් නැහැ තවදුරටත්. ඒකනේ අර රහතන් වහන්සේ කෙනෙක්ගේ මරණය පිළිබඳ පැනවීමක් කරන්නේ නැහැ. අහනවා මේ දුටු තැනේදීවත් මේ කෙනෙක් නැතිකොට, පුද්ගලයේ සත්ත්වෙ නැතිකොට කය නිරුද්ධ වීමක් ගැන පැනවීමක් කරන්නේ කොහොමද කියලා අහනවා. අන්න ඔය කියන ඔය හිතිවිලි ප්‍රබල වෙලා ඔය එන රැලි, ඔය එන බලපෑම්, ඒවෑන් මරණයක් දුරස්වීමක් කලින්ම අත්දැකලා තියෙන නිසා. එතකොට මේ අත්දැකීම ලැබපු කෙනාට අපිට කිව්ව හැකි ඔය අත්දකින්නේ ඔය බන්ධනේ බිඳීමම තමයි. ඔය රැලි රැලි විදිහට මතුවෙලා එනවා. ඒක සිහිය පිටවාගෙන නැවත නැවත ඒ රැලි එකක්, දෙකක්, තුනක්, හතරක්, 10ක්, 20ක්, 100ක්, 200ක් නැවත නැවත යන්න දෙන්න. යනකොට 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 තේරෙනවා ඔන්න යන්න යන්න ඒගොල්ලන්ගේ බල බිඳෙනවා. ඒගොල්ලන්ගේ තියෙන ග්‍රහණය, ඒගොල්ලන්ගේ තියෙන බැඳීම ටික ටික දුර්වල වෙනවා. ඒ ක්‍රියාවලිය තුළ තමයි අන්න ඔය කියන පංච උපාදානස්කන්ධ ක්ෂය කිරීමක් පිළිබඳ අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා අවස්ථා මතුවලා තියෙනවා. ඒ සඳහා මතුවෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා අපි මතක් කරමු නේද?
එමයි ස්වාමින් වහන්ස, දෙවන වාර්තාව. මාස 3ක පමණ සිට සතිමත් බව පුරුදු කරමි. පළමු වතාවට පුහුණු වාර්තාවක් ඉදිරිපත් කරමි. සතිමත් ඇවිදීම මුලදී පාද තබා ඇවිද යන විට පොළොවේ වැදුන තැන නොවදින තැන පිළිබඳ දැනීමක් විය. ක්‍රමයෙන් වම තබා අවසන් වීමටත් පෙර දකුණේ එසවි ඊළඟ වටේට සූදානම් වන අයුරු නිරීක්ෂණය වන්නට විය. වරින් වර විවිධ අරමුණු වෙතට සිත ඇදී ගියද නැවතත් පාදයේ සංවේදනා කෙරෙහි යොමු විය. තවදුරටත් සතිමත්ව ඇවිද යන විට සිරුරෙහි පැද්දෙන ගතිය වැඩිපුර නිරීක්ෂණය වන්නට විය. අවසානයේ බොරු කකුල්කාරයෙක් ඇවිදිනවා මෙන් දැනෙන්නට ගිය පසුව පර්යංකයට වාඩි වීමි. සතිමත් පර්යංකය මුලදී ගොරෝසුවට දැන්න හුස්ම ගැනීමේ එලීමේ සිතුවිලි සමග තුනී වී ගියා. ශරීරයේ කම්පන ගතිත් ඒ සමගම ක්‍රමයෙන් අඩු වී යන බවක් දැනුනි. මුලදී ආනාපාන අරමුණ තිබියදීම වෙනස් අරමුණු වලට සිත යාම කියන දෙආකාරයටම මාරුවෙන් මාරුවට සිදුවන අයුරු තුන්වැනියෙකු පිටින් සිට බලා ඉන්න ආකාරයෙන් මෙන් නිරීක්ෂණය වුණා. දිගටම සතිමත් බව පුහුණු කිරීමට උත්සාහ කරමි. එය ජීවිතයේ වැදගත්ම දෙය කොට සලකමි. ධර්ම අවවාදයක් ලැබේවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
ඔව්, ඒක තමයි ක්‍රමවේදේ. මේ විදිහට පළවෙනි වார்த்தාව මාස කීපයක් පුහුණු කළා අහන්න ලැබීම ඉදිරිපත් කිරීම භාග්‍යයක් විදිහට අපිට සලකන්න පුළුවන්. අන්න ප්‍රයෝරිටීස් වෙනස් වෙනවා. ප්‍රමුඛතා ලයිස්තුව කොහොමද කියලා අපි ගහලා බලමුකෝ. දැන් සාමාන්‍යයෙන් දැන් අපි ජීවිතේ විවිධ අවදිවල අපිට විවිධ ප්‍රමුඛතා තියෙනවා වෙන්න පුළුවන් නේ. අන්න පුද්ගලයෝ ප්‍රමුඛ වෙනවා, මෙයා තමයි මගේ ප්‍රමුඛතා නම්බර් 1. දරුවෝ ප්‍රමුඛ වෙනවා, මෙයා තමයි මගේ ප්‍රමුඛතා නම්බර් 1. රැකිරක්ෂා ප්‍රමුඛ වෙනවා, මුදල් ඉපයීම් ප්‍රමුඛ වෙනවා. ඔය දින නොයෙකුත් ප්‍රමුඛතා තියෙන්න පුළුවන්. එතකොට එහෙම අන්න මේ අපේ විවිධ ප්‍රමුඛතා තියෙනවානේ. එතකොට සාමාන්‍යයෙන් සමහර කෙනෙක්ගේ ප්‍රමුඛතා වෙන්නේ මේ මිල මුදල් ඉපයීම, රැකිරක්ෂා කිරීම, ව්‍යාපාර කිරීම. දැන් පහුගිය කාලෙක කෙනෙක් කියනවා, ඇයි ස්වාමීන් වහන්සේ මම මේ පැයකමාරක් මේ වැඩසටහනට ඇවිල්ලා නාස්ති කරගන්නේ? ඇයි මට මේ වෙන වැඩ තියෙනවානේ? මගේ වෙලාව ඒ වැඩකට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ගන්න පුළුවන් වෙලාවක් නේ මේ අපරාධනේ, මේකට ඇවිල්ලා මම මේ නාස්ති කරන්නේ. ඉතින් එයාගේ ප්‍රමුඛතා ඒකත් හොඳයි කියලා ඉතින් ටක් ගාලා එහෙනම් ලොග් අවුට් වෙලා යන්න කියලා තමයි කියන්න වෙන්නේ නේ. වෙන මොනවා කියන්නද? ඒ එයාගේ ප්‍රමුඛතාවය. මම හිතනවා ඒක තමයි වැදගත්. මම මේ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්. ඒවයි ගොඩාක් වැඩ තියෙනවා. මේ විදිහට චෙක් අසම් කරන්න තියෙනවා. අරවා තියෙනවා, මේවා තියෙනවා. ඉතින් ඒව කරගෙන ඉඳිය හැකි. කමක් නැහැ. නමුත් මෙන්න මේ ජීවිතයේ යථාර්ථය දන්න කෙනෙක්ට අපි මේ අද දවසේ මතක් කරා වගේ මේ විදිය අවිනිශ්චිත භාවයක් මේ ජීවිතය තුළ තියෙනවා නම් අන්න ඒක හඳුනන කෙනෙක්ට ඉතින් අන්න මතක් කළා ප්‍රමුඛතා වෙනස් වෙනවා. ඉබේම ප්‍රමුඛතා වෙනස් වෙනවා. මෙච්චර කාලයක් මිල මුදල් හම්බ කරගෙන ගිය කෙනෙක්ගේ ප්‍රමුඛතාවය වෙනස් වෙනවා. මෙච්චර කාලයක් දරුවෝ ස්මහත් කරපු කෙනෙක්ගේ ප්‍රමුඛතාවය වෙනස් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දරුවෝ අතහැරලා ඒ වැඩ කටින නතර කරනවා කියලා. ඒවා කරනවා. නමුත් ඒවා නෙමෙයි තවදුරටත් ප්‍රමුඛතා. පැහැදිලි? අර ඒ දේවල් කරනවා වෙන්න පුළුවන්, රැකීරක්ෂා කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒවා නෙමෙයි තවදුරටත් ප්‍රමුඛතා. අන්න ඒ විදිහේ ප්‍රමුඛතා වෙනස් වීමක් සාමාන්‍ය මේ පුහුණුවක් අත්දකින්න කෙනෙක්ගේ, ඒ පරිවර්තනය වෙන කෙනෙක්ගේ දැක දැනගන්න පුළුවන්. අන්න ඒ වචනේ ඕකේ සඳහන් වුණා. ඒක හොඳයි. මේක තමයි ඉහළම ප්‍රමුඛතාවය බවට පත් වෙනවා. හරි, ඒ වුණා කියලා අන්න කාලෙත් එක්ක හෙමිහිට මිසක් තටමලා මේ වැඩේ කරගන්නත් බෑ. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ඒක හින්දා ඔය විදියට ගත්ත ගැම්ම හොඳයි. ප්‍රමුඛතා නම්බර් 1 බවට මේක පත් වෙනවා. හරිද? අනිත් ඒවා ඔක්කොම යටට යනවා. ඒකත් හොඳයි. දැන් එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඔය පුහුණු කරන විදිය ඔය අත්දැකීම හොඳයි. පළවෙනි ආර්ථා විදියට බොහොම හොඳයි. හරි. ඕක නිතිපතා පැය භාගෙ හරි සක්මනක් පැය භාගයක්, පරියන්කයක් පැය භාගයක් විදියට කරන්න බලන්න. පැය කරන්න බුණා නම් අයිඩියල්. එච්චර බැරි කියමුකෝ. පැය භාගයක් හමක් නැහැ. පැය භාගයක් ඇවිදින්න පුළුවන්ද නිතිපතා, පැය භාගයක් වාඩි වෙලා ඉන්න පුළුවන්ද නිතිපතා කියලා ඒ විදිහට උත්සාහ ගන්න. ඒ උත්සාහ ගන්න අතරේ අර එදිනෙදා ජීවිතේ අර බැඳගත්තා නම් තමුසේ බෙරේ ගහනවා කියලා වැඩ ටිකක් තියෙනවනේ. ඒවා මගහරින්න බෑ එක පාත්ත නේද? ඒකනේ කියන්නේ අර අර සින්දුවේ කියන්නේ හරියටම කියනවනේ. බැඳගත්තා නම් තමුසේ බෙරේ ගහනවා. එහෙම මගහැරලා යන්න බෑ. මේ දරුවෝ මේ 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 ගෙවල් දොරවල නඩත්තු මේවා තියෙනවනේ. බෙරේ ගහගෙන ඉන්නවා කියලා කියනවා. හරි කමක් නෑ. ඒ බෙරෙත් ගහන්නකො. ඒක කොහොමත් ගහන එකන්නේ දැන් කාලෙක ඉඳලා ගහනවා. තවත් දුරටත් ගහන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට ද්වේෂයක් ගන්නත් එපා. හැබැයි ඔය බැඳගත්ත බෙරේ ගහන අතරේ අන්න බලන්න මේ යෙදෙන වැඩ කටයුත්තකත් පමණකට හරි ওই විදිහේ සිහියක් පුරුදු කරන්න පුළුවන් දි කියලා. ඉතින් ඒක හිතන තරම් ලේසි නෑ, මේ කියන තරම් ලේසි නෑ. අර වෝකින් ද ටෝක් කියන්නේ මේ කියන කතාව කිරීම එච්චර ලේසි නෑ. බොහෝ කාලයක් පුරාවට වෙහෙසෙන්, පීඩාවෙන්, ටිකෙන් ටික උත්සාහයෙන් උපයගත යුතු දෙයක් තමයි ඔතන තියෙන්නේ. දැන් ඊයේ කොල්ලෙක් ඇවිල්ලා කියනවා, "හවස 3-4 දිනක් ඇවිල්ලා ඉන්දියා, ඒ කට්ටිය නැගිටලා යනකම් ඉඳලා මූ පිටිපස්සෙන් ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්ස, මේ මට මේ මේකට කෙටි ක්‍රමයක් කියලා දෙන්න බැරිද? කෙටි ක්‍රමයක් කියලා දෙන්න බැරිද? ඔබ වහන්සලා මේ කරලා දන්නව ඇතිනේ. ඉතින් මේක තමයි කෙටිම ක්‍රමය. ඔයිට එහා කෙටි ක්‍රම නැහැ. ඈ ඕ ඔයිට වැඩිය කෙටි ක්‍රමයක් කවුරු හරි තියෙනවා කිව්වනම් ඒක අනිවාර්ය පචයක්. ඒක මේකට වැඩිය ටිකක් දුරයි. ඒක හින්දා එහෙම නිකන් මැජිකලි සිහිය කියලා ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බෑනේ. ඒ වෙනුවට අමාරුවෙන් ටිකෙන් ටික සිහිය දියුණු කරගන්න ඕනේ. ඒ දියුණු කරගෙන තමයි ඒ හැකියාව වඩා ගන්න වෙන්නේ. ඒ කියන්නේ නිකන් මේ උපය ගැනීමක් තියෙනවා මෙතන. ඒ උපය ගන්නේ නැතුව එකපාරට බලාපොරොත්තු වෙන්න බෑනේ. ඉපීම හරි අමාරුයි. හරිම අමාරුයි. ඉපයනවා කියන එක හරි අමාරුයි. නමුත් ක්‍රමානුකූලව ටිකෙන් ටික උපය ගත යුතුයි. උපය ගත්ත කෙනෙක් ඉරිසියා කරා කියලා වැඩකුත් නැහෙනි. ඒ මොකද අර ඒ මනුස්සයා තමුන්ගේ උපක්‍රමෙන්, උත්සාහයෙන් ක්‍රමානුකූල උපයගෙන තියෙන්නේ. එතකොට ඒකට ඉරිසියා කළා කියලා වැඩකුත් නැහැ. තමුන් අදාහිරයට පත් වෙලා වැඩකුත් නැහැ. ඒ වෙනුවට ටික ටික හෙමිහිට අමාරුවෙන් නමුත් බඩ ගාගෙන, දන ගාගෙන ටික ටික කරගෙන යන්න ඕනි. යනකොට යනකොට තේරෙන ඔන්න මාස කීපයක් යනකොට මේ වගේ අන්න දැන් නම් කලින්ට වැඩි ඉපයිලා තියෙනවානේ. අවුරුදු කීපයක් යනකොට අප්පාට සිරි දැන්නේ ඉපයිලා තියෙන කියලා හිතනවා. අවුරුදු තවත් 7-8ක් යනකොට අප්පා ඉස්සර මොනවද දැන්නේ බඩු කියලා හිතෙනවා. අන්න මොකද වෙන්නේ ටික ටික උපය ගත්තා. උපය ගැනීම දුෂ්කරයි. නමුත් ඒ දුෂ්කරව හරි උපය ගත්තොත් ඒකෙන්ම තමයි ඒ වටිනාකම ලං වෙලා එන්නේ. ඒකින්ද වෙන කාටවත් ඉරිසියා කළ හරියන්නේ නැහැ. වෙන කාටවත් මේ උපයපු කෙනෙක් දිහා බලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට තමුන් හෙමිහිට ටික ටික උපය ගන්න ඕනේ. ගිහි ගෙදරක ඉඳගෙන උනත් උපයන්න පුළුවන්. ඈ සමහර වෙලාවට පැවිදි වෙලා උපය ගන්න බැරි වුණු දෙයක් ගිහි ගෙදරක කෙනෙක් උපයගෙන තියෙනවා. ඉතින් ඒක තම තමුන්ගේ හැකියාව. ඉතින් ඕක තමයි ක්‍රමවේදය. ඒක නිසා ප්‍රයෝරිටි වෙනස් වෙච්ච එක හොඳයි. නම්බර් 1 ප්‍රයෝරිටි. ඒක හොඳයි. ඊට පස්සේ අන්න ඒකත් එක්ක ටිකෙන් ටික බලන්න මේ දවසකට ප්‍රභාගයක් ඇවිදින්, ප්‍රභාගයක් වාඩි වෙලයින් ඒක නිතිපතා පවත්තන්. තදියම් වෙන්නත් ඕනේ නැහැ, ගායක් හදාගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ටික ටික කරගෙන යනවා. ටික ටික කරගෙන යනවා. කරන්න තේරෙනවා දවස් දෙකක් යනකොට, සතියක් දෙකක් යනකොට, මාසයක් දෙකක් යනකොට, අවුරුද්දක් දෙකක් යනකොට කොහොමද මේ ඉපීම වර්ධනය වෙලා එන්නේ කියලා. ඒක හරිම ලස්සනයි ඒ ජර්නි එක. ජර්නි එක හරි ලස්සනයි. එහෙම නැතුව නිකන් අර නිකන් එකපාරට ගියාට වැඩක් නැහැ නේ. දැන් අපි හිතමු අපි සිරිපාදේ නගිනවා. ඈ සිරිපාදේ නැගලා දින කට්ටිය ඇතින් ඉතින් නැති කට්ටිය ගැන කතා කරන්න එපා. ඒ එහෙම ඇති. හරිද? එතකොට ඔන්න රෑ තිස්සේ අර හීතලෙන් පීඩා විඳි විඳි මදුරුවෝ තලතල ඔහොමනේ සිරිපාදේ නගින්. හරි, ඔහොම යනවා. දැන් මායි අර යාළුවෙකු ඒ ලෙවල් කාලේ අපි දෙන්නා මේ සිරිපාදේ නගිනවා හැටන් පැත්තෙන්. හරිද? අලි බෑග් දෙකුත් ඉල්ලගෙන උගේ අම්මා දීලා උණු වතුර බෝතලයක් කිරි එකක් දාලා දෙයෝ සාකි උණු වතුර බෝතලෙන් බරයි කිලෝ 5ක් විතර. ඉතින් ඒකත් බෑග් එකේ දාගෙන නගිනවා. දෝම නගිනකොට ආච්චිලා සමහර විට ඇරමිටි ගහගෙන යනවා අපිව පව කරගෙන. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් කමන්නේ නැහැ කොහොම හරි එහෙම කෙන්දිරි ගහගෙන බඩ ගහගෙන කොහොම හරි නැග්ගා කියමුකෝ රෑ තිස්සේ. අන්න පාන්දර ඉර සේවය දකින්න පුළුවන්. අර විදියට පතුල වඳින්න පුළුවන්. එතකොට සමහරු කල්පනා කරනවා නිකන් හෙලිකොප්ටරෙන් ගිහිල්ලා අතන බැස්සොත් නේද? අන්න එහෙම වුණොත් හරිද කියලා. එහෙම වුණොත් හරිද? නැත්නම් ඔය ශ්‍රී පතුල ගලවලා ගෙනහලා කොළඹ කෞතුකාගාරයේ තිබ්බොත් හරිද? එහෙම හරියයිද? අන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ සිරිපාද ගමන වෙන්නේම අර ජර්නි එක තමයි. අර තෑතිස්සේ කෙන්දිරි ගාගෙන ඊතලෙන් පීඩා වෙන්දි වෙන්දි මාන්සි ඇර ඇර නැගීමම තමයි ක්‍රමවේදී. ඒකේ තමයි සුන්දරත්වය තියෙන්නේ. ඒක නිසා මේ වගේ අලුත් කෙනෙක්ට අපි කියනවා අන්න දිගට ඕක පවත්වන්න බලන අවුරුදු කීපයක්. ඒ පවත්වන එක හරි වෙහෙසයි අමාරුයි. නමුත් එතනම තමයි සුන්දරත්වය තියෙන්නේ. එතකොට දවසක අර උපේ ගතට පස්සේ දෙනවා අප්පට සිරි දැන්නේ වැඩි. දැන්නේ වැඩි. ඈ දැන්නේ වැඩි. අර අර වටපිටාවේ කට්ටිය මේ දඟලනකොට, යසිහියෙන් දඟලනකොට, ඒගොල්ලෝ උපේ ගන්න උත්සාහ කරනකොට හරිම නිකන් අමුතු නිකන් ජොලියක් මතුවලා එනවා. මමත් මේ විදියට ඉඳියානි. මමත් මේ විදියේ ගමනක ගියානි කියලා දකින්න පුළුවන්. එදා බණ කියලා ඔය බුත්තානුමෝදන බණ කියලා උඩට එනවා. උඩට එනකොට මට ඉස්සරහ යනවා මහත්තයෙක්. ඒ මහත්තයා බෑග් පුරෝලා පුරෝලා බෑග් 1යි 2යි 3යි 4 වෙනියට මදුරු දැලකුත් අතින් අරගෙන මේ කන්ද නගිනවා. ඉතින් දැක්ක වමනින් කිව්ව හැකි ආධුනික යෝගියෙක්, ආධුනික කෙනෙක්. ඇත්තට බෑග් අරන් එන්නේ ආධුනික කට්ටිය තමයි. අර අර උපාදානස්කන්ධය තමයි අරන් එන්නේ. අර අපි කිව්වේ උපාදානස්කන්ධ කියලා. අන්න උපාදානස්කන්ධ, උපදි උපාදානස්කන්ධ අරගෙන කඳ නගිනවා. එතකොට එකපාරට නිකන් උත්ප්‍රාසයන් නැති වෙන්නේ මෙන්න මෙයා බලන්නකෝ මෙච්චර බෑ කරගෙන මේ මදුරු දැලකුත් අරගෙන ඔන්න භාවනා කරන්න එනවා. ඊට පස්සේ මට මතක් වුණා යකෝ මීට අවුරුදු ගණනාවකට කලින් මමත් ওই කඳ නැග්ගනේ ওই විදිහේ බෑග් ටිකක් අරගහගෙන නේද? අන්න එතකොට මතක් වෙනවා උත්ප්‍රාසයේ තරම හොයාගන්න පුළුවන්. මමත් ওই වගේම බෑග් කන්දරාවක් අරගෙන ආවා. මොනවා අරන් ආවද මන් දන්නේ. එච්චරට මේ මේ ගෙදර තියෙන ඔක්කොම ඒවා අරන් ආවා වගේ අරගෙන ආවා. අනේ අරන් ඇවිල්ලා බලනකොට වැඩි හරියක් ඕනේ නැති දේවල් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එකෙන් එක හැලි 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 යනවා. පැවිදි වෙනකොට තව ටිකක් හැලෙනවා. ඈ ඉතින් ඔහොම ඔහොම තමයි. ඉතින් එහෙම ඒවා හැලිලා හැලිලා ගිහලා දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන ටික තමයි. දැන් බලනකොට කලින්ට වැඩි ටිකක් ගොඩ ගහගෙනද කියලා සැක සංකාවක් මතු වෙනවා. කෙසේ නමුත් අර අර ඒ ආධුනික කෙනෙක් එන්නේ එහෙමනේ. එයා බලනවා මේක ඇතුලේ තියෙන සේෆ්ටි ඔක්කොම අදාගෙන මදුරුව කණ එක නවත්තගෙන කූඩැල්ල කන්න බාම් ගාගෙන ඔය විදිහට ඔක්කොම ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් හොඳයි. මේ උත්සාහය කමක් නැහැ. නමුත් ඉතින් කවුරු කවුරුත් ඔය කන්ද නැගගෙන එනකොට ටික 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 ඔය බඩමුට්ටු ටික හැලිලා ගිහිල්ලා එකක් දෙකක් රිලවෙක් උදුරගෙන ගිහිල්ලා ඕමම ගිහිල්ලා ඔන්න අවශ්‍ය පමණ තේරුම් ගන්න පුළුවන්. ඉතින් ආධුනික කෙනෙක් අර විදිහට මලු පුරවගෙන නැගෙන එනකොට මතක් කරන්න බුලුනේ ආ මමත් අවුරුදු ගානකට කලින් මේ විදිහට මලු පුරවගෙන මේ කඳ නැග්ගනේ. දැන් මම මේ hina වේවි පිටිපස්සෙන් ගියාට. ඉතින් ඕක තමයි යථාර්ථය. ඉතින් ඒකෙන් ද ඔය කඳ නගින ජර්නි එකම තමයි මේ ප්‍රතිපදා වෙන්නේ. ඒ තුලම තමයි සුන්දරත්වයේ තියෙන්නේ. ඒක නිසා කරදර බාධක කොතෙකුත් තේවි, අපහසු අමාරුතා කොතෙකුත් තේවි, දවස් දෙකක් මග ඇරීවි. ඒවා ඔක්කොම අතරේ බලන්න නැවත නැවත හිමිහිට ඔය වැඩේ යෙදිලා ඉන්න පුළුවන්ද? දඟලගෙන තටමගෙන නෙමෙයි මං කියන්නේ. නිකන් දවසක් මග ඇරුණාම ඔක්කොම ඉවරයි කියලා පොළවේ ගහලා යන ඒ ක්‍රමයට නෙමෙයි. ඒ වෙනුවට දීර්ඝකාලීනව. දීර්ඝකාලීනව. අර ප්‍රඥාව තියෙන්න ඕනේ. ප්‍රඥාව කියන එක වෙනස් විදියක ශිල්පයක්. කලබල වෙන්නේ නැහැ හැමිට හැමිට ටික ටික අදම ගරුණ කමන්නේ හෙටත් අලුත් දවසක් හෙටත් මග හැරෙන කමන්නේ අනුද්ද පුළුවන්. ඔන්න ඔය විදිහට ක්‍රමානුකූලව ටික ටික කරගෙන යන කරන්න කරන්න තේරෙවි අන්න ඔය කී විදිහේ වෙනසකට පරිවර්තනයකට ලක් වෙනවා කියලා. ඉතින් සන්තෝෂයි මේ විදිහේ පළවෙනි වார்த்தාවක් අහන්න ලැබීම පිළිබඳ.
එහෙමයි ස්වාමින් වහන්ස, තුන්වෙනි වார்த்தාවක් ඇවිල්ලා තියෙනවා ඉදිරිපත් කරන්න අවසරයි. සක්මන් භාවනාව පූර්ව කෘත්‍ය අවසානයේ සක්මන් භාවනාව ආරම්භ කළා. විනාඩි කිහිපයක් නිදහසේ ඇවිද ගියා. සිත කකුල් වලට යොමු වුණා. වම හා දකුණ මාරුවෙමින් ගමන් කරන ආකාරය මෙනෙහි වුණා. පියවර කිහිපයකින් පසුව විලුඹ වදින ආකාරයද බර ක්‍රමයෙන් ඉදිරියට ගොස් මහපට ඇඟිල්ලෙන් අනෙක් කකුලට හුවමාරුවනු දැනුණා. මුල මිනිත්තු 10-15 තුල සිත නිතර පිටගොස් නැවතත් පාදවලට යොමු වනු දැනුණා. සිත බාහිරයට ගෙනගොස් පියවර 55ක් පමණ යා හැකි බව විනාඩි 15කින් පසුව වැටහුණා. පාදයේ මාංශ පේශීවල මුදු ගතිය, අස්ථිවල තද ගතිය, කාපට් එකේ මුදු ගතිය, සමෙන් දැනෙන සීතල දැනුණා. විලුඹේ වේදනාව දැනුණා. සිත තැන්පත් වන්නට වෙනදාට වඩා කල්ගතවන බව දැනුණා. හේතු කීපයක් තේරුම් ගත්තා. ඊයේ රාත්‍රියේ සහභාගී වූ ප්‍රිය සාදයෙන් හේතු වුණහ අද උදේ ආහාර ගැනීම පමණට වඩා ටිකක් වැඩිපුර ආහාරගෙන තිබුණා. වෙනදාට උදේ භාවනාවට පෙර ආහාර නොගෙනමයි භාවනා ආරම්භ කරන්නේ. විනාඩි 20කට පමණ පසු ඉබේ සිදුවන ඇවිදීම පෙනුණා. පරයන්ක භාවනාව. සක්මන් භාවනාව අවසානයේ පරයන්ක භාවනාවට ඉඳගත්තේ සිත උදරයේ පිම්බීම හැකිලීමට යොමු වුණා. හුස්ම වාර 3කට පසුව සිත හුස්මේ පවතිද්දීම ඇස් ඉදිරිපිට ඇති දර්ශන තලය වෙත යොමු වුණා. එකම විට ඉතා සියුම් හුස්මෙහි සහ දර්ශන තලයේ යන දෙකෙහිම පැවතුණා. හුස්ම වාර කිහිපයකින් පසුව හුස්ම නොදැනී ගියා. නැවත උදරයේ පිම්බීම හැකිලීම වෙත යොමු වුණා. චක්‍ර කිහිපයක් සිදු වුණා. සිත බාහිරට ගියේ කිහිප වරක් පමණයි. සිත නැවතත් ඇස් ඉදිරිපිට ඇති දර්ශන තලයට හෝ උදරයේ පිම්බීම හැකිලීමට යොමුවනු දැනුණා. කනින් තීව්‍ර රැහැයන්ගේ නාදයක් වැනි නාදයක් ඇහුණා. ඇස් ඉදිරිපිට ඇති දර්ශන තලය හරහා සේම කනින් ඇසුණු තීව්‍ර ශබ්ද හරහත් සමෙන් දැනෙන සංවේදනා හරහත් සමාධිය කරා යා හැකි බව දැනුණත් ඇස් ඉදිරිපිට ඇති දර්ශන තල හරහා සමාධියට යාම ප්‍රකටව සිදුවන බව දැනුණා. කාලය විනාඩි 35යි. ප්‍රශ්නය. සමාධියේ සිටින විට සිතෙහි සතිමත් බව ප්‍රබලයි නේද? එපමණයි ස්වාමින් වහන්ස.
ඔව්, එතකොට අර විදියට කියනවා මොකද්ද මේ සිත කලබල ගතියට අවුලට හේතුව? එකක් තමයි ප්‍රියසාදයක්. ඊයේ රාත්‍රියේ ප්‍රියසාදයක්. ඒක ඊට පස්සේ මේ සිහිය පීටවා ගන්න අමාරු වෙන හේතුව පමණට වඩා ආහාර ගත නිසා කියලා ওই විදියට මොන හේතු කාරණා දෙකක් සඳහන් වෙනවා. එතකොට කමක් නැහැ, ඒ ඉගෙන ගන්නවනේ. මේ ප්‍රියසාදය නිසා හිත කලබල වෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රියසාදයට යන්න එපා කියලා අපි කියන්නේ නැහැ. මම කියන්නේ නැහැ කියලා මම කියන්නේ. මේ නිකන් එහෙම ඉරිසියාවක් අපේ නැහැ. අනිත් දවසෙත් යන්න. අනිත් දවසෙ ගියාම ආපහු ඒ හිත කලබල වෙනවා. ආපහු ඒ කලබලයක් දකින්නකෝ. අන්න ඒ විදිහට මේ ප්‍රියසාද වලට ගියාට කමක් නැහැ. ප්‍රියසාදේ ප්‍රතිඵල දැක දැන ගනිමින් නැවත නැවත ඔය සාමාන්‍ය ජීවිතයේ ඔය ගෙවන ගමන් මේ පුහුණුව සිද්ධ කරන්න. පුහුණුව සිද්ධ කරන්න. අර ආහාරත් නොකා ඉන්න එපා දවසකට හොඳට කාලා බලන්න. කෑවහම ආයෙ වැතපය හොල්ල ගන්න බැරි ගන්නට නිදිමතකුයි ඒ ගතියකුයි එනවා. කමක් නැහැ. කමක් නැහැ. තව දවසකට බඩගින්න ඉඳ ලබනවා. ඔය විදියට එක එක විදියට ඔය පුහුණුව කරලා බලන්න පුළුවන්. ඒක තමයි ආර්ය පරීක්ෂණය කියන්නේ. ඒ සඳහා යම් කාලයක් අරගත්තට ප්‍රශ්නයක් නැහැ. ගොඩ දෙනෙක් උත්සාහ කරනවා ඒවට යන්න එපා, එහෙම ඒවට සම්බන්ධ වෙන්න එපා. එහෙම කියන්නේ නිකන් අර ඉරිසියාවට කර කන්න බැරි පෙරේතකමට කියන කතන්දරවා. කා ගන්න බැරි කොට අර කණේ උන්ට ඉරිසියයිනේ. එහෙම එකක් ඕනේ නැහැ. ඒ වෙනුවට එහෙම ඉරිසියාවක් නැහැ. අනිත් දවසෙත් ප්‍රියසාදෙට යන්න. ගිහිල්ලා හොඳට dance කරලා නේද? හොඳට පිස්සු කරලා එන්න. ආහම බලන්න පහුවදාට කොහොමද හිතේ තත්ත්වේ කියලා. අනේ එදාට තේරෙනවා ආපහු ඒ ක්‍රියාවලිය එනවා. ඔහොම ඔහොම ගිහිල්ලා කාලයක් යනකොට එනවා ප්‍රියසාදයට ගියත් එකයි නැතත් එකයි කියලා ගානක්. අන්න එදාට තමයි නියමම භාවනාව. ඈ ප්‍රියසාදයට ගිහිල්ලා ඉතිවිලි ඇවිස්සුනත් එකයි නැතත් එකයි. අන්න ඒ විදිහේ වෙනසක් නැති ස්වභාවයක් ටික ටික මතුවෙලා එනවා. අන්න එතකොට මොකද වෙන්නේ? එතකොට තමයි අහන්නේ අන්තිමට ඇවිල්ලා ප්‍රශ්නයක්. අහන්නේ මොකද්ද? අහනවා මේ සමාධිමත් හිතක මතුවෙන සිහිය ප්‍රබලයි නේද කියලා. එහෙමනේ ඔය අහන්නේ. එතකොට ඇත්ත තමයි, සමාධිමත් හිතක අර විදියට දේවල් අවුරනවනේ. මේ එන දේවල් වලට මේ අරමුණු වල කටුගතිය එයා කපලා දානවා. ඒ අරමුණු වලට එන්න තියෙන ඉඩ පොඩ්ඩක් අඩු කරනවා. අඩු කරාම අපිට තේරෙනවා හොඳ නිකන් අර ගංජා සුරුට්ටුවක් ඇද්දා වගේ සූස්තියක දිගට මේ සිහිය පවතින බව. එතකොට ඒකට ගෙඩ දෙනෙක් ඇබ්බැහියක්, ඒකට ගොඩ දෙනෙක් ආලයක් ඇති කරගන්නවා. ඒක ස්වභාවිකයි තින්. නමුත් අන්න ඔය සමාධියෙන් අවුරණ ඇවිරීම තාවකාලිකයි. තාවකාලිකයි. සමාධියෙන් අවුරණ ඇවිරීම ඔය අත්දැකලා තියෙනවා. නමුත් ප්‍රඥාවෙනුත් ඇවිරීමක් සිද්ධ වෙනවනේ. ඈ විස්ටම් එක තමයි, විස්ටම් ඩ්‍රයිව් එක තමයි පර්මනන්ට්. එතන තමයි ස්ථිර. අර විදියට අරමුණු ඇවිරීම තුළ අරමුණු මදවීම තුළත් විවේකයක් ලැබෙනවා. නමුත් ඒ විවේකය ස්ථාවර විවේකයක් නෙමෙයි. තව විවේකයක් තියෙනවා අන්න ප්‍රඥාවෙන් මතුවෙන විවේකයක්. අන්න ඒක තමයි අපි අර කලින් කියන උත්සාහ කරේ අර විදියට අර ප්‍රිය සම්භාෂණයකට ගියා නැතා කියලා වෙනසක් නැති වෙනවා කියලා. අන්න ඒ මොකද වුනේ? අන්න ප්‍රඥාවෙන් මතුවෙච්ච විවේකයක්. හිතවිලි බොහෝ බහුලයි. හැබැයි ඒ හිතවිලි බහුල ස්වභාවය තුළ විවේකයක් තියෙනවා. අන්න ඒ විවේකය තමයි අර ස්ථිර විවේකය. ඒක හින්දා සමාධියෙන් මතුවෙන එක තමයි දැනට අගේ වෙලා තියෙන්නේ. කමක් නැහැ. කමටහන් සුද්ධ කරනවා කියන්නෙම ඊට වැඩි එහා ගියපු විවේකෙකුත් තියෙනවා. ඒ විවේකේ අඳුන ගන්න නම් අන්න අර වැරදීම කලබලය, අර බත් කාලා වැඩි වෙලා බත් මත, එහෙම නැත්නම් අර විදියට පාටියකට ගිහිල්ලා ඒ ඇවිස්සිල්ල, එන්නේ වැරදීමෙන් මතුවලා එන දේ හරහා යාමක් තියෙනවා. වරදින්න වරදින්න තමයි ඒක හඳුන ගන්න පුළුවන්. අන්න ටිකෙන් ටික තේරෙනවා මේ හිත බොහෝ කලබල වුණත් ඒ කලබලයේ තුල විවේකයක් තියෙනවා. දැන් ඊයේ කෙනෙක් කියනවා මගේ හිත බොහොම කලබලයි. Disorder, chaos මේ වගේ ගතියක් මට මගේ හිත තුල දැනෙනවා. මේක කවදාවත් මම මේ භාවනාවක අත්දැකපු දෙයක් නෙමෙයි, මේ අලුතෙන්ම අත්දකින්න දෙයක්. හැබැයි මට තේරෙනවා ඒ තුල මම එදිනෙදා වැඩ කරනවා, ගනුදෙනු කරනවා, රැකී රක්ෂා කරනවා, මට ප්‍රශ්නයක් නැහැ. ඒ තුල මතුවෙච්ච විවේකයක් මම අත්දකින්නවා කියලා සඳහන් කරනවා. අන්න ඒ විවේකය තමයි අපි වැඩි යගේ කරන්න ඕනි. සමාධියෙන් මතුවෙච්ච විවේකයක් හොඳයි. නමුත් ඒක ස්ථිර නෑනේ. සමහර විට පරියන්කෙන් නැගිට්ටාම ඒක බිඳෙනවා. භාවනා දවස් දෙකක් කරපු නැති වුණාම ඒක බිඳෙනවා. එතකොට කේන්ද්‍රී ගානවා අයිය බලන්නකෝ කරගල්ල වැලිලා ඇලේ අපරාදේ කියලා. නෑ එතනින් අවසන් වෙන්නේ නෑ. ඒ වෙනුවට අර විදිහට මේ ස්ථිර විවේකයක් සඳහා යන ගමන වෙනස් විදිහක ගමනක්. ඒ සඳහාර මුලදී සමාධියෙන් මතුවෙන විවේකය අපිට උදව් කරන බව හැබෑව. හැබැයි කාලයක් යනකොට තේරුම් ගත යුතුයි, හඳුන ගත යුතුයි, එතනින් එහා ගියපු ඊට වැඩිය අගය කරන ගරු කටයුතු විවේකයක් තියෙනවා. ඒ විවේකය තමයි ස්ථිර විවේකය. ඒක නිසා අන්න අර හිත කලබල වෙලාවේදී සිහිය පිටවා ගැනීම තුළ අන්න ඒකේ සලකුණු ටික ටික අත්දකින්න පුළුවන් වේවි. ඒක නිසා අන්න ඒ දෙපැත්ත අඳුනගෙන පුහුණුව දිගට කරගෙන යමු කියන යෝජනාව තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පින් මේ වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන වේලාව. ස්වාමීන් වහන්ස, අජිත් මහත්මයා අත උසවා සිටිනවා, ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
හාමුදුරනේ, ඔබ වහන්සට ඇහෙනවද?
කියන්න ඇහෙනවා.
අජිත් මහත්මයා
ප්‍රනෝනට ඇහෙනවද?
ඇහෙන්නේ ස්වාමීන් වහන්ස.
ඔබ වහන්සට ඇහෙනවද හාමුදුරනේ?
දැන් එහෙනම්.
එහෙමයි, සමා වෙන්න ඕනි. ඔබ වහන්සේට බොහොමත්ම පින්. ධර්මදේශනයේ සහ කමඨාන් සුද්ධ කිරීමට මම අවසාන වார்த்தාව මම ඉදිරිපත් කළේ. ඇත්තටම මේ මම ප්‍රසාදන සාදයට සම්බන්ධ වෙලාවෙත් ඔය ඩාන්සින් ෆ්ලෝ එකට සම්බන්ධ වුණා. ඒ අවස්ථාවෙත් මම තප්පර කීපයක් මම ට්‍රයි කරා මේ ඇස් දෙක පියාගෙන ඒ අතරේට මට සිත තැම්පත් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ අතරේ ඒ වගේම වාඩි වෙලා ඉන්න අතරෙත් ඒ අවස්ථාවේ සම්බන්ධ වෙලා, ඒ අවස්ථට සම්බන්ධ වෙලා මම කීප වෙලාවක් ට්‍රයි කරා. ඒ වගේම වැඩට ගියා වුණත් ඔබ වහන්සේලා උපදෙස් දෙනවා වගේම සතිමත් වෙන්න උත්සාහ කරනවා. මේ ඇවිදගෙන යනකොට හැම වෙලේම පුළුවන් හැම වෙලාව අවස්ථාවෙදීම ඒ සිත ඇවිදින පාදවලට සිත තියාගන්න. ඉතින් ඒක ඇත්තටම ඔබ වහන්සේට බොහොමත්ම පිං මේ උපදෙස් දෙනවට. තවදුරටත් ඉදිරියටත් ඔබ වහන්සේලාගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා හැමතුරුනේ.
ඕ එතකොට සන්තෝසයි අපි මේ කියපු අදහස ක්‍රියාත්මක කරන්න උත්සාහ දරලා තියෙන එක ගැන. ඔතන එකක් මම කරෙක් කරන්න කැමති, හිත තැම්පත් කිරීම කියන වචනයක් කියවුණා. ඒක නෙමෙයි කිය යුත්තේ සිහිය පිටවා ගැනීමක්. අපි ඩාන්ස් ෆ්ලෝ එකක ඩාන්ස් කරනවා, කමක් නැහැ. ඒක නිවිසියාවක් නැහැ. ඒ වෙලාවේ ඒ බව සිහියෙන් දැනගන්න. එතකොට ගොඩදෙනෙක් දීලානේ ඔය ඉන්නේ, ගොඩදෙනෙක් දීලා ඉන්නේ. අපි කියන්නේ ඩාන්ස් කරන්න ඔය ජීවිතේ විඳින්න නොබී නොබී අමාරු.
එහෙමයි ආගුණ පැහැදිලිව ඒක එහෙමයි.
ඔව් බොනවයි කියන එකත් මම මේ අදහස් කරන්නේ මේ 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 සංකල්පමය අදහසක් තියෙන මෙතන.
එහෙමයි.
කියන්නේ මේ ජීවිතයේ මේ සිහිය පීටවා ගැනීම තුළ අන්න වෙනදා මත් වීම වෙනුවට නොබී අවදි භාවයක්. වෙනදා ඉන්න මුලාවක. ඒක තමයි බීම. ඒක තමයි මත් වීම. ඒ වෙනුවට මෙන්න මේ විදියට මේ අවදි භාවයක් මත් නොවුන ස්වභාවයක් පුරුදු කරන්න කියන අදහස තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් කට්ටියට අමුවෙන් ඩාන්ස් කරන්නත් බෑනේ. අර ඩ්‍රින්ක් ඇන් ඩාන්ස් කියලා කියන්නේ බී පොට්ටක් සොට්ටයක් දාගෙන තමයි ඩාන්ස් කරන්න ඕනේ. නමුත් අන්න අර අර මුලාව වෙනුවට සිහියක් පුරුදු කරන්න, අවදි භාවයක් පුරුදු කරන්න කියන අදහස. එතකොට හිත එක්තැන් කිරීම කියන වචනේ දාන්න එපා වෙනවා. ඒ වෙනුවට දාන්න ඕනේ සිහියක් පිටවා ගැනීම කියන අදහස.
සිහිය පිටවා ගැනීම.
ඕකට මට හොඳම උදාහරණය තමයි අපේ ඒ දවස්වල ඔය කැම්පස් යන කාලේ කොල්ලෝ 69ක් තමයි ඒ බැජ් එකේ ඉන්නේ. කොල්ලොම තමයි. හරිද? ඉතින් ඔය බැජ් ට්‍රිප් එකක් එහෙම ගියාම බොන එක තමයි කට්ටියගේ විනෝදාංශය. එතකොට බීලා කට්ටිය ඩාන්ස් කරනවා. එකෙක් ඉන්නවා ඌ බොන්නේ නැහැ. ඌ නොබී ඩාන්ස් කරනවා. අරුන්ට වැඩිය ඩාන්ස් කරනවා. හරිද? පුට්ටු කරේ තියාගෙන පිස්සු කැලෙනවා. දැන් බීපු එවුන්ගෙන් වැඩියම බීපු එකා තමයි මූ කියලා පේන්නේ බැලු බැල්මට. හැබැයි දන්නෝදන් ඉතින් මේක බීලා නැහැ කියලා. අන්න එහෙමයි නොබී බීලා වගේ ඉන්න පුළුවන්ද? ඈ අන්න අර විදියට කට්ටිය ඔක්කොම ඩාන්ස් කරද්දි මෙයක් ඩාන්ස් කරනවා. හැබැයි ඉන්නේ අර විදියෙ මත් වීමක නෙමෙයි, හොඳට අවදිව සිහියෙන් කල් ගෙවීමක් තමයි තියෙන්නේ. අන්න ඒ වෙනස තමයි අපේ ජීවිතවලට අවශ්‍ය. අර බීපු ලෝකෙක ඉන්නේ, බීපු පිරිසක් අතර ඉන්නේ. බීපු එවුන්ටත් දැඩිය බීලා වගේ පේන්නේ. හැබැයි බැලුවාම බීලා නැහැ. ඔන්න ඒ මත් වීම කියන්නේ අසිහිය. මත් නොවි සිහියක් පිටවාගෙන මේ වැඩ කටයුතු වල යෙදෙන්න කියන යෝජනාව අදහස තමයි අපේ තියෙන්නේ. ඒක ඉතින් කාලයක් යනකොට ඒ බැලන්ස් එක ඇත්තටම හොයාගන්න පුළුවන්. දැනට පරීක්ෂණ අවධියක්නේ. තාම අපි පරීක්ෂණ කරනවා. මේ මෙහෙම මේ කොහොමද කොහොමද කියලා බලාගෙන යන අවධියක් තියෙන්නේ. ඕක කාලයක් පුරුදු කිරීම තුළින් ඒ බැලන්ස් එක හරීම බැලන්ස් එක හොයාගන්න පුළුවන්.
එහෙම යවදිනේ. මමත් මේ මේ යුනිවර්සිටි කාලේට ගියා උපාන්ත මතක් කරනකොට ඒ කාලෙත් ඒ වගේමයි. මේ සමහර දවස් වලට වෙල්කම් එකක් ඒ වගේ ගෝයින් ඩවුන් එකක් තියෙනකොට පාන්දර හතර විතර වෙනකන් ඩාන්ස් කරනවා. අරක් කටේවත් තියන්නේ නැතුව ඉතින් පහෝදා උදේට මේ ආපහු යුනිවර්සිටි ගියාම මේ ජූනියර් බැච් වල එහෙම මල්ලි ඇවිල්ලා අහනවා, අයියා වැටෙන්න බිව්වා නේද ඊර කියලා. ඉතින් අවුදුනේ ඇත්තට මතක් වුණා. මේ ඒ සත්‍යමත් බව, දැන් ඒ කාලේ සත්‍යමත් බව මොනවාක්වත් හිතලා තිබුණ නැහැ. නමුත් දැන් ඒක තේරෙනවා, ඒකේ වටිනාකම හැමදෙරෙනි. ඉතින් ඒත් එක්කම අර මට මතක් වෙන්නේ අර මේ අපි මේ පේෂන් ලව දකිනවා මේ ගංජා ඒ වගේ කුඩු ගහලා ඒ වගේ මත් වෙලා ඔය හැලුසිනේෂන් වල ඉන්න පේෂන් ලව. එතකොට මේ ඒගොල්ලොත් සමහර වෙලාවට ඔය විනෝදයයි කියලා පෙන්නනවා. ඒ එතකොට සමහර විට මේ භාවනා කරන අවස්ථාවේ මට එක අවස්ථාවක තිබුණා, ඒ සැහැල්ලුව සමහරට ඒගොල්ලොන් ඩ්‍රග්ස් අරන් දකින්නේ මේ සැහැල්ලුවද උත්සාහ කරන්න යන සැහැල්ලුවක්, මේ හරහා යන සැහැල්ලුවක් නේ අන්තිමට විනාශ වෙලා යනවනේ කියලා. මේ බොහොම සැහැල් මේ ඒ වගේ ඩ්‍රග් එකක් නැතුව බොහොම සරලව අපිට සතිමත් වෙලා එහෙම නැත්තම් සමාධියට ගිහිල්ලා ගන්න පුළුවන් මේ සතුට අපි තුලින්ම මේ මිනිස්සු විනාශ වෙන හැටි දකින්නවා හැමදෙරෙනේ.
ඔව් එතකොට ඇත්තටම ඔය මේ ඔය ඩ්‍රග්ස් කතාවත් එක්ක ඔය එක්ස්පීරියන්ස් මේ නිකන් හරියට අපිට මෙඩිටේෂන් සහ ඔක නිකන් මැච් කරලා පෙන්නන්න පුළුවන්. සාමාන්‍ය ඩ්‍රග්ස් වලින් කියන්නේ කෙමිකලිනේ, කෙමිකලි ඉන්ඩියුස්ඩ්. එතකොට ඒ වෙලාවට මේ හේතු කාරණා උපයලා නැහැ, හේතු රැස් කරලා නැහැ මේ 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 අත්දකින්න අත්දැකීමට. අර කෙමිකලි තමයි ඒක අත්දකින්නේ. එතකොට ඒකේ තියෙන හානිය ප්‍රබලයි. ඒකේ තියෙන හානිය වැඩි. එතකොට එයාගේ මනස සාමාන්‍ය විකෘති වෙන්න පවා පුළුවන්. මොකද අර උපයන්නේ නැතුව මේ අත්දකින්න නිසා. නමුත් සාමාන්‍ය ප්‍රතිපදාවක් තුළ අපි බොහොම අමාරුවෙන් උපයාගත්ත ක්‍රමවේදකින් තමයි මේක අත්දකින්නේ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික පුහුණු කරගෙන ගිහිල්ලා මේ අපි පටන් ගත්ත සැනත් සහ මෙතෙන්ට ආපු විදිය අතර හොඳ සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි ප්‍රතිපදාවක් කියන්නේ. එතකොට ප්‍රතිපදාව තුලිනුත් අර වගේම අත්දැකීම් සමහර වෙලාවට අපි අත්දකිනවා. ඔය දැන් මහත්තයා කිව්වා වගේ ඔය නිකන් හිත විවේක වෙන අවස්ථාවක්. ඔය මද්‍රව්‍ය අරගෙනත් කට්ටිය ඒ වගේ අත්දැකීම් තමයි හොයාගෙන යන්නේ. එතකොට ඒ වගේ අත්දැකීම් මේ භාවනාවක් තුලත් බොහොම එක එක විවිධ ආකාරයෙන් අපි දැක දැන ගන්නවා. සමහර විට අර වගේම එක්ස්පීරියන්ස් එකක්. එතකොට ඒ වගේ දේවල් අර ඩ්‍රග් එක අරගෙන ගන්න කෙනෙක් උපයන්නේ නැතුව ගනිද්දි භවනා නියෝගී කෙනෙක් නොමිලේම උපයගෙන රිස්ක් ෆ්‍රී අනතුරක් රහිතව අත්දකින්න ස්වභාවයක් තියෙනවා. ඒක නිසා එන්නේ ක්‍රමවේදේ තමයි වැදගත් වෙන්නේ. ඕක නිකන් අර එක එක මද්ද්‍රව්‍ය වලට සම්බන්ධ කරලා තියෙනවා. සමහර විට ඔය භාවනා අත්දැකීම් දැන් ඔය ගංජා ඔය නිකන් බොහොම නිකන් විවේක වෙලා එක අරමුණේ එක දිගට ඉන්න පුළුවන් ගතියක් මතුවෙලා එනවා නේද? ඒ වගේම තියෙනවා. ඊට පස්සේ අයිස් කාර්යයන්ගේ තියෙන හිත වික්ෂිප්ත වීමක්. තනිකර මේ නිකන් හිත නිකන් හතරත්තේ විසිරිලා ඒ විසිරීම තුළ අමුතු අවදි භාවයක් තියෙනවා. ඊට පස්සේ හෙරොයින් කට්ටිය කිරනවා නේ, කිරීමක් එන්න මේ භාවනාවේදීත් බෙල්ල කඩාන වැටෙනවා, ආපෝ කෙලින් කරගන්නවා. ආපෝ කඩාන වැල්ල බලනකොට ආපෝ කෙලින් කරනවා. ඔහොම මේ අත්දැකීමුත් අර අත්දැකීමුත් අතර යම් නිකන් සහසම්බන්ධයක් ගැළපීමක් අපිට සිද්ධ කරන්න පුළුවන්. නමුත් අර කාලයක් එක්ක මේක මේ උපයලා ගත්ත එකක්ද නැති එකක්ද කියන වෙනස තමයි ඔතන තියෙන්නේ. සාමාන්‍ය මද්ද්‍රව්‍ය ගන්න කෙනෙක් ඔය පහුගිය කාලෙක ඇවිල්ලා ඉන්දියා කොල්ලෙක් වූ අයිස් කාරෙක් ඌට ඇවිදින්නවත් බෑ. අර තාරා වගේ කකුල් වගේ ඌගේ අර මේ පතුල් විකෘති වෙලා මේ කොරගගහ වගේ තමයි ඇවිදගෙන ඉන්නේ අවුරුදු 32 3ක කොල්ලෙක්. ඉතින් අයිස් ගහලා ඉතින් ඒක ගැන තමයි කියන්නේ. ඒ මදිවට මූ මෙහෙත් අයිස් අරගෙන ඇවිල්ලා මං යව උඹ මොකද්ද කරේ කාමරේට එලා කියලා. මූ කියනවා මං හිතවිලි දිහා බලාගෙන ඉඳියලු. හරිනේ. හරියටම කියනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් එහෙම කෙනෙක් ඒ වගේ දේවල් හොයාගෙන යනවා. ඊට පස්සේ මේවා කියනවා ක්‍රොකඩයිල් කියලා එකකුත් තියෙනවා සාහිනවස මස්සෙම ඔක්කොම දිය වෙනවා. ඒක ගැහුවාම ඒකත් ගහන්න ඕනේ කිව්වා මැරෙන්න කලින්. ඉතින් ඌගේ කැමැත්තනේ ඒක. ඌගේ අදහස තමයි ඒ තියෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් තමුන්ගේ කය හිත විකෘති කරමින් විනාශ කරමින් මේ දේවල් හොයාගෙන යද්දි භාවනා නියෝගී කෙනෙක් නොමිලේම අර විදියට රිස්ක් ෆ්‍රී මේ විදිය අත්දැකීම් ලබනවා. හැබැයි එතනින් කෙලවර වෙන්නෙත් නැහැ. සාමාන්‍ය ඔය විවේක අත්දැකීම් ඉක්මොලා ගියපු විවේකයක් නැත්නම් ස්ථාවර නිවනක් දිහාවට යන ගමනක් මේ තුල තියෙනවා. ඒ පැත්ත අරගොල්ලන්ට කතා කරන්න බෑ. ඔය නිකන් විචිත්‍රවත් අත්දැකීම් චිත්ත මට්ටම් විතරයි ඒගොල්ලෝ අත්දකින්නේ. නමුත් මේ හිත විනිවිද යාමක්, මේ හිත ඉක්මවා යාමක් කියන පැත්තකුත් ටික 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 පුහුණුවක් තුල විවර වෙනවානේ. ඒක ඒගොල්ලන්ට කතා කරන්න බෑ. ඒගොල්ලෝ අර ලෞකික අත්දැකීම්. ලෞකික අත්දැකීම් කියන්නේ ඔය කලිනුත් තියුණානේ, බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් මේ ලෝකේ භාවනා ක්‍රම තියුණා. ඒ වෑදිත් ඒගොල්ලෝ යම් යම් චිත්ත මට්ටම් අත්දැක්කා. හැබැයි ඒගොල්ලෝ නිවනක් කියන එක කතා කරේ නැහැ. එතකොට බුදුවරේට අනන්‍ය වූ දේශනාවක් තියෙනවා. ඒක තමයි මේ නිවන දිහාවට යොමු වෙන එක. එතකොට අර ලෞකික අත්දැකීම් විදිහට පෙනෙන දේවල් අර කලින් භාවනා නියෝගී ඒ යෝගීන් එහෙම නැත්නම් ඔය බමුණන් ඒගොල්ලෝ අත්දැකපු දේවල් මේ වගේ දේවල් අර මද්ද්‍රව්‍ය තුල කෙනෙක් අත්දකින්න වෙන්න පුළුවන්. දැන් ඔය බටහිරේ එහෙම ප්‍රසිද්ධ දේවල් තියෙන ඔය මැජික් මෂ්රූම්ස් සම්බන්ධ මෙඩිටේෂන් සෙෂන්ස් තියෙනවානේ. ඒගොල්ලෝ මෙඩිටේෂන් කියලා කට්ටිය එකතු වෙලා නිකන් ෂර්ට් එක එහෙම ගලවගෙන පොඩ්ඩක් නිකන් කලිසමක් විතරක් ඇඳගෙන නිකන් පොඩ්ඩක් ජොලියෙන් සංගීතයක් ගහලා එහෙම බෙරයක් ගහලා පොඩි කැම්ප් ෆයර් එකක් වටේ කට්ටිය වාඩි වෙලා ඔන්න ඉතින් අර මැජික් මෂ්රූම්ස් පාවිච්චි කිරීම තුළ ඒගොල්ලෝ හිතනවා මේක තමයි මෙඩිටේෂන්, සහ සුපිරි මෙඩිටේෂන් අත්දැකීමක් කියලා ඔන්න ඉතින් ගිහිල්ලා කියවනවා. නමුත් මේ කෙමිකලි ඉන්ඩියුස්ඩ් ඒ වගේ ඒවා ලෞකික අත්දැකීම් ලබා ගත්ත හැකි යම් පමණකට ඒ ලබා ගැනීම තුළ අනතුරක් හානියක් තියෙන බව හැබෑව. මොකද හේතුව අර ස්ථිර හේතු රැස් කිරීමක් ඉපයීමක් නැතුව තමයි ඒක ලබන්නේ. නමුත් ඉතින් එහෙම අත්දැකීම් හොයාගෙන යන ලෝකෙක භාවනා නියෝගී කෙනෙක් අර විදියට නොමිලේම අනතුරු රහිතවම ගන්න මේ වගේ දේවල් අත්දකින්න එතනින් එහාට ගියපු නිවනක් දිහාවට යන ගමනකුත් ඒ තුළ තියෙනවා. ඉතින් ඒකින්ද ඔය මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණු කෙනෙක් අලලා පුළුවන් නම් මහත්ය බලන්න සුපිරි ඩ්‍රග් එකක් තියෙනවා උඹලට නොමිලේ තමයි පළවෙනි ඩෝස් එක දෙන්නේ කියලා මේ වගේ එකක් අඳුනලා දෙන්න පුළුවන්ද බලන්න. ගන්නේ නෑ ගොඩ දෙනෙක්. හැබැයි ඉඳලා ඉඳලා කෙනෙක් බාරගත්තොත් එයා අර අර මත්ද්‍රව්‍යයේ අත්දැකීමයි මේකයි සම්බන්ධ කරලා කතා කරන කතා කිරිල්ල හරිම ලස්සනයි. කොහොමද මේ දෙකේ සමපාද වීම කියලා ඒ පුහුණු කරපු කෙනෙක් කියනවා. ඉතින් අමාරුවෙන් නමුත් ඒ වගේ කෙනෙක්ට ඒ වෙනස කරගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහේ නිකන් කෙනෙක්ට මේ පණිවිඩය දෙන්න උත්සාහ කරලා බලන්න. අපි කියන්නේ මේක හොඳම කුඩු වල හොඳම මේක. හරිද? පළවෙනි එක දෙන්නේ නිකන්. දෙවැනි එක දෙන්නේ නිකන්. දැන් එහෙම දීලා හැබැයි කරාට පස්සේ ඊට පස්සේ තමයි අන්න වැඩේ ටිකක් ගණන් උස්සන්නේ. ඒතකොට ඒ වගේ කෙනෙක් ඇත්තටම කියනවා මේක මගේ ඩ්‍රග් එක. මේක නැතුව මට යපෙන්න බෑ. දැන් ඊයේත් කෙනෙක් කියනවා අද රෑ මෙඩිටේෂන් සෙෂන් එක මිස් වුණා. මම මේ ඉන්නේ පාටි එක. මට තේරෙනවා දැන් හොඳටම අරකේ ඉෆෙක්ට් එක තේරෙනවා මගේ මේ ඩ්‍රග් එක නැතුව මම කොච්චර වෙහෙසක ඉන්නවද කියලා මට තේරෙනවා. මං කොහේද ඉතින් හෙට දවස් අලුත් දවසන්නේ අද පාටියේ ඉන්න. ඒකට ද්වේෂ කරන්න එපා. නමුත් හෙට දවසේ ආපහු අර තමුන්ගේ හුරු පුරුදු විවේකේ හොයාගෙන යන්න පුළුවන්. අන්න ඒක නිසා ඒ වගේ අවස්ථාවක් මේ තියෙන්නේ. ඉතින් කෙනෙක් මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් උනත් මෙන්න මේ 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 කුඩු එක දීලා බලන්න මේ ෂොට් එකක් දීලා බලන්න. ඒක ඉතින් අමාරුයි මං කියන්නේ ඒගොල්ලෝ බාර ගන්නවා කියලා. ඔය අපි ඔය මේ තැන් තැන් වල ගිහිල්ලා ඔය මේ ඔය පුනරුත්ථාපන අර උසාවි වලින් දාන්නේ පුනරුත්ථාපන කරන්න මේ තියෙන කඳවුරු එන්නේ ඒවට එහෙම ගිහිල්ලා කරනවා කරාට මොකද එච්චරම මේ ඒගොල්ලෝ ඒක බාර ගන්න මානසිකත්වයක නැහැ. නමුත් ඉතින් අර එක්කෙනෙක් දෙන්නෙක් මේකට නැවෙන ගතියකුත් තියෙනවා. ඉතින් අපි බලමු එහෙම එහෙම පරීක්ෂණයකට දෙදෙන්න පුළුවන් ඔය කරන අතරේ.
එහෙමයි හැමදෙන්න.
හොඳයි.
ඇත්තටම මගේ අදහසක් තියෙනවා අමුදුරට ඒ අතරේ මේ ඒ සම්බන්ධයෙන් උත් පොඩ්ඩක් යොමු වෙන්නයි කියලා.
ඔය ඒ වගේ කට්ටියකට පොඩි නිකන් මේ සෙෂන් එකක් කරන්න බලන්න. මං කියන්නේ මාසෙකට සැරයක් සතියකට සැරයක් වගේ එහෙම ඔපචුනිටි එකක් තියෙනවා නම් ඒ වගේ පිරිසක් අලලා කරන්න බලන්න. එතකොට මහත්යගේ කමට අහන්න තමයි හොඳටම සුද්ධ වෙන්නේ.
වර්ධනය.
මේක කියලා දෙන්න ගියාමනේ හොඳම කෙලිය මතු වෙන්නේ. කියලා දෙන්න නම් මේ කරන පුහුණුව පිළිබඳ අපේ මනස निराවුල් වෙන්න ඕනේ. අපිට ඒ පිළිබඳ අදහසක් තියෙන්න ඕනේ. එතකොට හොඳම වැඩේ තමයි ඔය වීක්ලි හරි මන්ත්ලි හරි පොඩි සෙෂන් එකක් පටන් අරන් ඒ වගේ කට්ටියට මේක මේ නිකන් ලොකුවට බරට දෙන්න ඕනේ නැහැ. අපි මේ පොඩි පොඩි ඇක්ටිවිටි එකක් තියනවා කරමු කියලා. අර පොඩි සති ක්‍රීඩා ටිකක් ඔය සතිපාසල වෙබ්සයිට් එකට ගියාම ඕන තරම් හොයා ගන්න පුළුවන්. ඒ වගේ ටිකක් අර විනෝදකාමී විදිහට නිකන් අර මේ සතියක් සතිය පුරුදු කරනවා ආගමික පසුබිමක් එහෙම එකක් නැතුව වගේ අන්න ඒ අදහසකින් කරගෙන ගිය හැකි. කාලයක් යනකොට ඒගොල්ලෝ ඇත්තට මේකට නැවෙනවා. වැඩි අය ඒගොල්ලන්ට දෙන්න ඕනේ අර ක්‍රීඩා වගේ ඒවා තමයි. සති ක්‍රීඩා සති ක්‍රියාකාරකම් ඒ වගේ දේවල් වලින් තමයි ඒගොල්ලන් අල්ලන්න පුළුවන්. ඉතින් එහෙම සෙෂන් එකක් පටන්ගෙන කරගෙන ගියොත් ඇත්තටම කාටත් වැඩිය තම තමුන්ට තමයි උපකාරය වෙන්නේ. මම වුණත් මේ අවුරුදු ගානක් තිස්සේ මේ බන කියලා මේ වැඩසටහන කළා. කට්ටිය හිතනවා අම්මෝ හාමුදුරු ඇවිල්ලා ලොකු උපස්ථානයක් අපිට කරනවා, උපකාරයක් අපිට කරනවා, ඔබ වහන්සේට බොහොම පිං කියලා. ඒ වුණාට මගේ account එකට තමයි වැඩිම මුදල ඇවිල්ලා තියෙන්නේ. ඒක එන්නේ හොරපාරෙන්. ඈ හොරපාරෙන් එන්නේ. හැම transaction එකෙම commission එකක් මට එනවා. commission එකක් එනවා. ඒක දන්නෙත් නෑ කට්ටිය. මගේ account එක පිරලා කියලා දන්නෙත් නෑ. ඒ වගේම තමයි සංවිධාන කට්ටිය. සංවිධානය කරන කට්ටිය ඒගොල්ලොත් කියනවා මේ අවුරුදු තුනක් ප්‍රෝග්‍රෑම් එකක් කරා වැඩිම බෙනිෆිට් එක මට. ඔය නිකන් ඕගොල්ලොන්ට මෛත්‍රියෙන් මේ සංවිධානය කරන්නේ. ඒ වෙනුවට හොරපාරේ ඒගොල්ලන්ගේ account එකට යනවා. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙම එලිලා ඉන්නපැයි. දැන් ඔය නාමන්ත ගත්තත් නාමන්ත දැන් අවුරුදු ගානක් තිස්සේ. හරිද? ඔය මේ වැඩසටහනයි ඊට පස්සේ සෙනසුරාදාර තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් ප්‍රෝග්‍රෑම් එක ඔය දෙක බඩ බැඳගෙන කරා. නදීප් කියන්නේ ඉරිදා වැඩසටහනට සන්තයන ජාති මිනිසයා. නෑ සඳ උදේ අතට ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ අද වැඩසටහන නැද්ද? යකෝ අද සඳුදානේ ඊයේ ඉරිදා කිව්වාම ඔන්න ඉතින් ඒකට තමයි සී කල්පනා වෙන්නේ. නමුත් නාමන්ත එහෙම නෙමෙයි. නාමන්ත ආයි ගත්තොත් වෙලාවට අලාවට ක්‍රමවේදෙට කරන මිනිසයා. ඉතින් අවුරුදු ගාණක් කර කර ඉඳියා. ඊට පස්සේ පහුගිය ටිකේ නැති වුණා. නැති වුණා කියන්නේ සම්බන්ධ වීම දුරස් වුණා. අසනීපේ වැඩි වුණා. ඉතින් එයා අසනීපේ ගැන කතා කරන මිනිස්සෙකුත් නෙමෙයි. මට ඉතින් ඔය හොරපාරවල් වලින් කණින් කොණින් තමයි මේ අසනීපයකින් තමයි මෙයා ඉන්නේ කියලා දැනගන්න ලැබෙන්නේ. ඉතින් එහෙම අසනීපේ නිසා දුරස් වුණා, නැති වුණා. ඉතින් මේ කොමාරි ඊයේ රාත්‍රියේ ජීවිතේ කෙලවර වෙලා තියෙනවා. එතකොට නදීප් කියන්නේ දැන් පෞගි දවසල කතා කරනකොට අර අර මතකයේ යහට ගොඩක් උපකාර වෙනවා. මම මෙහෙම මේ අවුරුදු ගාණක් මේ වගේ දෙයකට උදව් කරානේ. තාමත් කොහමද දැන් ප්‍රෝග්‍රෑම් එක හොඳට යනවද කියලා ඉතින් එහෙම කතා කරීමත් සතුටක්නේ. මේ කෙනෙක්ට මේ වගේ දෙයක් දෙන්න දරපු උත්සාහයක්. අනිත් එක ඒකෙන් තමුන්ට ලැබිච්ච බෙනිෆිට් එක හඳුනගෙන දැනගෙන තියෙනවා. ඉතින් එහෙම ක්‍රමවේදකින් තමයි කරගෙන යන්න ඕනේ. කරගෙන යන්න ඕනේ. ඉතින් නාමන්තටත් ඒ තමුන් කරපු දේවල් වල ඒ රැස්වීම ඒ පින ලැබිලා ඇති. අපි දැන් වුණාට පස්සේ දැන් ඉතින් ගානන්නේ නැහැ. දැන් ඉතින් කරන් දෙයක් නැහැ. නමුත් ජීවිත ඉන්න කාලේ කරපු ටික තියෙනවානේ. ඒක තමයි වැදගත්. දැන් පහුගිය දවසේ කෙනෙක් කියනවා මං කිව්වා මලාට පස්සේ අපි පැත්ත බලලා දෙන්නේ නැහැ. බලන්නේ නැහැ. අර පාංශු කුලෙවත් දෙන්න එන જાතියක් නෙමෙයි මේ සංඝයා. අපි අපේ හැටි එහෙම තමයි. ජීවත් වෙන්න කාලේ තමයි අවස්ථාව දෙන්නේ. ජීවත් වෙන්න කාලේ උපරිමෙන් කරනවා. පුළුවන් විදියට කරනවා. උඹලත් කරගනින්නilla කියලා කියනවා. මලාට පස්සේ මොන කරන්නද? බෞද්ධය අඳුනගෙන තියෙන්නේ මේ මලාට පස්සේ නිවන් යනවා කියලා. ඕන කසිප්පු කාලයක මලාට පස්සේ අන්න ගියානවා නිවන්සුව. එහෙම නිවන් යනවනම් මොනව කරන්න බැරිද? එහෙම යාමක් නැහැ. ජීවත් වෙ ඉන්න කාලේ මලාට පස්සේ පණිවිඩේ තියෙන අහගෙන ඉන්න කට්ටියට අනිත් කට්ටියට මැරුණු මිනිහට නෙමෙයි. මැරුණු මිනිහට නෙමෙයි. අන්න ඒ විදිහට අපි මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නවා කියන එක තමයි ක්‍රමවේදය. එතකොට නාමන්ත ඉතින් වැඩසටහන වලට උදව් කරා, හැකි පමණින් සම්බන්ධ වුණා. ඊට පස්සේ සතිපාසලේ ටෙක්නිකල් ඒ සපෝට් වලට සෑහෙන ඉඳියා. ඔය Facebook live අනම්මනම් ඒවා කරා. ඉතින් ඔහොමම කාලයක් තිස්සේ සම්බන්ධ වුණා. ඉතින් එයා ඒ අවස්ථාව අරගත්ත. එයාට අවසාන මොහොතේ ඒක සතුටට කාරණාවක්. සතුටට කාරණාවක් මේ විදිහට මේ තාමත් සාර්ථකව ඒ වැඩසටහන් කරගෙන යනවා. මට සම්බන්ධ වෙන්න බැරි වුණත් මේ අවුරුදු ගාණක් පුළුවන් කාලේ මම සම්බන්ධ වෙලා කරානි කියන එක. ඉතින් නදීප්ටත් ඒ ගැන වචනයක් මතක් කරන්න පුළුවන්. නදීප් තමයි ඔය විස්තරේ මට කිව්වේ. ඉතින් ඒ විදිහට කරගෙන යාම තමයි වැදගත්. එතකොට නාමන්තට අර නිය මොකද මල් පූජ වෙලා ඉවරයි. හරිද? ඔය පින් අනුමෝදන් වෙලා ඉවරයි. ඒව වෙලා ඉවරයි. ආය account එකට ගිහිල්ලා තියෙන්නේ. ආය අලුතෙන් යවන දෙයක් නැහැ. අපි නිකන් අර සාම්ප්‍රදානික උලව ගාතා කියලා පින් අනුමෝදන් කරමු. යාව මතක් කළාද පින් දෙමු. ඒ ඔක්කොම හරි. හැබැයි වෙන්න ඕනේ ටික වෙලා ඉවරයි. දැන් ආයේ අලුතෙන් කරන්න දෙයක් නැහැ. අලුතෙන් කරන්න දෙයක් නැහැ. ඒකයි දැන් නදීප් කියනකොට නාමන්තට පින් අනුමෝදන් කරා. හරිද? ඊට පස්සේ රාජිකාටත් පින් අනුමෝදන් කරා. රාජිකාටත් පින් අනුමෝදන් කරන්න වටිනවනේ. නාමන්තයි රාජිකයි තමයි වැඩසටහන මුල ඉඳලම අවුරුදු ගාණක් කරගෙන ආවේ. හරිද? එතකොට දැන් නාමන්ත හැබෑවටම වෙන් වුණා. රාජිකා සංකල්ප මේ වශයෙන් මරණයට ලක් වෙලා තියෙන. දැන් වැඩසටහන ගැන ප්‍රේමයක් රාජිකාට නැහැ. දැන් කොහේ හරි අහගෙන ඉන්නවා තව ටිකකින් මේකට ඇවිල්ලා කඩාපත් වෙලා ඔන්න මගේ බෙල්ල කන්න හදනවා. ෂුවර්. හැබැයි ඒ වුණාට අර සංකල්ප මේ වශයෙන් මැරිලා නේ. ඒක තමයි ඔය පින් අනුමෝදන් කරේ. නැද්ද නදී? ඈ ඒකරනේ
එහෙම එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඉතින් අර මැරෙන විදිහ බය ටිකක් නැති වෙනවා ස්වාමීන්
වහන්සේ. රාජිකාට පින් අනුමෝදන් කරා කියලා මතකද? ඉතින් ඒක තමයි වැඩේ. නාමන්ත හැබෑවටම වියෝ වුණා. අරයා සංකල්ප මේ වශයෙන් නියෝ වුණා. දෙදෙනාටම පින් දීලා එහෙනම් අපි වැඩසටහන අවසන් කරමු අද. නදීප් මොනවද කියන්නේ?
රාජිකාට මං කතා කරා ස්වාමීන් වහන්සේ පොඩ්ඩකට ඉස්සෙල්ලා. ඔව් රාජිකා මං කතා කරන දැනගත්තා. එතකොට මං ඇඬුවේ නෑ. ඔව් නාමන්ත ගැන ස්වාමීන් වහන්සේ සදහන් කර පරිදි මම ඉතින් ඉරිදා වැඩසටහනට ඉතින් උදේ කතා සඳුදා උදේ කතා කරනවා. නාමන්ත එහෙම නෙවෙයි. අපිටත් අපිවත් ඇදගෙන මේ වැඩසටහන බොහෝම ශ්‍රද්ධාවෙන් වීරියෙන් හැම මනුස්සයෙකු රීම මෛත්‍රියෙන් යුතුව වැඩසටහන කරගෙන ගියා. දැන්ට මාසෙකට විතර වගේ ඉස්සර තමයි ඉනාමන්තට සම්බන්ධ වෙන්න බැරිුණේ වැඩසටහනට. නමුත් ලෙඩ ඇඳේ ඉඳගෙනත් මැසේජ් වෙනවා, වැඩසටහන කොහොමද කරන්නේ, ටෙක්නිකල් ඉෂුස් තියෙනවද, ඒව කතා කරනවා. මම නාවන්තව බලන්න ගියා ගිය සතියේ. එතකොටත් ඇහුවේ ඒක. නාවන්තගේ නෝනාට මම කතා කරා. කතා කරා කියන්නේ පෙරේදා. පෙරේදා කතා කරාම ඒ කියන්නේ නාමන්ත නැතුනේ ඊයේ. නාමන්ත අහනවලු සැටර්ඩේ වැඩසටහන එනවා, මේ හයි ඩෝස් එකේ පේන් කිලර්ස් අරගෙන තියෙන කෙනෙක්. මේ අහන දෙයක් මට කියන්නේ නාමන්ත කෙනා උනා. ඒ කියන්නේ ඊට වඩා දෙන්න දෙයක් නැහැ. ලික්විඩ් ඩෝපමින් කියලා මං හිතන්නේ. අරගෙන ඉන්න කෙනෙක් අහන ප්‍රශ්නේ තමයි සැටර්ඩේ වැඩසටහන එනවා නේද, කවුද කරන්නේ කියලා. ඉතින් මට සන්තෝෂයක් ආවා. අවසාන මොහොතෙත් නාමන්තගේ හිතේ තියෙන්නේ යම් සත්වයකට, මනුස්සයෙකුට උපකාරයක් කරන්න කියන අදහස. ඉතින් මාත් නාමන්තට ඒ අදහසින්ම නාමන්තත් එක්ක මම ඇඳෙන්න නැගිටින්න බෑ. ටෙලිෆෝන් එකේ ඉඳගෙනම මම නාමන්තට පොඩි මෙඩිටේෂන් සෙෂන් එකක් කරා අපි දෙන්න එකතු වෙලා. ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න දීලා, බුදු ගුණ ටිකක් සිහි කරලා, මෛත්‍රී භාවනාවත් කරලා, ඊට පස්සේ අපි කිව්වේ අද දිනේ ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි කායानुපස්සනා වේදානුපස්සනා කියලා මුකුත් කතා කරේ නැහැ. ඇඟට දැන් දේ බලන්න කිව්වා, වේදනාවක් එනවා නම් වේදනාව බලන්න කිව්වා. ඔහොම මම ඉතින් කරගෙන ගියා. ඉතින් ඩ්‍රග්ස් නැතුවම නාමන්තර නිින්ද ගියා ඒ දවසේ. ඊට පස්සේ නාමන්ත කතා කරෙත් නැහැ, කතා කරන්න බෑ නාමන්තට. නමුත් අපි සියලු දෙනාම සන්තෝෂෙමු නාමන්තට. ඒ වගේ සතුටින් තමන්ගේ අවසන් හුස්ම රැල්ලත් ගන්න අවස්ථාව ලැබුණා කියලා. ඉතින් බොහොම සතුටින් සියලු දෙනාටම. කාට හරි මොන හරි තව ඇඩ් කරන්න තියෙනවා නම් කතා කරන්න පුළුවන්. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අපිට අවසර දෙයි. කවුරු හරි එහෙම අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් දැන් අවස්ථාව තියෙනවා.
ඔව්, කැමති කෙනෙක්ට අපි මොනව හරි කියනවා නම් කියන්න කියමු. ඊට පස්සේ අපි ඉන්ද්‍රනෝනට කියමු අද ගාථා කියලා පින් අනුමෝදන් කළා වැඩේ ආවර කරන්න කියලා.
එහමයි ස්වාමීන්.
ඔන්න ඇවිල්ලා ඉන්නවා දැන්.
අපි හඳුන්නේ ඒ අතරේ මේ අපි මේ මැරෙන් ඉස්සලා නදීප්ටත් හොඳ කියන්න ඕනේ. එයා ඇත්තටම මේ මැරෙනට පස්සේ හොඳ කියලා වැඩක් නැහැනේ. ඉතින් එයාගෙත් දැන් ඒ පැහැදිලිව මේ කරා යන වැඩ පිළිවෙලත් බොහොම සාර්ථකයි. සහ එයා දැන් ඔබ වහන්සේ ධර්ම දේශනාව කරාට පස්සේ ඒ සමරයිස් කරන එක හරිම ලස්සනට කරනවා. මේ ඒක හරි වටිනවා හැමදෙන්නේ. හොඳට ඒක එකක් තමයි එයා සම්පූර්ණ මේක ධර්ම දේශනාව අහගෙන ඉඳලා තියෙනවා. ඒක බොහොම ලස්සනට සමරයිස් කරනවා. අර එදා මේ ඒක මට තේරුනේ. අනිත් එක ඒක මට තේරුනේ එයා කිව්වා ඉදාර එයාගේ භාවනාවෙන් පස්සේ එයා භාවනාව කරගෙන ගිය විදිහ භාවනාව අවසානයේ සමරයිස් කරනවා කියලා. මට හිතුණා ඒකෙන් ආපු ආදර්ශයක් කියලා මේ භාවනා මේ ධර්මදේශනාවත් සමරයිස් කරනවා. ඉතින් ඒක මට හිතුණා මේ අවස්ථාවේ ඒකත් මතක් කරොත් හොඳයි කියලා. මේ අපි හැමෝමත් කවදාහරි මේ තත්ත්වෙටපත් වෙනවා. ඒත් එක්කම නාමන්තරත් නිවන්සුව ලැබෙවයි කියලා අපි සාම්ප්‍රදායික කරුණ ප්‍රාර්ථනා කරනවා හැමදෙම.
ඔව්, නදීප්ගේ කරේ තියලා තමයි දැන් නාමන්ත කියලා තියෙන. දැන් නදීප්ට අවසාන මොහොතේ සී කරන්න කරුණු ක්‍රෑෂ් කරගන්න පුළුවන්. ධර්මදේශනා මේ සාරාංශ කළා, මේ විදිහට අවුරුදු ගාණක් වැඩසටහන කළා. දැන් ඉතින් ඉරිදාටම එන්න වෙනවා. සඳුදාට ඇවිල්ලා හරියන්නේ නැහැ නේද නදීප්?
එහෙමයි සයිනස්.
ඔව්, දැන් එහෙනම් අපි රාජිකාට අවස්ථාවක් දෙනවා මේ පොඩ්ඩක් අඬලා මේ සභාව ආමන්ත්‍රණය කරන්න
කියලා. අවසරයි ගෞරවනීය සංසරණයි. නෑ මම XLR එකෙන් අහගෙන ඉන්න අතරේ මැරිලා කියලා කියනවා. මම නෑ තාම කියලා කියන්න මතක් කරන්නේ. ඒ වුණාට ඇත්තම මතක් කරන්න ඕනේ මේ අපේ ඉරිදා වැඩසටහන වගේ වැඩසටහන් දෙකටම අනේ ආශ්‍රයෙන් අපි කරපු හැම වැඩසටහන නාම ලොකු සහයෝගයක් ලැබුණා. මම හිතන්නේ ස්වාමින්වහන්සේ කරපු වැඩසටහන වෙනත් කියන්නේ ප්‍රෝග්‍රෑම් දෙක ඇරුණාම අපිට මේ වැඩසටහන් දෙකම වුණාට ඇත්තට මට කිසිම බයක් නැතුව මේ මඩල නිරත වෙන්න පුළුවන් වුණේ නා වගකීමෙන් කිස්තුව හොඳට ඇත්තම හොයලා මොකද්ද කියලා මට කියලා ඒ හරියටම ඉටු කරානා. ඉතින් නිසා ඇත්තරම මේ මෙච්චර කාලෙකට ඉතින් අපිට සට ආධුනික වැඩසටහනෙන් සහ ආශ්‍රය කරපු හැම වැඩසටහනකින්ම අපි කර්මයක් තියෙනවා නම් හැම දෙයක්ම නාමන්ත්‍ර අනුමෝදන් වෙලා පණින්ම කෙලවර කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි මට කියන්න තියෙන අවස්ථාව ලබනට බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන්
ඕ රාජිකා මම වැරද්දුවේ නෑ, නදීප් තමයි වැරද්දුවේ. නදීප් තමයි පිං අනුමෝදන් කරේ. මම කිව්වේ සංකල්පමය මරණයක් කියලා. සංකල්පමය මරණයක් වුවම ඒක දුකකට ගන්න දෙයක් නෑ.
නදීප් කියන වෙලා තිබුණේ මම දැන් ළමයි එක මග එන ගමන් ඊපස්සේ දැන් නෙක්ටුනේ. ඉතින් මට ඇහුන්නේ නෑ නදීප් උනේ ඔබ වහන්සේ කියනවා මම මැරුණා කියලා කියනවා. අද මම ඒක නිවැරදි කරන්නයි
වලෙන් හරි නැගිටලා එන ඔය වගේ එකක් ඇහුවාම නේද. ඉතින් ආයි
එහෙම
හොඳයි.
අද වෙන සාන ස්වාමීන් වහන්සේ
අනිවාර්ය අනිවාර්ය. හරි
ස්වාමීන් වහන්සේ අද මේ පුණ්‍යානුමෝදනා බාර වෙලා තියෙන්නේ පද්මා මහත්මියට.
හරි හරි ඒකේ අවුල නැහැ. අපි මේ කියන්නේ වෙන්දඩ වෙනස් විදියට ගාථා කියලා පින් අනුමෝදන් කළා අවසන් කරන්න කියලා.
එහෙමයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ස්වාමීන් වහන්සේ
නෑ ඉන්දනෝලට මේ කියන්නේ පද්මනෝලට.
හරි හරි සමා වෙන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ මම පොඩි වචන කීපයක් මම නාමන්ත ගැන කියන්නම්. නාමන්ත ඇත්ත මම පෞද්ගලිකව දැකලා නැහැ. නමුත් මේ වැඩසටහනින්ම තමයි සම්බන්ධ වුනේ. ඔහු හැම වෙලාවෙකම මොනවා හරි සහයෝගයක් කිල්ලුවාම නොපැකිලවම එය අපිට ලබා දුන්නා. ඒ වගේම ඉතා කාර්යක්ෂමව මේ වැඩසටහනත් ඒ වගේම ඉරිදා වැඩසටහනත් මේට සහභාගි වෙලා ඒ කටයුතු ඉටු කරා. ඒ වගේම මේ ඔහු ඉතා කල්යාණ යහපත් කල්යාණ මිත්‍රයෙක්. මේ සති මාර්ගයේ නොරදාම යෙදුන ස්වාමීන් වහන්සේලාගේ මේ අනුදැනුම ඇතුව ඒ වැඩසටහන් සතිමත් වීමේ වැඩසටහන් ඒ වැඩසටහන් නිසි පරිදි ඉටු කරපු කෙනෙක්. ඔහුගේ සතිමත් වීමේ වාර්තාත් අපට වරින් වර මේ සභාව වෙත ඉදිරිපත් කරා. මං හිතන්නේ ඉරිදාත් ඒ විදිහට කරනවා ඇති කරන්න ඇති. ඉතින් අපි මේවන් කල්යාණ යහපත් ඔහු ඉතාමත් යහපත් ගතිගුණ ඇති කෙනෙක් බව මට මේ තේරුණා. ඉතින් ඔහුට ඉතා ඉක්මනින් මේ සසර ගමන කෙලවර කරගැන්මට ලැබේවා. මතු ආත්මයකදී හෝ නිවන්සුව ලබා ගැනීමට කටයුතු කර ගැනීමට හැකි වේවා. ඔහු ඇත්තටම ඒ මාර්ගයේදී සිටි කෙනෙක්. ඉතින් එය සඵල කර ගැනීමට ඉතා පහසු වනු ඇත. අන්දැන් පුණ්‍යානුමෝදනා ගාථා කියන්නම්. මේ දෙවියන්ටත් පින් කැමති සියලු සත්වෙන්ටත් අපි පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තුමන් සදා. අපේ මියගිය නෑයින්ට අපි පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට වන්දනා කිරීමට අවසරයි.
හොඳයි, හරි.
ඕකාස වන්දාමි වන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදව.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතු මේ බන්තේ.
කමාමි කමිතබ්බ.
ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේව චාතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සබත්තේවා. හැමදෙනාටම තේරුවන් සරණයි.